පන්සිල් සමාදන් වෙන නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිතෝ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මොනවද සාකච්ඡා කරන්නේ කතා කරන්නේ විශේෂ මොනවද තියෙනවද මම දේශනා කරන්නද නැත්නම් බුදුරජාණන් වහන්සේ සෙරිත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මං පසති සෝ පටිච්ච සම්පදාං පසති යෝ පටිච්ච සම්පදාං පසති සෝ ධම්මං පසති යම් කිසි කෙනෙක් ධර්මයේ දැක්කොත් එයා පටිච්ච සම්පදාය දැකපු කෙනෙක් යම් කිසි කෙනෙක් පටිච්ච සම්පදාය දැක්කොත් ඒ තමයි ධර්මයේ දැකපු කෙනා බුද්ධහම දැක්කා කියන්න නම් දකින්න වෙනවා මොකද්ද? පටිච්චසම්පාද. පටිච්චසම්පාද දැක්කොත් තමයි බුද්ධහම දැක්කා වෙන්නේ. ඇයි එහෙම දේශනා කරන්නේ? මේ පටිච්චසම්පාද ධර්මතාවය හරහා තමයි සම්පූර්ණ ලෝකය කියන එක ඇති වෙන්නේ කොහොමද? ලෝකය කියන එක නැති වෙන්නේ, නැති කරන්නේ නැත්නම් ලෝකයෙන් මිදෙන්නේ කොහොමද කියන ධර්මතාවය උගන්වන්නේ. ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධය නැතුව මොනම විදිහකටවත් කෙනෙකුට මිදෙන්න බෑ. ඒත් මෙහා යම් කිසි කෙනෙක් මිදෙන්න හදනවා නම් ඒ අර ගිනි ගොඩ ඇතුලේ නොපිච්චෙන්න උත්සාහවත් වෙන පුද්ගලයා වගේ. මොකද කියන්නේ ගිනි ගොඩ ඇතුලට ගිහිල්ලා දෙන්නේ කෙනෙක් ඒක ඇතුලේ අත් දෙක බැඳගෙන ඉන්න උත්සාහය නැතු එක්කෙනෙක් එහාට මෙහාට පැනපනවා ඉන්න නොපිච්චෙන්න උත්සාහවත් වෙවි. නමුත් ගිනි ගොඩ ඇතුලේ නම් උත්සාහවත් වෙන කෙනත් නොවන කෙනත් දෙන්නම් පිච්චෙනවා. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය හටගත්තට පස්සේ මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ දුකෙන් මිදීම සඳහා යමෙක් උත්සාහවත් නොවේදී නම් එයත් උත්සාහවත් වෙයි නම් එයත් දෙන්නම පිච්චෙනා මිසක ඒකෙන් බේරෙන්නේ නැහැ. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයේ අවබෝධය තුලින් තමයි සම්පූර්ණ මේ ජරා මරණ ශෝක පරිද දුක් දුමනස් වලින් සදාටම නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒිට මෙහා ලෝකේ තියෙනවා කියන නිත්‍ය බව අතහරින්න ක්‍රමයක් නැහැ. එක දෙයක් අපිට අතහරින්න වෙන්නේ තව දෙයකකටපත් වෙලයි. තව දෙයක් අතහරින්න වෙන්නේ තව දෙයක් අරගෙනයි. ගත් එක අභව සංකතයි. එහෙම නැත්නම් ඒකාන්තයෙන් අපිට මිදෙන්න වෙන්නේ තවාන්තයකටපත් වෙලා. ඉතින් ඒ පටිච්චසමුප්පාද ධර්මය ගැන අපි ටිකක් කතා කරමු. ඉතින් ඉස්සර වෙලා අපි වෙනද කතා කරපු දර්ශනයේ භාවනාව සම්බන්ධව කියන තැනින් ටිකක් කතා කරගෙන ඇවිල්ලා අපි කතා කරමු. මෙතනදී අද මේ ගොඩක් කතා කරන ටික මාර්ගය සම්බන්ධව නැත්තම් බුදුදහම දර්ශනාත්මක කරුණු සම්බන්ධවම ටිකක් විතරයි අපි කතා කරන්නේ. ඒකෝර මෙතෙන්ට මේ පින්වත්තුන් ආදේශ කරගත යුතු කොටසක් තියෙනවා නුවණින්. මේ මොකද්ද? මේ සසර අනන්ත ජාති සංසාර දුක් විඳ දුක විඳිනවා දුක විඳින්න වෙනවා. මේ දුක කියන එක දුකක්. මේ දුක කියන එක නැති කරන්න පුළුවන් කමක් නැහැ. දුක ඇති වෙන හේතුව තණ්හා ආදී කෙලෙස් ඇති වෙන තාක් දුක ඇති වෙනවා. ඒ තණ්හාව නැති වුණොත් තමයි මේ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒ තණ්හාව නැති වෙන්නේ මෙන්න මේ වගේ ඇත්තක් දැක්කමයි කියන ටික ඔගොල්ලෝ ගාව තියාගන්න වෙනවා. එතන ඉදනම ඔගොල්ලෝ මම ආයේ ටික විස්තර කරන්නේ නැහැ. තොර දුකයි දුක ඇතිවීමයි නැතිවීමයි දන්න කෙනා කරන්න ඕනේ මග ගැන මම මේ දැන් කතා කරන්නේ. තේරුණා නේද? මේ ටික කරන්නේ ඇයි මේ ටික ඉගෙන ගන්නේ ඇයි අපි කියන එක ඇහුවොත් හෝ තමන්ට හෝ වැටහෙන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයි මේ හොයන්නේ කියලා. තේරුණා නේද? එහෙම නැත්නම් මේ 아무තු තව භාවනාවක් කියලා එකක්වත් කරනවා නෙමෙයි. මොකද අපි මේ කරන දෙයින් මේ ප්‍රශ්නේ විසඳිලා තියෙනවා. මොකද්ද මේ දුක කියන එකෙන් මිදිලා තියෙනවා. ඒ සඳහා යන ප්‍රතිපදාව මේ දැන් අපි හොයන්නේ. එතකොට මරණයෙන් පස්සේ එහෙම නෙමෙයි මේ ජීවිතේම මිදිලා තියෙනෝනේ. මොන දුකෙන්ද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායස කියන මේ ඔක්කොම දුක් මේ ජීවිතේම. කිටෙම කියනනම් අජරාමර බව මේ ජීවිතේම සමන් සාක්ෂාත් කරගත්ත වෙන්නවා. මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය ගැන නෙමෙයි මේ ශාසනය උගන්වන්නේ. ඒකයි මේ ශාසනයේ හැම දෙයකටම වඩා විශේෂ වෙන්නේ. එතකොට ඒ දුකයි සමුදයයි නිරෝධයයි ටික දන්නා වූ කෙනෙක් කළ යුතු යා යුතු දැනගත යුතු ටික ගැනයි මම අද මතක් කරන්නේ කියලා මතක් කළේ. මොකද මෙතනින් දේශනාව සම්පූර්ණ වෙන්නේ අර ටිකත් එක්ක කිව්වොත්. මම ඒ ටික අහලා තියෙන හින්දා මම මුලින් කියන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ක්‍රම රාශියක් තියෙනවා. යම් තැනක දුක්ඛ සත්‍ය කියනකොට සමුදයයි නිරෝධයයි මාර්ගයේ ආධාරයෙන් ආදේශ කරගන්න, තමා තුළින් ආදේශ කරගන්න සම්පූර්ණ කරගන්න දක්ෂ වෙන්න ඕනේ. යම් දේශනාවක දුකයි සමුදයයි දෙක ඇහෙනකොට ඊතර සත්‍ය දෙක ගැන තමන් නුවණින් අවබෝධ කරගන්න දක්ෂ වෙන්න ඕනේ. දුකයි සමුදයයි නිරෝධයයි කියද්දී මාර්ගයේ ආදේශ කරගන්න තමන් දක්ෂයෙක් වෙන්න ඕනේ. මාර්ගය ගැන කියද්දී දුකයි සමුදය නිරෝධයයි කියන ධර්මතා ටිකේ නුවණ තමන් ගාව තියෙන්න ඕනේ ගැටිලා. එතකොට ඉතින් චතුරාර්ය සත්‍ය ගැනම අපිට දැන් දැනුමක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ අහනදී මේ සැබෑ අර්ථයක් ලැබෙන්නේ. නැත්තම් භවනාවක් ගැන කරන්න කියුවොත් හෝ කරනව නම් හෝ මොකටද කරන්නේ, ඇයි කරන්නේ, මේක කළහා මොකද වෙන්නේ, නොකළහා මොකද වෙන්නේ කියන ප්‍රශ්න ටිකක් තියෙනවානේ. ඒ ප්‍රශ්න ටික අපිට තියෙන්න බෑ. අපිට ඉස්සෙල්ලා හොඳට තේරලා තියෙනවා. එහෙනම්දා අපි අද කෙලින්ම ප්‍රතිපදාව ගැනමයි කතා කරන්නේ. මේ ප්‍රතිපදාව ගත්තාම කොටස් දෙකකට තියෙනවා. කොටස් දෙකක් නෙමෙයි, කොටස් තුනකට තියෙනවා. නමුත් ඒකෙදි පූර්ව භාග ප්‍රතිපදාව, ඊට පස්සේ මිශ්‍රක භාග ප්‍රතිපදාව, ඊට පස්සේ මාර්ගය කියලා ප්‍රතිපදාව කොටස් තුනකට බෙදන්න ඕනේ. පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගයක් නොයිපදී ලෝකෝත්තර මාර්ගයේ උපදවා ගන්නට අවශ්‍ය පරිසරයේ සකස් කරගෙන ඊට අනුව මෙනෙහි කරන එක. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්චසමුපාද ආදී ධර්මයන් ඉගෙනගෙන ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයක් ඇතිවීමට උපකාරී පිණිස යෝනිසෝ මනසිකාරය කරන කොටස. එතන පූර්ව භාගවතුන් දවකට අපි තාපතින් කියන විදර්ශනා ඥාන, සම්මර්සන ඥානෙ, උද්‍යව ඥානෙ, භංග ඥානෙ, බයිකපට ඥානෙ, ආදීන ඥානෙ, මුංචිතුකම ඥානෙ, පටිසංකා ඥානෙ, සංකාරූපේක ඥානෙ, සත්‍යනලම ඥාන කියලා ඕ ටික ඔක්කොමයි තිබුරවග ප්‍රතිපදාව. ඊට පස්සේ ලෝකෝත්තර මාර්ගයේ උපදිනවා. ඉපදුනාට තාම ඒ මාර්ග දර්ශනේ විතක දක්ෂයි විතක අදක්ෂයි. එතකොට මෙයා මාර්ග දර්ශනයත් නෝනෙ මෙනෙහි කරනවා, චිත්ත සමතිය ඇති වෙන්න විදර්ශනා ඥානය හා සමාන සමතකමට අනුකූල මෙනෙහි කරනවා. එතකොට එයාට මිශ්‍රක භාගයක් තියෙනවා දෙපැත්තට මාරුයි. අපි කියමු හොඳට නෝනෙම පේනවා, නමුත් දැන් චිත්ත සම්පන්න පුද්ගලයෙක් වුණා, නමුත් තව රාගය දුර වෙලා නැහැ. ඒ වෙලාවදී ආ අසුභයේ බලපල මේ දර්ශනය වඩනවා. එතකොට අසුභයේ බලන එක මාර්ග දර්ශනයේයි තයිත සිද්ධියන්නේ නැමේ ඒ වෙලාවේදී. මොකද මාර්ග දර්ශන ඍජුවම මනෝ සම්පස්සයහරා රූපිය සම්බන්ධ භවනා වෙන්නේ නැහැ. එතකොට මෙයා මේ කාලෙදි වෙන්නේ මිශ්‍රක භාගතුබද. ඊට පස්සේ යම් දවසක් තියෙනවා එහෙම ප්‍රතිපක්ෂ යමක් ගන්න ඕනෙම නැහැ කියලා සත්‍ය කරන ඍජුවම තමන්ගේ මනස තුලින් මේ පංච උපාදානස්කන්ධයටම හිත තියලා තමන් තුලින්ම ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒකෙදි විදර්ශනා ඥාන පූර්ව භාග ප්‍රතිපදාව ගැනත් අපි අහලා තියෙනවා, දන්නවා. මම අද ගොඩක් විතරට මතක් කරන්නම් මේ මිශ්‍රක භාග ප්‍රතිපදාව නැත්තම් ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔකටම තමයි අපි තවපතින් ගත්තාම මේ මාර්ගයේ කොටස් දෙකකට හඳුන්වන ඕරම් භාගයේ සංයෝජන සහ උද්දම් භාගයේ සංයෝජන කියලා. ඕරම් භාගයේ සංයෝජන කියලා කියන්නේ කාම භූමියේ අදාළ බැඳුම් ටිකක් තියෙනවා. ඊට පස්සේ උද්දම් භාගය කියලා කියන්නේ රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිච්ඡ. එතකොට කාම භූමියේ සංයෝජන දුරු නොකොට, කාම භූමියේ සංයෝජන නැති නොවි උද්දම් භාගයේ සංයෝජන දුරු වෙන මට්ටමේ දර්ශනයක් අපි ගත්තා කියලා වැඩෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපිට මේ හැම දෙයක්ම මනසයි මනස තුළම හටගෙන නිරුද්ධ වෙනවා කියන තීව්‍ර දර්ශනයක් එනවනම් එන්නේ උද්දම් භාගයේ සංයෝජන වලදී. උද්දම් භාගයේ සංයෝජන කියන එක තේරෙන්නේ අරිහත් මාර්ගයේ වගේ දැන රූප රාග රූප රාග මනෝ. එතකොට කාම රාග සංයෝජනයක් තියෙන සෝවාන් සකදාගාමි විනත්තනටවත්පත් නොවිච්ච අපි අරිහත්ත්වයේ සඳහා තින දර්ශනය සම්මර්ෂණය කළා කියලා හරියට පළවෙනි පන්තිය ළමයි 10 පන්තිය දමා වගේ සිද්ධියක් වෙන්නේ. එතකොට 10 පන්තිය වැඩ යාට බැරි නිසා අතහැරෙනවා. පුළුවන් දෙයටත් කාලේ ලබා නොදුන්නු නිසා පොඩි පන්තියකට අතහැරෙනවා. ඒ වගේ මේ වගේ දර්ශනයකින් අපි පටන් ගත්තාම පිහිටා හිටින්න බැරි නිසා ඒක අපේ ජීවිතේ වෙන්නේ නැහැ. ජීවිතයේ විල ජීවිතේ රොක්තින මට්ටම නොකල නිසා ඒ ටිකක් නැහැ. අන්තිමට අපි වචන ටිකකට සීමා වෙලා හැමදාම වචන ටිකකින් ලෝකයට වඩා වෙනස් වෙලා ඇති. නමුත් ස්පර්ශ කරන්නේ ලෝකෙ මට්ටමේ දුක වෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ ජීවිතයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න මිසක මොන හරි දෙයක් කියන්න නෙමෙයි නා. අපිට වෙනවා ඉවසිලිමත්ව මේ ක්‍රමානුකූලව කරගෙන යන්න ප්‍රතිපදාව. මොකද මේකට ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීම කියන්නේ අර පොඩි ළමයාට ඉන්න වෙනව අවුරුදු 10ක් විතර මේ 10 පන්තියට එන්න. එයාට ඉතින් හදිසියම ටිකමන්ට හරියන්න ඒකට ගුරුවරුන්ගෙන් එකතු වෙන්න ඕනේ කොටසක් තියෙනවා. තමන්ගෙන් එකතු වෙන්න කොටසක් තියෙනවා. සමාජයෙන් එකතු වෙන්න කොටසක් තියෙනවා. ওই තුනටවත් පුරවන්න බැරි කාලය ගැන එකතු වෙන්න කොටසක් තියෙනවා. මේ කාරණා ටික ඔක්කොම එන්න ඕනේ. ඒ වගේ තමන් කොච්චර උත්සාහවත් කෙරුවත් අනුගෙන් කොච්චර ලැබුණත් ඊට පස්සේ කාලය විසිනොත් මේ ඉන්ද්‍රිය මොහු කරනවා කියන සිද්ධාන්තිකුත් තියෙනවා මේකට. ඒකයි අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්කා අනුපුබ්බ ප්‍රතිපදා. අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව සික්කාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒකෙදි ඕරම් භාගයේ සංයෝජන නැත්තම් කාම භූමියට අදාළ කොටස නැත්තම් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමස කාමරාග ව්‍යාපාද කියන මේ කොටස ගෙවා ගන්න පුළුවන් රූපය කියන එක පිටසෙන් දැක්කහම. ඒ අවස්ථාවේදී අමුතුවෙන් නාම ධර්ම බලන්න ඕනේ නැහැ දැන්. රූපය පිටසෙන් දැක්කහම ගොඩම. ඒ වෙලාවේදී ඒ රූපය අනුවගේ නාම ධර්ම දැන් යෙදිලා තියෙන ඒවා එයා දන්නවා එතකොට. එයාට රූපය හම්බුනන්සේක ඒ වෙලාවේදී නාම ධර්ම හම්බ වෙන්නේ නැහැ. රූපේ නාම ධර්මවල කෘත්‍යයත් කෙරලා තමයි නන් රූපය හම්බෙන රූපෙ පිළිසින් දකිනකොට ඒ මට්ටම තියෙන නාම ධර්ම තියාදන් පිළිසින් දකිනවා. එයා ඒක නොදන්නව උනාට. ඊට පස්සේ නාම ධර්ම පිළිසින් දැක්කහම තමයි උද්දම් භාගයේ සංයෝජන අතහැරෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මේ කබලින්ක ආහාරයේ පිළිසින් දකින්නේ. කබලින්ක ආහාරයේ පිළිසින් දකිනකොට යම් සංයෝජනයකින් බඳුණු සත්‍ය මේ ලෝකෙට ඉනන් ඒ සංයෝජනය යට නැහැ. සංයුත නිකාය ආහාර සූත්‍රය වගේ සූත්‍ර බලන්න. එතකොට එහෙනම් බුදුරජාණන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආකෝ මහන් ස්පර්ශාහාරය පිළිසින් දකින්නේ. ස්පර්ශාහාරය පිළිසින් දැක්කම මත් කළ යුත්තක් නැහැ. මහන් මනෝසංචිතනාහාරය පිළිසින් දකින්නේ. මනෝසංචිතනාහාරය පිළිසින් දැක්කම මත් කළ යුත්තක් නැහැ. මහන් විඥානාහාරය පිළිසින් දකින්නේ. විඥානාහාරය පිළිසින් දැක්කම මත් කළ යුත්තක් නැහැ. කබලින්ක ආහාරය කියලා කිව්වේ රූපේ. ස්පර්ශාහාරය කියලා කිව්වේ වේදනසයි. මනෝ සංචිතන ආහාරකේ සංකාරය විඥාන ආහාරකේ විඥානය ඔය ස්කන්ධ පංච උපාදාන ස්කන්ධයටම තමයි සතර ආහාරය කියලා තව පරයය වචනයක් විතරයි නමක් විතරයි. එතකොට රූපේ පිළිසින්ද දැක්කහම අනාගාමි වෙන්නම පුළුවන්. එතකොට අමුතුවෙන් නාම ධර්ම බලන්න ඕනේ නැහැ ඒ කාලේ. නමුත් භවයෙන්ම ඈතර වෙනවා නම් සසරින්ම ඈතර වෙනවා නම් නාම ධර්ම පිළිසින්ද දකින්න වෙනවා. නාම රූප කියන දෙකම පිළිසින් දැකපු දවසටයි අනුපාදාපන්න වෙනවා. කිසිවක් උපාදාන නොකොට මිදෙන්නේ. ඒිට මෙහා රූපිය පිළිසින්ද නොදැක්කොත් කාම භූමිය උපාදාන කරගෙන ඉන්නේ. නාමයේ පිළිසින්ද නොදැක්කොත් රූපාරූප භවයන් උපාදාන කරගෙන ඉන්නේ. එතකොට මේ නාම රූප දෙක පිළිසිඳ දකින්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පෙන්වන්නේ. එකවරම දෙකම කරනව නෙමෙයි. කරන්න බෑ. එකවරම පුළුවන් ද ඕරම් භාග්‍ය සංයෝජන උද්දම් භාග්‍ය සංයෝජන දෙකම එකවර දුරු කරන්න පුළුවන් ද? නෑ. මේ ටික ඉස්සෙල්ලා බේරුණාට පස්සේ තමයි ගවනාටි කරගන්න වෙන්නේ නේද? ඒ වගේ අපි මේ කාරණා ටික ඉස්සෙල්ලා පොඩ්ඩක් දෙකට බෙදාගමු. ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කැමැතිම ප්‍රශ්නයක් ඕන වෙලාවකදී ඕන තැනකදී අපිට අවශ්‍ය වෙන මොන හරි දෙයක් කතා කරනවා. ඇත්තටම සසරෙන් මිදෙන්න කොහොමද කියන කාරණාව ලියා ගන්න නිසා. එතකොට අපි මෙතෙන්දි
අසු සාමිතේ ඒ ආහාර ප්‍රශ්න අහන්න. ඉතින් සසර කවලින්ක ආහාර මන සංචිතන ආහාර විඥානේ ස්පර්ශ ආහාර හතරක් තියෙනවා. සාමයෙන් දේශනාවේ කියවෙනවා කවලින්ක ආහාරයේ රූපය ස්පර්ශ ආහාරයේ
වේදනා
දෙක අනිත් එක
මන සංචිතන ආහාර
විඥානයේ විඥාන ආහාර
විඥාන
මම අහටිය විදිහට එතන يعني රූපය රූපය මේ රූපයට කවලින්ක ආහාරයේ රූපය ස්පර්ශ ආහාරයේ වේදනාව මනෝ සංචේතනවට මේ සංඥා විඥාන ආහාර සංකාර ඒ විඥානේ ඔය හතරෙම තියෙන එක
එහෙම ගන්න බෑ. මොකද විඥාන මේවට ආහාර කියන්නේ ඇයි කියන කරුණක් තියෙනවා. ආහාර තීති ආහාරෝ. ආහාරති කියන්නේ පාලි වචනයක්. ආහාරති කියන්නේ ගෙන එනවා. ඕජට්ටමකං රූපකලාපං ආහාර තීති ආහාරෝ. කබලින් ආහාරට ආහාර කියන්නේ ඇයි? ඕජාව අට වෙන කොට ඇති රූපකලාප ගෙන නිසා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්‍රාෂ්ටක මට්ටමේ රූපකලාප හදන නිසා තමයි කබලින් ආහාරට ආහාර කියන්නේ. ඇයි ස්පර්ශ ආහාරයට ආහාර කියන්නේ? පස්සපච්ච වේදන යම් වේදිත තං සංජානාති. ස්පර්ශයේ ඇති වුනහම විඳින යමක් විඳුත් හඳුනනවා. මේ විඳිනවා හඳුනනවා කියන ධර්මතාව දෙක ගෙනත් දෙනවා මෙයා. ඊට පස්සේ හඳුනුවොත් තමයි කල්පනා කරන්නේ. හිතන්. එතකොට හිතනවා කල්පනා කරනවා කියන එක මනෝ සංචේතන ආහාරය. එතකොට මනෝ සංචේතන ආහාරයට ආහාර කියන්නේ ඇයි? ත්‍රිවිධ භවය ගෙනත් දෙන්නේ ත්‍රිවිධ භවයට යන තණ්හාව හදන්නේ මෙයා. ත්‍රිවිධ භවය ගෙනත් දෙන නිසා භවය හදලා දෙන නිසා භවය අරගෙන යන නිසා ආහාරක් කියලා. ඊට පස්සේ එතකොට සංඛාර කර්ම සංකල්පච විඥාන කිපේ. ඊට පස්සේ ඇයි විඥාණයට ආහාරයක් කියන්නේ? ආයත් ප්‍රතිසන්දි නාම රූප දෙක ගෙනත් දෙන නිසා. ඒක චක්‍රයක්. ආයත් ප්‍රතිසන්දි නාම රූප දෙක හැදෙනම ආයත් ඛණ්ඩ බොණ්ඩ දෙන්න වෙනවා. ඛණ්ඩ බොණ්ඩ දෙනකොට කබලින් කහරෙන් ආයත ආයතන ටික හැදෙනවා. ආයතන ටික නිසා ස්පර්ශ වෙලා වේදනා සංඥා ඇති වෙනවා. ආයත් ඒ ආරම්භය අපි හිතනවා. හිතනකොට ආයත් විඥානය පිටනවා. ආයත් විඥාන නිසා නාම රූප වෙනවා. නාම රූප දෙකේ පැවැත්මට ආයත් කබලින්කාහාර දෙන්නවා. ආයත් කබලින්කාහාර නිසා සලආයතන හැදෙනවා. එතකොට ආයතන ටික නිසා ස්පර්ශ කියලා මේ චක්‍රයක් තියෙනවා. ආහාර චක්‍රය කියන්නේ අපේ ජීවිතය. ඔහොම. පරිසම්පාද චක්‍රයමයි ඔය මම තව වචන ටිකකින් කියන්නේ. එතකොට මේක නවත්තන්න අපිට තියෙන්නේ එක තැනකින්. මේ ස්පර්ශ නිරෝධය කියන තැනකින් අපි කතා කරගෙන යන්නේ. මේ කතා කරනකොට අපිට ගහම්බ වෙයි. මේ එතකොට මේකෙදි මුලින්ම අපිට තියෙන්නේ ඕරම් භාගයේ සංයෝජන දුරු කරන පැත්ත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාස කාමරාග පටිඝ කියන මේ ටික. එතකොට මේ ටිකේදී රූපය පිළිසින් දකිනවා කියනකොට කබලෙන්ක ආහාරය පිළිසින් දැක්ක කායානුපස්සනාව වඩනවා. ඔය ඔක්කොම ටික ඕකේ තියෙනවා. එතකොට මේ විපල්ලාස දුක වෙනවා කියන කාරණා ටික ඔක්කොම ටික තියෙනවා. එතින්දි මම අර මතක් කළේ අපිට මේ කාම භූමියේ තියෙන සංයෝජන තියෙද්දි මේ ඔක්කෝම මනසයි කියලා මනසට අරගෙන මිදෙන්න කියලා අපි හදුවට බෑ අපිට. අපි මේ ඔක්කොම පෙනෙන්නේ දැනෙන හිතටයි කියලා කිව්වොත් ජීවිතයේදී දෙන රූපයක් තියෙනවා කියන තැනකින් නම් මෙහි ආශ්‍රවයක් තියෙද්දි මෙහි හැදෙන්නේ නැහැ. හිතෙන්න බෑ. එතකොට තව ඔකේ උල්ටත් වඩා ලොකු ගැඹුරු පැත්තක් තියෙනවා. මොකද ගැඹුරු පැත්තක් කියන්නේ අපි බාහිර රූපය කියන එකෙන් මිදෙන මිදෙන්න දරණ උත්සාහයේදී රූපය නිසා නාම ධර්මයි පහළ වෙන්නේ කියලා බැලුවා කියලා එකම ස්කන්ධ පංචකේ නාමෙ පැත්තේ ඉන්නවා මිසක අපි මේ විශේෂ වෙනසක් වෙලා නැහැ. තාම මේ නාම ධර්ම තෝරම් භාගියයි මේ රූපය තෝරම් භාගියයි. රූපය හම්බ වෙනවා මේ ස්කන්ධ පංචකයෙන් එකට තියෙන්නේ රූපයෙන් මිදුණොත් ඒ වෙලාවට කෙලෙස් නැතිවෙත් එයායි මට්ටමේ වේදනා සංඥා සංකර විඥානයේ කෙලෙස් නැහැ. මේ මට්ටමේ වේදනා සංඥා මේ සංඥාවක් තියෙන කියලා නොයලන්න පුළුවන් නම් ඒ මට්ටමේ රූපෙත් කෙලෙස් නැහැ. රූපය කියන එක වේදනා සංඥා සංකර විඥානයේ කෙලෙස් නැහැ. මේ වගේ දැන් අපි මෙතෙන්දී මතක් කරන්න මුලින් අපි කතා කරමු පොඩ්ඩක්. ඉස්සෙල්ලාම අපි මගේ දර්ශනය ගැන විතර මේ මාර්ගයේ තව එකතු වෙන කොටස් තියෙනවා ඔයගලන්ට සීල සමාධි දෙකේම ගන්න ඕනේ. දර්ශනය ගැන විතරයි මම කියන්නේ අද. එතකොට දැන් අපි ඕරම් භාගීය සංයෝජන දුරු වෙන රූපයේ පිටසින් දකින්න හිත තබන්න ඕනේ. ඉස්සෙල්ලාම කලබල වෙන්නේ නැතුව මේ ඔක්කොම මනසයි හිතයි සංඥාවක් නේ කියන දැනකට ගන්න ඕනේ නැහැ. පේන්නේ අපිට අපි ඉන්න තැන් වල ඉඳලා යන්න. අපි අමුතුවෙන් නිවන් දකින්න කියලා ඉක්මනට යන්න හදන්න එපා. 10 ළමයි වගේ අපි කෘතිම වෙන්න ඕනේ. ජීවිතයේ සැබෑවටම අපිට මුහුණ දෙන්න වෙනවා. අපි බොරුවට පැනලා ගියාට. පැනලා යන්න බෑ. මම කියන්නේ ඇත්ත උනම් කරලා බලන්න. රූපයේ තියනවා දරුවෙක් ඉන්නවා කියන තැනකින් ජීවත් වෙන අපි පේන්නේ හිතටයි කියලා අපි වචනකින් ඒ වෙලාවට රවට්ට ගන්නේ. නමුත් ආ රූපයට මොන හරි දෙයක් වුණාම අයියෝ දරුවා මරුණා නේද කියන තැනකින් දුක නවත්තන්න බෑ. ඔහි ඉඳලා හැදිලා කියොත් මේ ප්‍රශ්නයක් නැහැ. වරුතු දෙනවා. එතකොට ඒ හිඳ ජීවිත සැබෑම තැනට මුණ දීලම යන්න ඕනේ කියලා කියන්නේ. දැන් අපිට තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපේ පිරසින් දකින්න ඉස්සෙල්ලා. ওই රූපේ පිරසින් දකින්න ගියම තමයි මම අර ඉස්සෙල්ලා කියන්න ගත්තේ ගැඹුරු කරුණු ටිකක් තියෙනවා අපිට. ඒවා කියවි සමායතු වෙන යම්. රූපේ පිරසින් දකින්න කියහම ඒකෙදිත් රූපය පිරිසින් දකින්න කියලා අපිට ඕන විදිහකට කරන්න එපා. අපි අද රූපය පිරිසිද දකින්න කියලා වරද්දුරට කරන්නේ බුදුරජාන් වහන්සේම දේශනා කළ තියෙන වචන සෙට් එකම අරගෙන අපිට ඕන විදිහට හදා ගන්නවා එක. රූපය අනිත්‍යයි, රූපය දුකයි, රූපය අනාත්මයි, කැඩෙන දෙයක්, බිඳෙන දෙයක්, පණුන දෙයක් කියලා බලනවා. නමුත් අපි වෙනද පරිහරණය කරපු ජීවිතේටම අපි වෙනද දැකපු රූපේටම අර සෙට් එක ආදේශ කරගෙන ඉන්නේ. අර වචන ටික ආදේශ කරගෙන ඉන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපිට රූපය කියලා පෙනුණු මට්ටම නිවැරදිව තිබුණා නම් මට රාග දේශ මොහ හම්බ වෙන්න බෑ. මට පෙනුණු මට්ටම වෙනස් නොකර මම මේ වචන ටිකක් විතර මේකට දැම්මා කියලා මේක පිරිසිදු නෑ නේද කියන කාරණාවක් අපිට තේරෙනවා. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ රූපේ පිරිසිඳ දකින්න කියලා පෙන්වුවේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලා. ධර්ම ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට පෙන්නපු තැනට අපේ මනට ගන්න උත්සාහවත් වෙන ඕනේ මිසක අපිට ඕනේ විදිහට අනිත්‍ය බැලිය යුතු නැහැ. බුදුදහමේ කොහේවත් තියනවද ඕගොල්ලෝ දැකලා තියනවද පිටකේ ඕගොල්ලෝ පිටකේ සමහර කියලා නැතු ඇති රූපයේ පිරිසින් දකින්න කෑලි කෑලි වලට කඩලා රූප කලාප කලාප වශයෙන් බලලා ඔහොම පරිඤ්ඤයේ වෙන්න පිරිසින් දකින්න මෙහෙම යනිති දකින්න කියලා පෙන්වපු තැන් අහලා තියෙනවද ඔයාලා නෑ. ඒ වර්තමානයේ අපි කියන්නේ ඔයගොල්ලෝ දන්නවද මම පිරිසිදු පෙළ කියන්නේ මට කවුරු හරි මේ පින්වතුන් කිව්වා ටග්ගල කිපෙන්න හැකි මෙන්න මෙතනයි කියලා. බුදුරජාණන් වහන්සේ රූපිය පිරිසිදු දකින්න කියලා කිව්වේ කොහොමද කියලා දන්නවද? හරියටම පිරිසිදුව බුදු දහමට අනුවම යන්න ඕගලට වරදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ රූපිය පිරිසිදු දකින්න උගන්වපු එක තමයි. ඔන්න ওই ටික ඉගෙන ගන්නට අභිධර්ම කියලා එකක් ඕනේ ඉබේ මෙනවා. අපි කියමු දැන් අභිධර්මයේ ගත්තාම රූපකාණ්ඩ කියලා කොටසක් තියෙනවා. මෙන්න මෙතන පෙන්වන බුදුරජාණන් වහන්සේ රූපිය ඇත්ත. රූපිය ඇත්ත කියන්නේ රූපිය කියන එක පෙන්වනවා. අන්න ඒ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපයේ සැබෑ తত্ত্বය. අන්න එතෙන්ට හිත තියලා ඒක තමයි රූපේ පිරිසෙන් දකින්න අපිට තියෙන්නේ මින්ම. තේරුණා නේද? අන්න ඒ මට්ටමට අපේ මනස ගත්තාම රූපේ පිරිසෙන් දකින්නේ. ඒ මට්ටම පිරිසෙන් දකින්නේ ඒ මට්ටමට මනස ගන්න ඕනේ. අද අපි දන්නා වූ මට්ටමින් නිදිලා මිදෙන්න. ඒකට අපි නිකමට කතා කරමු. බුදුරජාණන් වහන්සේ රූපය ගැන පෙන්නනවා. චතරෝච මහ භූත චතුර්ණංච මහ භූතනං උපාදාය රූපං. සතර මහ ධාතුව සතර මහ ධාතුව නිසා පවත්නා වූ උපාදාය රූපත් රූපං. ඊට පස්සේ සතර මහ ධාතුව කියන්නේ මොකද්ද? ඒ උපාදාය රූප කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. දැන් අපිට ඒවට වචන ඕනේ නැහැ. ඒ ඔය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපී සැබෑම తত্ত্বය. එතෙන්ට ගියා ඒ පෙන්න කොමට්ටමට ගියාම අපේ කෙලෙස් අතහැරෙනවා. තේරුණා නේද? ඒ තමයි අපිට අපි පරිඤ්ඤය වෙන්න පිරිසිදු දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ රූපය කියලා පෙන්වපු ඒ මට්ටම තමයි අපි දකින්න ඕනේ. ඔය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විපල්ලාසෝ රූපයක් ගැන නෙමෙයි. අපිට හම් වෙන රූපයක් නෙමෙයි. අපි ඉන්න මට්ටමට එකක් නෙමෙයි. ඒ වචන වලට අපේ විපල්ලාස මට්ටමේ අදහස සාඳ ගැනීම තුළ මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි කියමු කතමන්තන් රූපං උපාදා. උපාදාය රූපය කියලා කියන්නේ මොකද්ද? මහ බූත රූපය කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඒකෙත් ගති ටික කියන්නේ. යම් කර්කස තද රළු ස්වභාවයක් තියෙනවා මේ පඨවි ධාතු ස්වභාවාර්ථයෙන්. එතකොට ස්වභාවාර්ථයෙන් කියනකොට ඒකේ කියන පඨවි ධාතුව කියන එකේ හැඩයක් තලයක් ඒ වර්ණයක් සටහනක් හැඩකල ඕවා මුකුත් නැහැ. තද ස්වභාවයෙන් හඳුන ගන්න පඨවි ධාතුව. එතකොට සම්පූර්ණ පඨවි ධාතුව දැනගන්න පුළුවන් මනෝවිඥාණය විතරයි, නුවණින් විතරයි. අල්ලන ගතියෙන් හොඳට දැනගන්න වෙනවා. අපි ওই ටික අරගෙන යන්නේ හැදෙන විදිහට ওই විදිහටයි මහ භූත ගැන අපිට දැනුම එන්න ඕනේ. දැන් අද අපිට පටවි කියනකොට මේ පටවි කියනකොට මේක හැදෙත් එක්කම නෙන්නේ. ඔය තමයි අපේ මට්ටම. ඊට පස්සේ අපි කියමු බුදුරජාණන් සතුන කතමන්තන් රූපං උපාදා. ඒකෙන් උපාදාය රූපත් ආපහු තියෙනවා. ඖදාරික සුකුම කියලා දෙකට බෙදනවා. නමුත් මම ඖදාරික කියන එක විතරක් ගන්නවා. උපාදාය රූපෙත් රළු සියුම් කියලා දෙකකට බෙදනවා. මම රළු ටික විතරක් ගන්නවා. උපාදාය රූපයන්ගේ රළු ටිකට තමයි ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය කියන ටික අයිති. පොට්ටබ්බේ අයිති නැහැ. එක කෙලිම මහ භූතයි. එතකොට දැන් රූපයේ පරිණිය වෙන්න කිව්වහම හොඳට තේරුම් කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන රූපය කියන්නේ මොකක්ද? කතමන්තන් රූපං රූපායතන. රූපයගේ රූපායතනය කියලා කිව්වේ මොකේද? හොඳට මේ අදහස් ගන්න මෙතනින් තමයි ගොඩ යන්න තියෙන්නේ අපිට. ඒකයි අභිධර්මය කියලා කියපෙන්නන්නේ හැම වෙලාවෙම අදි ප්‍රඥා මාර්ගඵල මට්ටමේ ප්‍රඥාව පෙන්නන්නේ. විනය කියලා කියන්නේ සීලය, සූත්‍ර කියන්නේ සමාධි මට්ටම, අභිධර්ම කියන්නේ ප්‍රඥා. සීල සමාධි ප්‍රඥාව තියෙන්නේ. එතකොට රූපායතනය කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිලං වා පීතං වා ලෝහිතං වා කියලා. නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට, මදටිය පාට කියලා මේ වර්ණ පෙනෙන බවක් තියෙනවා නම් යම් කිසි හතරස් අටස් දිගයි රවුම් වටයි කියලා හැඩතල පෙනෙනවා නම් මෙන්න මේක තමයි මොකද්ද රූපේ. එතකොට සද්දේ කියනකොට මොකද්ද? එතෙන්දී අස්ස සද්ද දෙත මේ කරත්ත සද්දේ, එතකොට ගෙර සද්දේ, මේ වගේ සද්ද වල නානත්වය තමයි සද්ද කියලා කියන්නේ. කියලා මේ වගේ රූප ටිකක් අපිට පෙන්වුවා කියන්නකො. ඔන්න ඔය මට්ටම දකින්න. ඕකෙන් පෙන්වුව දැන් අපිට හිතෙනවා ඇයි අපි දන්නවනේ කියලා. නමුත් මහ විශාල අවබෝධයක් තියෙනවා උතන. අපිට හිතෙනවා ඉතින් ඕක අපි දන්නවනේ. රූප ආයතනය කියලා කියන්නේ නිල් පාට කහ පාට පේන එක, දිග හතර හටස් කියන එක. ඕක ඉතින් අමුතු දෙයක් කියන මට්ටමින් අපිට තේරෙන්නේ. නමුත් ඇයි මේ වචන කිව්වේ? සම්පූර්ණ අනාගාම ඵලයටම පත් වෙන්න පුළුවන්. ඔය මට්ටමට හිත කියලා. ඒකයි මේ කොහොමද ඒ සිත්තිය ගැන අපි පොඩ්ඩක් බලමු. ඒ විදිහටම ඔය තමයි රූප පිළිසෙන් දකින්න පෙනෙන මට්ටම. ඕක කඩන්න එහෙම පෙන්වෙන්නේ නැහැ. අපව. රූපේ පරිඥය වෙන්න කියලා ඔහොම පෙන්වලා තියෙනවා මිසක. ඕක කඩ කඩ කුඩු කුඩු එහෙම බලන්න කියලා කොහොමද පෙන්වලා තියෙනවද කියලා තියෙනවද? දැන් කොහොමද අපි රූපේ පිටසෙන් දකින්නේ? ඊට පස්සේ අපි ඔකට වෙන පැත්තකින් යන බුදුරජාණන් වහන්සේ දේශනා කරන නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ චිත්‍ර කාම නෙමෙයි. ලෝකේ චිත්‍ර කාම නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. සංකල්පව සංකල්පයයි රාගයයි තමයි පුරුෂයා තුල උපදින කාම කියලා කියන්නේ. අපි ඒක දැන් පොඩි අදහසක් හැටියට ගෙනියමු. මේ දැන් රූපයේ පිරසෙන් දකින්න හදන්නේ, රූපයේ පිරසෙන් දැක්කොත් කාමයයි වෙනවා අපිට. දැන් කාමයයි රූපයයි දෙකම එකට එකතු වෙලා තියෙනවා. ඒකයි මේ ප්‍රශ්නේ අපිට කාමෙ මෙදෙන්න බැරි. දැන් ඉදිරියෙන් ෆොටෝ එකක් ගහලා තියෙනවා නම් දැන් අර තියෙන ෆොටෝ තියෙනවා. ওই ෆොටෝ එක බලන්න. ෆොටෝ එක කියන්නේ චිත්‍රයක් නේද? සම්පූර්ණම ඇඳපු චිත්‍රයක්, රූපයක්, වර්ණ සටහන. දැන් ওই චිත්‍රය ඇතුලේ සත්‍ය හෝ පුද්ගලය හෝ සජීවී හෝ අජීවී හෝ කිසියම් වස්තු හෝ මොනවා හරි තියෙනද චිත්‍රයකට අමතර? චිත්‍රමනේ තියෙන්නේ. නමුත් බලන්න ඔය චිත්‍රෙ දිහා බලනකොට චිත්‍රයේ ඇතුලේ අපිට බලන්න පුළුවන් ලස්සන ගඟක් තියෙනවා, ගෙවල් තියෙනවා, එතකොට ගහක් තියෙනවා. දැන් ගෙවල් හරි ගඟක් හරි ගස් හරි කියන මේ ටික තියෙන්නේ කොහෙද කියලා බලන්න. දැන් ඔක්කොම කාම බහන්න. මේ හැඩේ තමයි ගේ, මේ හැඩේ තමයි ගෙවල්, මේ හැඩේ තමයි ගස් කියලා අපිට හම්බ වෙන්නේ චිත්‍රයක්. චිත්‍රය ඇතුළට අපි ගිහිල්ලා මේ ඉන්නේ දැන් කෙලස් වලින්. අපි ඔහොම හිතද්දි දැනගත්තු චිත්‍රෙමයි, ඒකෙ මුකුත් වෙලා නැහැ. චිත්‍රය ඇතුළේ ලස්සන ගඟක් තියෙනවා, ගහක් තියෙනවා, ගඟ ආයිනේ. බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩක් තියෙනවා, සමාපත්ති සූවේ වැඩ ඉන්නේ කියලා අපි ඔය දැන් හිතන විස්තරයක් තියෙනවා. දැන් මේ මනෝමය මේ ටික ඔක්කොම අපිට ඇති වෙලා තියෙනවා. තේරෙනවා නේද? ඊට පස්සේ ඒ චිත්‍රය නිසා ගඟක් තියෙනවා නම් මරණාසන්න මොහොතේ ඔය ගඟ සිහි වුණොත් ආයෙත් කාම භූමිය උපදී අපිට. තේරෙනවා නේද? දැන් මේ චිත්‍රේ මුකුත්ම නැහැ. දැන් බලන්න මට කාම භූමියේ ගඟකට තණ්හා කරලා යන්න පුළුවන්කම තියෙනවා නේ? කාම භවයේ. එතකොට ඒ වගේ සම්පූර්ණ මේ ඇහෙන් දකින කොටත් ඕගලන්ට නුවණ එන්න ඕනේ සම්පූර්ණ චිත්‍රයක් නේ. හරියට බිත්තිය ගහලා තියෙන ෆොටෝ එකක්මයි මේ. ෆොටෝ එකක්මයි. ඔය ෆොටෝ එක ඇතුලේ මේ කොට්ට දකින්නවා, පැදුරු දකින්නවා, ඉඳගෙන ඉන්න අය දකින්නවා නම්, ඉඳගෙන ඉන්න එක දකින්නවා නම්, ඉඳගෙන ඉන්න අය දකින්නවා නම්, මේ තමයි සම්පූර්ණ මනෝමයෙන් හදපු සංකප්ප රාග පුරුසස්සකා. මේ තමයි අපේ කාම ලෝකේ. මොකද මං කියන්නේ මේ වෙලාවේ මේ සතහනම මෙහෙම ෆොටෝ එකක් ගැහුවා. ගහලා බිත්තියේ ගැහුවොත් ඒ ෆොටෝ එකෙත් ඕගොල්ලෝ දකින්නවද? ඉඳගෙන ඉන්න මිනිහෙක් ඉන්නවා, අල්ලන්න පුළුවන් කොට්ටයක් වදුරක් එහෙම තියෙනවා කියලා දැක්ක හැකිද? බෑ. සංකල්පනාවෙන් නම් අන්න අතන කොට්ටයක් තියෙනවා, අන්න මිනිහෙක් ඉන්නවා කියලා අපි සංකල්පනාවෙන් මෙහෙන් කියයි. නමුත් එතන නෑ චිත්‍රනේ. ඒ සිද්ධියමයි මේද දැන් මේ ෆොටෝ, මේ සිද්ධියමනේ ගැහුවේ අපි කැමරාවෙන්. මේද දැන් ඒ ෆොටෝ එකමයි. මේ ෆොටෝ එක ඇතුලේ සංකල්පනාවසෙන් අපිට තියෙනවා මේ පුද්ගලයේ පුද්ගලික ඉඳගෙන ඉන්නවා, මේ බණ අහනවා, මේ කොට්ට තියනවා, කොට්ටල ඉඳගෙන ඉන්න, පැදුරු වෙලාගෙන ඉන්න කියන අදහසක් අපිගොල්ලෝ තියෙනවා. තේරෙනවා කියන්නේ. දැන් මේ සටහනම මෙහෙමම ගැහුවා කියලා හිතන්න, ෆොටෝ එක ගාලා බිත්තිය ගැහුවා. දැන් මේ විදිහටම අපිට හිතන්න පෙනේද නැද්ද? පේනවා. හිතන්න පුළුවන්ද බෑද? පුළුවන්. මේ කෙනෙක් ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන බණ අහනවා, මේ කොට්ට තියනවා, පැදුරු තියනවා කියලා හිතනකොට අපි එහෙම හිතනවා, අපිට එහෙම දැනුම හැංගීම ඇවිල්ලා. නමුත් එතන එහෙම තියනවද බලන්න. තේරෙනවද? එහෙනම් ඒ සිද්ධියම නේද මේ? ඔගොල්ලෝ වර්ණ සටහන කියනකොට, රූපය කියනකොට පිරිසිඳ දකින්න ඕනේ හැම වෙලාවෙම. කිසිම විලාවක සත්‍ය පුද්ගල කිසිම දෙයක් හැමෙන මේ වර්ණ සටහන් චිත්‍රයක් විතරමයි ඇට අඹ වෙන්නේ. මේ චිත්‍රයේ ඇතුලේ අපිට පුද්ගලයෝ ඉන්නවා කියලා හැඟීමක් ආව නම් ඒ අපිටයි එන්නේ. මෙහි පුද්ගලයෝ ඉන්න හින්දා නෙමෙයි, පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම ශ්‍රණිකව හම්බෙන්න තමන්ට ඇතුල් පැත්ත. එතකොට පුද්ගලයෙක් ඉන්නවා, ඉඳගෙනයි ඉන්නේ, හිටගෙනයි ඉන්නේ, ඇවිදිමිනු ඉන්නේ, කතා කරමිනු ඉන්නේ, නැත්තම් මේක මල්වාස්සකක්, මේක බිත්තියක්, ඔරලෝසුවක් කියලා මේ චිත්‍රයේ ඇතුලේ තියෙන දේවල් අරගෙන අපිටයි හිතෙන්නේ. රූපය කියනක හරියට පිළිහින් දැක්කහම කාම භාණ්ඩ ටික ඔක්කොම ටික හම්බ වෙනවා වෙනවා. මොකද ඔයගොල්ලන් රූපය විතරයි දකින්න තියෙන්නේ. වර්ණ සටහනක් විතරයි. ඒකද මොකද්ද? දිත්තේ දිත්තමත්තා. දකීම දකින්න විතරයි පුළුවන් අර චිත්‍රය. අල්ලන්න කියලා ගියත් ඔයගොල්ලෝ බිත්තියේ ඇඟිල්ල හැපෙයි මිසක චිත්‍රය අහුවෙන්නේ නැහැ. ඒකේ තියෙන ගස්කොළන් එහෙම අහුවෙනවද? නැහැ. ඊට පස්සේ ඔය චිත්‍රයේ කණෙන් එහෙම අහන්න පුළුවන්ද? චිත්‍රයේ ඉඹල ගඳ සුවඳ බැලුවහකද චිත්‍රේ? ලෙව කාල චිත්‍රයේ රස දැනෙනවද දිවට? ගැහුවොත් කායට චිත්‍රයේ ස්පර්ශ වෙනවද? චිත්‍රය නම් චිත්‍රය අපි රෙදිත්‍ය දිට්ටම තන දකින්න විතරමයි පුළුවන්. චිත්‍රෙන් සැප දුක් විඳින්න බෑ උලන්ට. කිසිම වෙලාවක චිත්‍රකින් සැප දුක් විඳලා තියනවද? මම කියන සැප දුක් විඳින්න බෑ, විඳලත් නෑ. ඕන්න සෝමනස්සයක් ඇති වෙයි හිතින් හිතලා. සැපක් දැනෙන්නේ කයට ගැටුනොත් මිසක, දුකක් දැනෙන්නේ කයට ගැටුනොත් මිසක එහෙන් බලල සැප සතුට ගන්න බෑ. හොඳට බලන්න, කටුවකින් ඇන්නොත් දුක එයිනේ. දුක මුළුද්දුවට මෙහෙම පෙරිනැද්ද සැපක් එයිනේ. සැප දුක් දෙක විඳින්න පුළුවන් කයෙන් විතරයි. මේ අරමුණ හොඳයි කියලා හිතට අරගෙන විඳින්න වෙනවා මිසක. මොකද මේ ඇහැට පේන රූපිය උපේක්ෂසගත, චක්කුඤ්ඤාණ උපේක්ෂසගත. එතකොට ඔගොල්ලෝ නම් හිතෙන් හිතල සතුටු වෙයි මිසක කවදාවත් සැප දුක් විඳලා නැහැ මේ රූපෙන්. ඊට පස්සේ රූපය කියන එක දැකීම දැකීමක් පමණයි. ඒක වර්ණ සටහනක් විතරයි, කිසිම වෙන ආයතනකින් අල්ලන්නවත් බෑ. උදාහරණයක් හැටියට මම කියන්නේ, ඕගලන්ට පේන රූපය ගැන දකින්න වතුර වලක් තියෙනවා නම්, වතුර වල ළඟ ගහක් තිබුණොත් ওই ගහේ ඡායාව වැටලා තියෙන වතුරේ අපිට පේන්නේ. තේරෙනවද? දැන් මෙහෙම බැලුවොත් වතුර වැටලා තියෙන රූපය අපිට පේනවද නැද්ද? වතුර වැටලා තියෙන රූපයක් ඒක අපිට පේනවද නැද්ද? පේනවා. පෙනීම පෙනීමක්ම විතරයි. ඒ කියන්නේ කවදාවත් අල්ලන්න බෑ. අල්ලන්න කියලා අත දැම්මොත් අත වතුර හැපිලා හිටීම ඉසක අර රූපය හු වෙනවද? අහු වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන කිසිම ආයතනයකින් දැවුන මනෝමය හිතයි. ඒ කියන්නේ ඒක මනස මිසක අර සිද්ධිය නෙමෙයි. ඒ වගේ මේ රූපෙත් එහෙමයි වතුරේ වැටලා තියෙන රූපයේ වගේම මට්ටමකින්ම දකින්න මේ රූපේ. ආයි කිසිම පුද්ගලෙක් ජීවත් වෙනවා කිසිම දෙයක් එක්ක ගනුදෙනු කරන මේ රූපයක ගනුදෙනු කරනවා නෙමෙයි පේනවා විතරමයි. අපි පේන අර රූපය අල්ලන්න අත දැම්මුත් වතුරේ අත ඇපිලා හිටිනවා වගේ මේ පේන රූපය අල්ලන්න අත දැම්මුත් පටවි ධාතුවේ අත ඇපිලා හිටීම මිසක පේන දේ හුණා නෙමෙයි. අපි රූපයේ පිරිසිඳ දැක්කේ නැතිකම නිසාමයි මෙච්චරකල් පේන දේ ඇල්ලුවා කියලා මෙහෙමයි තහවුරු කරගන්නේ. එතකොට රූපය කියනකොට හොඳට ඔන්නේ වර්ණ සටහන කියනක හොඳට තේරුම් කරගන්නකෝ. තේරුණනේ? එතකොට ඇහෙන් බලනකොට ඕගලන්ට පේන්නේ මුළු ලෝකෙම චිත්‍ර ටිකක් විතරයි, ෆොටෝ ටිකක් විතරයි. ඒව ආරම්භය පුද්ගලයේ දුව පුතා ගෙවල් දොරල් කියන මොනවා හරි යගේම කෞෂණිකව යදක්ෂයි මේක තක්කල මනසයි නේද? දැන් රූපයේ බාහිරින් හම්බ වෙන විස්තර ඔක්කොම මනෝමය. දුව පුතා ගෙවල් දොරල් කියලා එතකොට අපිට ආදරේ සෙනෙහස කියන එක රූපෙ නිසා ඇවිල්ලා තියෙන එකක් නෙමෙයි. අපි උපදවාගෙන තියෙන එකක්. අපි කියමු ඇහැට පෙනෙන එකම මට්ටමේ රූපය කෙනෙක් දැකපු ගමන් තරහයි, කෙනෙකුට දැකපු ගමන් සද්ධාව ඇති වෙනවා, කැමැත්ත ඇති වෙනවා. අපි කියමු දේශපාලඥයෙක්ගේ රූපයක් ගහලා තියෙනවා ෆොටෝ එකක් තාප්පේ. දැන් එක්කෙනෙකුට දැකපු ගමන් ඕක ඉරලා දාන්න තරම් ගහන්න තරම් තරහයි ඉන්නවා කෙනෙකුට. කොහොම හොඳ කෙනෙක් මෙයා එක්ක හිටියොත් නම් හරි හොඳයි, මෙයාගේ පැත්තට ගන්න ඕනේ කියලා හිත ඇතුලෙන් කියනවා කියන්නේ. දැන් අපිට හිතෙන්නේ මේ රූපය දැකපු ගමන් මෙයාට තරහ ඇවිල්ලා කියලා. රූපය දැකපු ගමන් මෙයා මේ පැත්තට කැමති වෙලා කියලා. කැමැත්ත අකමැත්ත කියන එක බෙදිලා තියෙන්නේ බලන දෙන්නගේ මනස නිසා නෙමෙයිද කියන එක. එකම රූපය දැකලා ඇයි එක්කෙනෙක් කැමති වුනේ ඇයි එක්කෙනෙක් අකමැති වුනේ? එතකොට පෙන්නනවා මේ පෙනෙන තැන එකම සිද්ධිය රූපයක් චිත්‍රයක් විතරයි. සංකප්ප රාගෝ පුරුසස කාමෝ හොඳ නැති කෙනෙක්ව හදාගෙන ගැටිලා තියෙන යාමයි. එයා තමන්වම හදා තමන්වම අකමැත්ත ඇති වෙන කෙනාව තමන්මම හදාගෙන තමන්ම අකමැති වෙලා ඉන්නේ. කැමැත්ත ඇති වෙන කෙනාව තමන්ම හදාගෙන තමන්ම හදාගත්ත කෙනාට ඇයිලා ඉන්නේ? එතකොට ඇලීම ගැටීම කියන එක කෙනා කෙනාගේ මනස මත අවිද්‍යාපච්චය සංඛාරා කියන සූත්‍ර ඔයගොල්ලෝ අහලා තියෙනවානේ. රූපපච්චය සංඛාරා කියලා අහලා තියෙනවද? නෑ. රූපේ නිසා එන්නේ නෑ. රූපය ආරම්භය ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා නම් ඇලීම් ගැටීම් දෙක හදාගෙන තියෙන තමන්ගේ මනසේ මේ සිද්ධිය තියෙන්නේ. ඒක මම කිව්වේ ඒ දේශපාලඥයාගේ රූපය කෙනෙකුට තරහව ගන්න හෝ කෙනෙකුට කැමති වෙන්න පුළුවන් වුණා නම් එහෙනම් දෙන්නෙකුට ප්‍රතිචාර දෙකක් වුණා කියන එකෙන් කියනවා ඒ දෙන්නගේ එක්කෙනෙක්වත් මේ තියෙන එකට ප්‍රතිචාර දක්වලා නෙමෙයි තියෙන්නේ. මේක රූපයක්, මේක චිත්‍රය විතරයි. සංකල්ප වශයෙන් තමයි රාගය. කාමය කියන එක උපද්වාගෙන යරිලා ගිරවෙන කෙනෙක්ව හදාගෙන කෙනාට කැමතිලා. කෙනෙක්ව හදාගෙන කෙනාට අකමැතිලා. එතකොට රූපයේ පිරිසිඳ දැක්කා කියනකොට වර්ණ සටහන ඕගලන්ට හම්බ වෙනව කවුද? ඕගොල්ලෝ දැක්කොත් මෙතන වර්ණ සටහනක් තියෙන්නේ. වර්ණ සටහන තියෙන තැන කෙනෙක්ව කෙනෙක් කියලා අපි හිතාගෙන අපි ඇල්ල නේද කියලා ඕගොල්ලෝ මෙහාට පණිනේ නෑ. ඕගොල්ලෝ සම්පූර්ණම හරියට රූපෙන් දැක්කොත් ඕගොල්ලන්ට දුව පුතා අම්මා තාත්තා ගෙවල් දොරවල් කියන මේ ටිකක් දකින්නේ නෑ. ඇයි? මේ අර තාප්පේ තියෙන පෝස්ටරේ දැක්කහම කෙනෙක්ව හදාගෙන තරහ වෙච්ච කෙනෙක්ව හදාගෙන යාළු වෙච්ච සිද්ධිය නේද මේ කරලා තියෙන්නේ? මේ පෝස්ටරයක් දැන් අලෝල තාප්පේ. දැන් තාප්පේ අලෝපු මේ පෝස්ටරේ මම හිතින් හදාගෙන නම් බණ අහනවා පිරිසක් කියලා මම හදාගෙන තියනවා එහෙම එකක්. මේ පෝස්ටර් මේ බණ කියනවා කියලා ඔයගොල්ලෝ හදාගෙන ඔය ඔයගොල්ලෝ තුල. එතකොට කැමැත්ත අකමැත්ත Taman තුලින් බෙදෙනවා සුනික. එතකොට මේක අනුක්‍රමයෙන් අපි තීරණ කරගන්න. ඒකයි දැන් මේ රූපය පිළිසින් දකින්නවා කියන මට්ටම ලේසි නෑ. අපිට අමාරු. අපි රූපය පිළිසින් දැක්කොත් දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මිල මුදල් කිසිම දෙයක් ඇහෙන් අම්බ වෙන්නේ නෑ අපිට. රූප මාත්‍රයක් විතරයි වර්ණ සටහනක් විතරයි කියන තැන එනවා. තේරෙන්නේ? ඔන්න දැන් වර්ණ රූප. ඊට පස්සේ දැන් සද්ද ගන්නකො. සද්දේ කියන එකත් ගත්තාම සද්දේ කියන එකත් ගත්තාම නේතේ කම යන චිත්‍රන් ලෝකේ. සද්දේ කියන චිත්‍රයක් විතරයි ලෝකේ. සද්ද සටහනක් විතරයි. ඒකද කාමේ නෙමෙයි. එතකොට ඇයි එහෙම කියන්නේ? දැන් අපිට සද්දයක් ඇහෙනකොට සද්දයක් ඇහෙනකොට ආ ගිරවිකය ගන්නවා කියලා අපි සිහි කරගන්නවා සටහන. ගිරවි රතු පාට හොට තියෙන කොළ පාට පිහාටු තියෙන ගිරවි සිහි වෙනවා. ඔය සද්දෙම ඇහුනොත් වෙන කෙනෙකුට සමහර විට අගහරු ලෝකෙකින්ද කෙනෙක් ආව කියන්නේ නැත්නම් වෙන ලෝකෙකින්ද කෙනෙක් ආව එයාට ওই සද්දෙම ඇහි. දැන් එයාට ওই ටික සිහි කරගන්න තියෙන්නේ. එහෙනම් කෙනෙකුට ඇහෙන එක සමානයි නම් සිහි කරගන්නකොට කෙනෙකුට ගිරවෙක් සිහි වෙනවා නම් අනිත් කෙනෙකුට සිහි වෙන්නේ නැත්තම්. හොඳට තේරෙනවා මේ සිහි වෙන කොටස ගිරව කියලා පේන කොටස සද්දෙටයි කියන්නේ. දැන් අපි පාර කියලා කිව්වොත් ඔයගොල්ලන්ට කෙනේ කළු පාට දිගට දිගට එකක් නේ. ඔය වචනේම ඇහුනොත් වෙන ජාතික කෙනෙකුට එයාට සිහි වෙයිද ඔය හැඩේ? නමුත් මේ වචනේ ඇහුන්නේ නැද්ද එයාට? ඇහුණා. එහෙනම් වචනය කියන එකේ එක චිත්‍රයක් විතරයි. පාර කියන එක හදාගෙන තියෙන්නේ අපි. ලෝකෙ ඉපදලා තින්නේ මේක කාමයේ අපිට. සංකප්පෝ කාමෝ. සෙන්නිකව අපි කාම ලෝකෙ හදාගෙන තින්නේ. පාර හදාගත්තා. එතකොට ඒ පාර කැඩිලා එක හොඳ නැහැ කියයි. නැත්නම් ආයේ පාර නම් බොහොම හොඳයි. වලවලුත් නැ යන්න පුළුවන් කියලා පාර ගැන අපිට ඇලෙන්න ගැටෙන්න පුළුවන්. නමුත් මේ සද්දේ තුල ඇලෙන්න ගැටෙන්න පාරක් තිබුණේ නැහැ. සද්ද රූපේ ඔයගොල්ලෝ පිරිසිඳ දැක්කොත් ඔයගොල්ලන්ට දකින්න වෙනවා සද්දේ කියන එක හැම එකක්ම එක මට්ටම්. ඒ සද්ද රූපේ ආරම්භය අපි තුල උපදින සංකල්පනාවෙන් රාගෙන් උපදින ලෝකෙ හම්බ වෙන්න ඕනේ. මම උපමා කාරණා කියන්නේ. තේරෙන්නේ නැහැ. එතකොට ඒකෙන් අපිට පුළුවන් සද්දේ කියන එකට අයිති නැහැ අපිට දැනෙන මට්ට දේවල්. අම්මේ කියනකොට අපිට ශනිකව අයිකෝ අපිව සිහි වෙනවා. නැත්තම් පුතා කියලා රූපයක් සිහි වෙන එයා තමයි කතා කරන්නේ කියලා. නෝගේ සද්දේට අයිති නැහැ. එතකොට අපි දැනගන්න ඕන බැරි ප්‍රතිචාර නොදක්වන එක නෙමෙයි මේ කියන්නේ. සද්දේ අනිකක් මේක තමන් තුල සිහිවෙච්ච කොටසයි අපි තුල සිහිවෙච්ච කොටසටයි කතා කරන්නේ. මොකද මේකේ තියෙන වාසිය තියෙන්නේ මේ. මෙයාට කවදාවත් බැනුම් අහන්න බැහැ දාට. බැනුම් අහන්නේ නැහැ මෙයා. ඒකයි. ඇයි? දැන් මේ පිළිසි අපි ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා වචන ටිකක් කියාගෙන 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 යනකොට ඔක්කොගෙම කන් වලට එක මට්ටමෙන් සද්ද ඇහෙන්නේ. මෙතන එක්කෙනෙක් නැගිටලා යනවනම් මට බයන්න නේද ඔබ මෙහෙමයි කියලා බැනගෙන යනකොට එකම විදිය සද්ද ඇහුන එක්කෙනෙකුට විතර බැනුණා වෙන්නේ කොහොමද? එහෙනම් එයාම බැනුම් අහගෙන නෙමෙයිද මේ තියෙන්නේ? මට බයිනවා කියලා එයා හිතලා යාම තරහ අරගෙන. දැන් ඒ සද්දමයි ඇහුනේ අපිට ගානක් නැහැ. ඊගාට කෙනෙක් ඇවිල්ලා වචන ටිකක් කියනවා කියනවා කියන එක්කෙනෙක් ඉතින් හරියට සතුටු වෙලා තමන්ම හරි ආඩම්බරෙන් ඉන්න මොකද මට ප්‍රශංසා කරනවා කියලා. ඉතින් සද්දේ තුල ඔය සද්දය ඇහෙනකොට එකම සද්දය ඇහෙන්නේ අපි ඒකට අමුතුවෙන් උසස් වෙන්න හෝ පාස් වෙන්න හිතුවේ නැති හින්දා ඉන්නවා. අතනින් උසස් වෙන්න තමන් හිතපු නිසා තමන්ම උසස් වෙලා මේ ඉන්නේ. තමන්ම තරහ ගන්න හිතපු නිසා තමන්ම තරහ අරගෙන ඉන්නේ. තමන්ම හිතපියකට මාන්නේ ඇති කරගෙන හෝ තමන්ම හිතපියකට තරහ අරගෙන මිසක මේ සද්දෙට මුකුත් කළා නෙමෙයි සද්දෙ හින්දා වෙලා නෙමෙයි. ඒකයි දැන් අපි මේ සද්දය මෙහාට බැන්දොත් කෙලිම කාම. කාමය මේ සද්දෙට බැන්දාම ඕක වස්තුකාම වෙනවා. මේ වස්තුවට ඕක බැන්දේ නැතුවම රූපෙට මෙයා කාමෙ මිදෙනවා. දැන් මේ සද්දය ඇහෙනකොට ඔතන දැන් මේ පුද්ගලෙක් බයිනවා කියන අදහස මේ සද්දෙට ඇඳුවහම නැත්තම් අර ඇහෙන සද්දෙට හදාගත්ත ගිරවව ඇඳුවහම ගිරවගේ සද්ද කළානේ. ඒ තමයි කාම භාණ්ඩයක් හදාගත්ත. දැන් වස්තුකාම. දැන් ගිරවට කැමති ක්ලේශකාම. වස්තුකාම ක්ලේශකාම. ඔබතුමාට වස්තුකාමයේ නැත්තම් මිදුණොත් ක්ලේශකාමයක් නැහැ. එතකොට ඒ කියන්නේ මේ ඇත්ත දැක්කම වස්තුකාම ක්ලේශකාම කියන දෙකම හිතින්නේ රූපේ පිරිසින් දැක්කහම. කාමයේ හැදෙන හැටිම දැක්කහම මේක රූපයක් රූපය ආරම්භය සාංකල්ප වශයෙන් රාග වශයෙන් කරන කල්පනාවයි කාමයේ කියලා ඔය ටික දැක්කොත් රූපයයි කාමයයි කියන එක දැක්කොත් ඔන්න කාමයේ පිරිසින් දකිනවා. දැන් මෙයාට වස්තුවක් නැහැ ඒ ආරම්භ රාගෙත් නැහැ. ඇයි ඉතින් එහෙම බොරුවක් නේ. දැන් ඔන්න කාමයේ පිරිසින් දැක්කොත් කාමයේ පිරිසින් දකිනවා රූපයේ පිරිසින් දකින්න වෙනවා. මම කියන එක තේරෙනවා. දැන් මේකට ඕනේ අමුතුවෙන් කඩාගෙන කඩාගෙන යන්න. මේ ඇත්ත දකින්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුව මට්ටම්. සද්ද රූපය කියලා එකක් පෙන්වන්නේ ඇයි මේ? මේවා පෙන්වන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ? මේ මට්ටම ඇති අපිට මිදෙන්න. ඊට පස්සේ දැන් කවුරු හරි ඒ වගේ ඇවිල්ලා බැන්නත් එයා දන්නවා අපිම බැනුන් අහගෙන තියෙනවා මිසක කවුරුවත් දැනගෙන නැහැ. මොකද ඒ දැනුම එතනින්ම ආවනම් මට විතරක් වෙන්න බෑ, ඔක්කොටම රිදෙන්න ඕන. එහෙනම් ඔය මට්ටමට සද්ද එකම විදිහට නම් සෝත විඥානේ උපන්නේ. එක්කෙනෙක් මම දැනගත්ත හැටි වෙරදි, සද්දය අනිකක් දැනගන්න හැටි අනිකක්. මට බයිනෝ නේද කියලා දැනගෙන දැනගත්ත විදිහට මම තරහ වෙලා මේ තියෙන්නේ. මොනෝ මේ මට්ටමට හිත තැබුවාම සද්ද රූපේ. ඊට පස්සේ ගන්ධය කියලා ගත්තාම ගන්ධ. දැන් අපිට ගඳක් සුවඳක් දැනෙනකොට හඳුන් කූරු සුවඳ, රෝස මල් සුවඳ, නිලුම් මල් සුවඳ කියලා සුවඳත් එක්ක පෙනෙන හිතට හැඩයක් නේ. අපි නිකන් කියමු උපන්න දවසේ ඉඳලම ඇස් නොපෙනෙන කෙනෙකුටත් ඔය ගන්ධය ওই විදිහටම එන්න වෙයිද? පුළුවන්. අවුත් අපිට පේන රතු පාට පෙති පෙති තියෙන රෝස මල් සිහි වෙයිද යාට? ගන්ධය එකක්ම නම් එයා සිහි කරගන්නේ එයාගේ මට්ටමට එක හැඩයක්. නමුත් එයාට එක හැඩයක් සිහි කරගන්න වෙන්නේ නම් මට එක හැඩයක් නම් සිහි වෙන්නේ ගන්ධය කියලා. එහෙනම් තේරෙන මේ පෙන්නන හැඩ ටික දෙන්නගෙම ඇතුළත විස්තර මිසක මේ ගන්ධයට අදාළ සිද්ධියක් නෙමෙයි. එයාටත් එක විදිහටමයි ගන්ධ සුවඳ දැනෙන්නේ, මටත් එක විදිහටමයි ගන්ධ සුවඳ දැනෙන්නේ. මට රෝස පාට පෙති පෙති. අරයට අත ගාපු සංඥාවකින් එන මට්ටමක් නම් මේ පෙන්නනවා මේ එන විස්තර ටික තමයි කාම. තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මනෝ විඥාන මට්ටම. මොකද මේ දෙක පූර්වහන්තයේ මේක ස්පර්ශාන්තය. ඒ කියන්නේ මෙතන ලෝකයේ අපිට හම්බ වෙන මට්ටමට එනකොට හැමදාම කෙලෙස්. ලෝකයේ හම්බ වෙන මට්ටමට එනකොට කෙලෙස් ඇති වෙන්නේ මෙහෙම නේද? නැත්නම් ලෝකයේ අපිට හම්බ වෙන්නේ මෙහෙම නේද කියලා දන්නා කවම කෙලෙස් ඇති වෙන්නේ? ඇති වෙන්නේ කොහොම? ඇහෙනවා ඇහෙන දේ දැනගන්නවා කියන මට්ටමට ආවහමයි අපි දන්නේ. ඇහෙන සිද්ධිය අනිකක් දැනගන සිද්ධිය අනිකක් නේද කියලා දන්නා බවම කෙලෙස් නැහැ. නොදන්නා බවම තමයි ඒකේ කෙලෙස්. ඒක ඇත්ත වෙලා. නොදන්නා බවටම කාමයි පදිලා. වස්තු කාමයි පදිලා. මේකේ මෙදෙන්න තියෙන එකම දේ තමයි නොදන්නා කාමයි මෙදෙන එක. මේ මට්ටමේ තියෙන අවිද්‍යාව දැන් මේ රූපී පිටසින්ද නොදන්නා කාමයි. ඔක්කොම කෙලෙස් ටික තියෙන ඔය අවිද්‍යාව මුල් කරගෙන. අවිද්‍යාව පත්‍ය සංකාරක කියලා දැන් ඔතෙන්ට ගොනු වෙනවා. රූපය ගැන පිටසින්ද නොදන්නා කම නිසා කියලා. එතකොට දැන් ඒකයි අභිධර්මයේ ධම්මසංගණය නිකන් සාමාන්‍ය කතාවට කියන්නේ නිකමට වචනෙට කටපාඩම් නම් නිකන් චුල්ලසෝතපත සෝවාන් වුණා වගේ කියනවා. මොකක් අදහස? ඒ කියන්නේ එච්චරට ජීවිතයකට යමක් කළලා දෙනවා. ඒකෙන් ඔය දැන් මේ බුදුහාමුදුරු පෙන්නපු පිරිසිදු මට්ටම් ටික. එතකොට අපි දැන් සද්දේ කියලා ඒකේ වචන ටික ගත්තට මේ සද්දේ තුල මෙහෙම මෙච්චර අර්ථයක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ රූප ආයතන කියන්නේ වර්ණ රූපය කියලා කියනවා. ඒක කිය කියා අපි ඒක මමයි කියලා ඉන්නේ. නමුත් ඇයි මේ රූපය කියලා මෙහෙම හිත තියන්නේ කිව්වේ? එතකොට මේ සංකල්පයෙන් රාගයෙන් උපන්න කාමය හම්බ වෙනවා අපිට. එදාට මම පුතේ කියලා මෙහෙට පයින්නේ නැහැ. රත්තරන් කියලා මෙහාට පයින්නේ නැහැ. ජීවේ ෆොටෝ එකකට පයින්න බෑ. මම ඔක්කොම මනෝමය විතරයි හදාගෙන. අර ෆොටෝ එක දිහා බලන්න අපිට ළමයි ඉන්නවා, දුනු ඊතල ගත්තා ඉන්නවා, කුරුල්ලෝ ඉන්නවා. නමුත් දන්න හොඳට එහෙ ෆොටෝ එක විතරමයි ඒකේ දුනු ඊතල ළමයි කුරුල්ලෝ කියන එකත් මම හිතාගෙන මෙහෙ ඉන්නේ. මොකද ඒකේ තියෙන ඊට පස්සේ ලක්ෂණය මම දන්න මොන විදිහටවත් උතන තියෙන දේවල් වලින් මට පළක් නැහැ එහෙම කිව්වට. එහෙ තියෙන චිත්‍රයකට මම මෙහෙම හතාගත්තා කියලා දැක්කහම තේරෙනවා මට ඒක සැප දුක් විඳින්න බෑ. ඒ ඊතලේ ගණ්ඩත් බෑ නං, ඒ කුරුළු අල්ලන්නත් බෑ නං, ඒ ළමයි එක්ක ඇසුරු කරන්න කතා කරන්නත් බෑ නං. ඔහාට ওই පැත්තේ හිස් වෙනවා, තුච්චයි මට. තේරුවක් නැහැ ඒ චිත්‍රයකේ. ඒ වගේ මේ චිත්‍රය කියන එක දැක්කහම මේ මිනිස්සේ ගෙවල් දරවල් කියලා මමයි කියන්නේ කියලා හිතාගත්තු මෙහෙම දෙයක් නෑ කියලා දැක්කොත් මෙහෙමට හරයක් නෑ. පය ගහලා විඳින්න බෑ. අර බල්ලු හපාගෙන මස් කටු කනවා වගේ මේ අල්ලගෙන හපන්න යන්නේ අපි. එතකොට ওই ගඳ සුවඳ කියන එකත් අර විදිහටම දකින්න ඕනේ. ගඳ සුවඳ දැනෙනවා. නමුත් ඒ ආරම්භය පෙනෙන හඳුන් කූරු හරි මල් හරි කියලා පෙනෙනවා නම් තන මේ තමයි කාම. ගඳ සුවඳ නැහැ, හඳුන් කූරු ගඳ සුවඳ, මල් වල ගඳ සුවඳ කියලා එකක් නැහැ. එතකොට ඒක රූපයක්, චිත්‍රයක්. ඒක හඳුන් කූරු සුවඳක් කළා, මල් සුවඳක් කළා, අලුත් වැඩියා කළා, අපිට සතුටු වෙන්න පුළුවන් විදිහට මේ ගඳ සුවඳ හදාගත්තේ අපි. අපි හැම වෙලේම අපිට විඳින්න පුළුවන් විදිහ හදාගෙන වස්තු භාණ්ඩ හදාගෙන අපි පරිහරණය කරන්නේ. දී කොටයක් අරගෙන හොඳට ඒකේ කැටයන් කපලා සිංහ කකුල් දාලා ඔළු දාලා අපිට ලස්සනට පරිහරණය කරන්න විදිහට හදාගන්නවා. ඒ වගේ ශබ්ද රූපي අරගෙන අපිට හොඳට පරිහරණය කරන්න පුළුවන් විදිහට අපි හදාගන්නවා. ඒකට මල් පෙති, රෝස පාට පෙති 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 ටිකක් දාලා මල් දාලා ආපහු හොයාගෙන යන්න පුළුවන් විදිහට පරිහරණය කරන්න මේ දැන් නිලුම් මල් වල සුවඳ කළා මේ සුවඳ හදාගෙන තින්නේ අපි. නිලුම්වලු සුවඳක් හදාගෙන අපි පරිහරණය කරන්නේ සම්පූර්ණ කැටයන්. අපි හරි කැටයන්කාරයෝ, හරි දක්ෂයි. ඔගොල්ලෝ දන්නේ අපි මෙච්චර ලක්ෂ අලංකාර විදියට කාමේ කැටයන් කරලා අරගෙන තියෙන්නේ. ඒකයි අපිවම රැවටෙන්නේ කියලා. හැම එකකටම කැටයන් කරලා මොනහරි චිත්‍ර හදාගෙන තියෙන්නේ අපි. එතකොට ඊට පස්සේ හඳුන් කූරු සුවඳ. ඔය ඕනම සුවඳල් කැවුම් බදින සුවඳ. ඔය වගේ කෝපි කුඩු සුවඳ කියලා මේ සුවඳ අපිට අල්ලන්න පුළුවන් විදිහට කැටයන් දාලා තියෙනවා. ওই කැටයන් ටික අතහැරෙන ඔක්කොම පේනවා මනසේ තියෙන කැටයන් කියලා. මේ රූපයේ පිරිසිඳ රූපයේ පිරිසිඳ දකින්නේ කිව්වේ බුදුරජාණන් වහන්සේ. ගන්ධ රූපයේ කියන එක පිරිසිඳ දැක්කොත් ගන්ධ රූපයේ කියන එකට අයිති කොටස සීමාව දකින්න වෙනවා කියලා මම කියන්නේ. එතකොට තේරෙනවා ඒකයි මම අර බෙද බෙදා පෙන්නන්නේ. උපතින්ම ඇස් නොපෙනෙන කෙනාටත් දැනෙනවා නම් මේ ගන්ධේ ඒ විදිහටම මටත් දැනෙනවා නම් ඔන්න ඒ තමයි ඇත්ත. එහෙනම් ඊගාවට එයාට වෙන සතහනක් මට වෙන සතහනක් සිහි වෙනවලු සිහි වෙන එක ඊට අදාළ නැහැ කියන එක එකකින් කියනවා. කියලා මම මේ වෙන් කළා පෙන්වන්නේ රූපයේ පිරිසිඳ ලකෙන්ද කිව්වහම මල්ම කැටයන් කළා ගත්ත එක ආපහු ආදේශ කළා මගේ මට්ටමින් සිහි කරගන්න එපා කියන එකක් මම කියන්නේ. ගන්ධ රූපයේ පිරිසෙන් දකින්න කියනකොට අපි ගන්ධ රූපයේ ඇත්තම දන්නා කම නිසා අපි ඇති කරගත්ත ප්‍රපංච මට්ටමක් තියෙනවා නම් ප්‍රපංච මට්ටමම සිහි කළාද මේ හරියන්නේ නැහැ. මේ ප්‍රපංචයෙන් මිදෙන්නයි මේ රූපයේ පිරිසෙන් දකින්න බුදුරජාණන් වහන්සේ පෙන්නේ. එතකොට වෙනවා අපේ අත්දැකීම අත්දැකීමක් කර නොගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ විදිහට ඔබත් ඇත්තට යන්න.
තමන්ගේ ලෝකයක් නේ මම
බලන්නේ.
ඒක සම්සම නේ. දැන් එතනට දැන් අපිට ඒ ක්‍රියාවලිය තේරෙනවා දැන් කියන දැන් තමයි තේරෙනවා කියන්නේ මොකක්ද?
ඔව්.
ක්‍රියාවලිය තේරෙනවාට දැන් එහෙම ක්‍රියාවලිය අපිට තේරු තේරි තිබිද්දි අපි මේක හදන්නේ ක්‍රියාවලිය දැක්කට අපිට මේක තියෙන නන්දි රාගයක් කියනනම් අන්න ඒකින්දනේ අපි ඕක කර කර ඉන්න ආසයි
කියලා. හරි හරි. තව ඒ අතු කාරණා තියෙනවා. මම දැන් දර්ශනය ගැනයි කියන්න කිව්වනේ. මේ රූපයේ පිරිසිඳ දකින්න රූපයේ දර්ශනය තමයි මොකද්ද මේ රූපයේ පිරිසිඳ දකින්න දැන් තියෙන්නේ. ඈ රූපයේ පිරිසිඳ දක්වම දින වාසිය මොකද්ද? කාමයෙන් මිදෙනවා. ඒ කියන්නේ කාමයේ පරිණියයි. යමේ කාමයේ පිරිසිඳ දැක්කනම් යා රූපයේ පිරිසිඳ දැක්ක කෙනෙක්. රූපයේ පිරිසිඳ දැක්කනම් කාමයේ පිරිසිඳ දැක්ක කෙනෙක්. එක කාමයේ පිරිසිඳ දැක්කම කාම තණ්හාව නැහැ. රූපයේ පිරිසිඳ දැක්කම කාම තණ්හාව නැහැ. එතකොට කාම භූමියෙන් කාම භවයෙන් එතර වෙනවා. තේරුණා නේද? ඔය දැන් මම මේ කියන්නේ ওই විදිහට අපිට ඉතුරු ටිකට යන වෙලාව මදි වෙයි. ඒ හින්දා මම ඉතුරු ආයතන ටික ඔය අනුසාරයෙන් ගන්න නේ. ඒ වගේ රසය කියනකොටත් මේ සීනි රස, ලුණු රස කියලා අපිට එනවනම් රසයට හැඩසටහන අපි තේරුම් කරගන්න ඕනේ රසයට හැඩ නැහැ. හැඩට රස නැහැ. අපිට පේන සතහන් වලට රස නැහැ. රසට හැඩ නැහැ කියලා. මොකද ඔය රසම දිවට තිබ්බොත් ඇස් නොපෙනෙන කෙනෙකුට එයාට සුදු පාට කැටකැට සීනි පෙනෙන්නේ නැති වෙයි. සුදු පාට කැටකැට ලුණු පෙනෙන්නේ නැති වෙයි. අපිට සුදු පාට කැටකැට ලුණු පෙනෙනවා නම් ඔය රසය අපි රසවත් කරලා හදාගත් එකක් මේ තියෙන්නේ අපිට කන්න පුළුවන් විදියට සීනි ලුණු ඔය අපි හදාගත් එක තේරෙනවා කියන්නේ. එතකොට රසය දකින්ද රසංච පජානාති රසය දන්නවනම් ඒකයි බුදුරජාණන් එක ආයතනයක් දකින්ද රසය කියන එක පිළිසින් දකින මට්ටමකට ගත්තොත් ඔක්කොම ටික එක මට්ටමකට දකිනවා එක තැනක් ගයි තරම් ඇති. එතකොට මොකද මේ එතන මේ මට්ටමේ ඇත්ත දකින්න මගේ මනසේ එතෙන්ට ගන්නකොට ඔක්කොම රූප වල ඇත්ත ওই මට්ටමවල පේනවා මට. එතකොට සීනි, ලුණු, අඹ ගෙඩි, පේර රසවල් කියන ඔක්කොම රසවල් ගත්තහම මේ රසවල් ටික එනවා මනසට. තේරෙන්නේ? එතකොට අර හැඩසටහන් ටික ඔක්කොම කාම. මේ රසයට දාගත්ත රසයේ කාම භාණ්ඩයක් කරලා හදාගත්ත එක තමයි අපි ලුණු රස පැණි රස. නමුත් රසයේ ස්වභාවය තමයි දිවට ගැටුනොත් කොයි වෙලාවක හරි රස දැනෙයි. හැඩයක් නැති වුනොත් නිමිති නැහැ. එහෙමම අතහැරෙනවා. ආයෙ හොයන්න බෑ අපිට. දැන් මේ හැඩයක් ඇඳුවේ නැත්තම් රස ගැටෙයි. පෙර නොතිබීම රසය දැනෙන්නේ. ඉතුරු නැතුවම නැති වෙනවා. ආයෙ නිමිති නැහැ. ඒක අනිමිත්තමයි. රස ගැටෙන වෙලාවටත් පේන්නේ නැහැ. ගැටුනේ ගැටෙන්න ඉස්සෙල්ලත් නැහැ. ගැටෙන වෙලාවෙදිත් පේන්නේ නැහැ. ගැටුනෙන් පස්සෙත් නැහැ. අපිට නිමිති නැති තැනකයි ඉන්නේ හැම වෙලාවෙම. නමුත් මේ රසයට ලුණු රස කියලා ගැට ගැහුවොත් හැමදාම ওই රස අපිට කියනවා ලෝකේ. ලුණු රස ටිකක් අරගෙන ඉන්න කියලා කිව්වොත් උස්සගෙන ඒ කට්ටිය කර ගහලා ගෝනේ පිට මේ බැලන නුන ලුණු රස කියනවා. ලුණු රස කරේ තියාගෙන ඉන්න පුළුවන්ද? බැ. අර මම කියන්නේ අපි දන්න තුනට ලොකු විපල්ලාසයක් ඉන්නේ දැන් අර කණෙන් ඇහෙන එකටත් මම කියන දැන්. මොකද්ද සද්දයක් ඇහුණා කියනවා. ටිකක් ගිහලා කෝටු කැල්ල කුසගෙන මේ බලන මෙන්න මේකයි ඒ සද්දේ කියලා නේ. මේ කෝටු කැල්ල කවරලා මේ බලන මෙන්න මේකනේ සද්දේ කියලා උසගෙන ඉන්නද අපි කෝටු කැල්ල. එතකොට දැනුණු සද්දය මේකයි කියලා කෝටු කැල්ලකින් පෙන්වන්න තරම් අපි විපරිත වෙලා. ඒ වගේ ලුණු කරේ තියාගෙන සීනි මිටික් කරේ තියාගෙන ඉන්න තරම් අපි විපරිත වෙලා. සීනි රස. එහෙම වෙනවද රූප පිරිසෙන් දැක්කොත්? වෙන්නේ නැහැ. මොන ඔය විදිහට ඔය ඔය රූපවල සලු රූප ටික මම කිව්වේ. තව තියෙනවා සුකුම රූප, ඉන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය කියලා. එතකොට ලහුතාමුදි තමයි කය නැමෙන්නේ. ඇයි කය මුදු? ඇයි මේ මුදු බව? ඕවකිල් තව සියුම් රූපක් තියෙනවා. ඒවා ප්‍රශ්නයක්වත් නැහැ. මේ ටික යනකොට යනවා. හරියට රූපයේ ප්‍රතිසින්ද දැක්කොත් ඔගොල්ලෝ චුට්ටක පුද්ගල භාවය පවත්තන්න හේතු නැහැ. මේ රූපයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණ පේන රූපයක හැටි. අනිත්‍යතා රූප, ජරතා රූප, උපචේ රූප, සංතති රූප කියලා උපචේ, සංතති, ජරතා, අනිත්‍යතා කියලා මේ රූපවල ලක්ෂණ හැටි. මෙහෙම වෙන්නේ මේ රූපයේ හැටි තමයි. මේ රූපය ඇති වෙලා තියෙන්නේ මේ හේතුයෙන් කියලා පෙන්නකොට කෙනෙක්ගේ කියන එකට හිත නැති වෙනවා. දැනට අපි ওই මට්ටම තේරුණානේ. උන් ওই මට්ටමට හිත තිබ්බුවාම මේකේ තියෙන වාසිය තමයි මොකද්ද? කාමෙන් මිදෙනවා. දැන් ඔන්න ඔය ටික ඔගොල්ලෝ දැනගත්තනේ. දැනගත්තට තාම කාම ආශ්‍රය, දැන් කාමයේ ගැන තියෙන අවිද්‍යාව නැති වුණා. දැන් දැනගත්තා. නමුත් කාම ආශ්‍රයේ ගෙවිලා නැහැ. කොහොම කතා කරුවට තාම ඇහැට බලනකොට ඉදිරිපත් වෙන්නේ විස්තර ටිකමයි. ආශ්‍රය දැන් කනට ඇහුණාට ඉදිරිපත් වෙන්නේ ඔබ මට බැන්න නේද කියන තැනකින්මයි. මේ ආශ්‍රය වැඩි. දැන් තියෙනවා ඇත්ත දන්නවා. නමුත් ඇත්ත නොදන්නා කාලේ ඇසුරු කරපු බොරු ඇසුරු කළා ඇසුරු කළා. අපි මොනවා හරි මැෂින් එකක් වුණත් ටැප් විතර දාලා වැඩ කළා ස්විච් එක නවත්තපු ගමන් නතර වෙන්නේ නැහැ නේ. කිසිම විදුලියක් නැතුවත් කැරකිලා කැරකිලා ටිකක් ගිහලා නතර වෙන්නේ. ඒ වගේ ඒ අහේතුක වස්තුවක් ඒ වගේ සියදහස් ගුණයක් තියෙන ජවයක් තියෙන හිත දිහා බලන්න. බොරුව කරකෝල 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 මේ ඇත්තක් දැනගත්ත ගමන් එකපට ඩංගල නතර වෙයි කියලා හිතනවා. නෑ මේක කරගෙන ආයෙත් තව. එතකොට ඒක තියෙන්නේ. එතකොට දැන් ඔහොම දැනගත්තට පස්සේ ඉතින් මේක ඉබේ නතර වෙන්නේ. මේක නතර කරන්න අපි උත්සාහවත් වෙච්ච තරමට ඉක්මනට නතර වෙනවා. දැන් ඔන්න සම්මාදිට්ඨි දර්ශනය පෙන්වනවා. මොකද්ද රූපේ පිරිසිඳ දකින්න? රූපේ පිරිසිඳ දැක්කම කබලින් ආහාරය පිරිසිඳ දැක්කා. එතකොට කාමයේ පිරිසිඳ දැක්කා. එතකොට සුබ කියන විපල්ලාසය දුරු වෙනවා. රාග විරාග චේතෝ විමුක්තියටපත් වෙන්න පුළුවන්. කාම භූමිය මිදෙන්න පුළුවන් කියන විස්තර ටිකත් ඔකේ දිනනවා. කාය අනුපසනාව වැඩුණා වෙනවා. ඔය හරියට කාය අනුපසනාව වැඩෙනවා ওই ටිකේ. දැන් ওই ටික දැනගත්තාට දකින්න බෑ. දැන් ඔන්න තියෙනවා ඔබතුමාට සීලයක පිළිපදලා හිත සමාධි කළ ওই දර්ශනේ හිතන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා. ඒකයි මාර්ග හතරක් පළ හතරක් තියෙන්නේ. දැන් මේ මට්ටමටත් මාර්ගය ඒකයි. නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන එක එක මාර්ගයක් කළා දෙන්න තිබුණානේ. සෝවාන් මාර්ගය, සකදාගාම මාර්ගය, අනාගාම මාර්ගය, අරිහත් මාර්ගය කියලා ඇයි එහෙම කියන්නේ? එකම සීල සමාධි ප්‍රඥාවට. අතෙන් ධම්මන දර්ශනය නෙමෙයි මේ මට්ටම ගවා ගන්න තියෙන්නේ. මේ ධම්මන මට්ටම නෙමෙයි මේ මට්ටම ගවා ගන්න තියෙන්නේ. දැන් සීලේක පිහිටලා හිත සමාධි කරලා ඔබතුමා දැන් මේ වෙලාවේ බලන්නේ මොකද්ද? රූපේ පිරිසිඳ දකින්න. රූපේ කියන එකට හිත තියලා බලනවා මොකද්ද? කාමයේ නේද කියන එකට. මෙන්න මේ විදිහට යනකොට සීලයක පිටලා හිත වඩවඩ රූපේ පිරිසිඳ දකින්න යනකොට කිසිම සැකයක් නැතුව යම් දවසකදී රූපේ පිරිසිඳ දකින්නවා කියන මට්ටමකට මේ හිත සමාධි වීමත් එක්ක එනවා. එදාට තේරෙනවා ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් ඔක්කොම පිහදාගත් දේවල් කියන එක ඉබේම එනවා. ආයේ ප්‍රාර්ථනාවක්වත් ඕනේ නැහැ. අන්න එදාට රූපේ පිරිසිඳ දැක්කා. මෙහෙ දුව පුතාගේ වල දරුවල කියන සංයෝජන නැහැ. ඇයි ෆොටෝ එකේ එහෙම දේවල් නැහැ කියන එක ගැන ඒ සංයෝජනේ දුරු නොවිච්ච ලෝකයා මේ මගේ තාත්තා කියලා ෆොටෝ එකෙන් දකි. තාත්තා අපිට ආදරේ කියලාත් හිතයි. Taman ඒ ගැන හොඳට නුවණකුත් තියෙනවා. ඒ පින්තූර අනිත් වෙච්ච දවසකට පින්තූරේ අනිත් වුණා මිසක දරුව නැති වුණා නෙමෙයි කියන තැනකට නුවණ තියෙනවා. ඉන්න ටිකේදී හා පුතේ දුවේ හා කණ්ඩ බොණ්ඩ කියලා එතෙන්ට ස්විදෙන්නේ නැතිව කටයුතු කරන්නත් දක්ෂයි උපරිම මෙයා. එයාට එයාගේ ලෝකෙට අඩු නැතුව හම්බ වෙන නිසා එයාට තේරලා නැහැ තාත්තා වෙනස් වෙලා කියලා. මෙයාට සම්පූර්ණ විරාගයි ෆොටෝ එකේ එහෙම කෙනෙක් නැහැ කියලා දැන් දුව නැති කළා නෙමෙයි ඇත්ත දැකලා තියෙන්නේ. පුතාට නොසලකා නෙමෙයි තියෙන ඇත්ත දැකලා තියෙන්නේ. ඒ හිඳ දෙරින් තියෙන යුතුයකම් ටික කළාට අනිත් වෙන රූපේ ෆොටෝ එක අනිත් වුණා කියන තැනකින් නුවණ එනවා මිසක චුට්ටක්වත් දුකක් නැහැ. මෙයා තමයි උපරිම සුරක්ෂිත තැනක ඉඳගෙන යුතුයකම් ටිකක් කරන හොඳ සුරක්ෂිත තැනක ඉන්න මෙලෝ දුකකුත් නැහැ කරලෝ දුකකුත් නැහැ. අඬන දෙවල පින්නේ හැම දුකකුත් නැහැ. දරුවට අසාධාරණයක් කරුවා කියලා එකකුත් නැහැ. යාට දෙරින් තියෙන උපරිම ටිකක් කළා. ඔන්න ඔය ඔකම ඌයතින් තව ගොඩක් එක තියෙනවා. මේ පළවෙනි කොටස මම මේ මතක් කළේ ඕරම් භාග්‍ය සංයෝජන දුරු කරනවා නම් ඔන්න ওই මට්ටමට තමයි අපිට යන්න වෙන්නේ. ඊට පස්සේ එහෙම නැතුව රූපේ පිරිසිදු දකින්න කියලා වෙන විදිහකට යන්න එපා ගියොත් අපිව උච්ඡේදවාදයකින් අවසන් වෙනවා මිසක එහෙම නැතිනම් අන්තිකට වෙටලා අවසන් වෙනවා මිසක වෙන යන්න බෑ. අපි ඒකට මම උපමාවක් කියනනම් අද දවසේදී අපි ගොඩක් දුරට මේ වගේ තැනකින් දන්නතෝ රූපේ පිරිසිඳ දකින්න ඕනේ කියන තැනකින් අපි ගොඩක් දුරට ওই රූපේ මිදී ගන්න අපිට තියෙන හදිස්සිය නිසා අපි දන්න නිසා අපි බලන්න උත්සාහවත් වෙලා තියෙනවා. මොකද්ද රූපය කියන එක නිසා හිතට පහළ වෙන සංඥාවක් වගේ තැනකින් අපි හුරු වෙනවා. නමුත් මෙහෙම වෙනකොට අපි දැන් රූපේ නැහැ රූපය නිසා පහළ වෙන සංඥාවක් කියන තැනක ඉන්නවා. එහෙම හිතියට අපිට ලොකු විශේෂණයක් වෙලා නැහැ. එහෙම නැත්නම් අපි රූපය කඩලා බලලා මොකද අපි රූපය නිසා සංඥාවක් එනවා කියලා කියන්නේ? අන්ත දෙකෙන් මිදෙන්නේ. මොකද රූපය තියෙනවා කියලා ගත්තොත් සාසතයි, කඩලා බලලා රූපය නැහැ කිව්වොත් උච්ඡේදයයි. දැන් අපි උපායයක් කරනවා රූපය පිරිසිඳ දකින්න ඕනේ සාසත උච්ඡේද දෘෂ්ටි දෙකට නොයැටි. ඒ හින්දා තිය රූපය තියෙනවා කියන්නේත් නැතුව කඩලා බලලා නැහැ කියන්නේත් නැතුව කඩලා බලලා එහෙනම් ওই පේනදී ඔහි තියෙනු මේ සංඥාවක් එන්නේ කියලා අපි හිතනවා. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ රූපය කියන එකෙන් සාස්ත්‍රෝත්‍රිජ දෘෂ්ටි දෙකටපත් නොවුනේ අපි නාමය කියන පැත්ත සාස්ත්‍රතයි කියන එකට වැටිලා යන්න බැහැ. දැන් අර පැත්ත අතහැරි මේ පැත්තට වැටිලා දැන් නාම ධර්ම ටිකක් කියනවා කියන කෙනා එතෙන්ටත් අපි උපාය කළොත් මම මේ ගොඩාක් ගැඹුරු තැනක් කියන්නේ මේ නාම ධර්ම ද ස්පර්ශ නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා අපි බැලුවොත් අපි හිතනවා මිදිලා කියලා. දැන් හරි කියලා. එතකොට වෙනවා ආධ්‍යාත්මික නාම ධර්මයන්ගේ මිදිලා. හැබැයි බාහිර නාම ධර්ම තියෙනවා කියන දැනක තියෙන්නේ. ඇයි ඒ? අර මං ඉතින් කිව්වේ අපාය තියෙනවා දිව්‍ය ලෝකේ තියෙනවා කියන මට්ටම ඒ උනට තියෙනවා. ඔයෙන් මොන විදිහටද යන්න බෑ. ඊට පස්සේ අපාය දිව්‍ය ලෝක කියන එක නෑ කිව්වොත් උච්චදයි තියනවා කිව්ව සාස. දැන් යන්න කොහෙන්? කොහෙන් හරි කෙරෝලකට ඇවිල්ලා හිරවල. දැන් ඔය ආපු ක්‍රම ටික තේරුණාද? රූපේ සාසත උච්චේද දෙකෙන් මිදෙන්න කියලා අපිට එන්න උනා කොහටද? පේන්නේ හිතටයි. දැන් එතකොට ඔහෙන් තියනවා නෑ කිව්කේ හිටියේ නෑනේ අපි. මගහැරලාවනේ කට් කරලා පේන්නේ හිතටයි කියලා ආවා. ඊට පස්සේ නාම ධර්ම පැත්තේ ඉන්න එකත් වැරදි කියන එකෙන් මිදෙන්න අපි කිව්වේ මොකද්ද? මේ ස්පර්ශ නිසා හටගත්ත හේතු නිසා හටගෙන හේතු නැතිව නැති වෙනවා කියලා ගත්තා. ආධ්‍යාත්මික නාම ධර්මයන්ගෙන් නැත්නම් ආධ්‍යාත්මිකාන්තයෙන් නාම ධර්මයන්ගෙන් හිත මිදෙන්න අපි උත්සාහවත් වෙනකොට අපිව උත්සාහවත් වෙන්නේ බාහිර ආයතනයට හිත තියෙන. ඒ කියන්නේ බාහිරේ තියනවා කියන තැනක මනස අපිට නැති කරන්න බෑ. කොහොම දැක්කට ඒ කියන්නේ ආධ්‍යාත්මික නැත්නම් මේ වර්තමාන ධර්මයේ ඇතිවීම නැතිවීම බැලුවා කියලා. බාහිර ආයතනේ නාම ධර්ම හම්බෙන්න තැනට අපි මුකුත් කළා නෑ තාම. ඒ ඔය ඔක්කොගෙන් මං කිව්වේ කොහොම එකින් එක එකක් අයින් කරන තව එකක් ගන්නවා තව එකක් අයින් කරන තව එකක් ගන්නවා තව එකක් අයින් කරන තව එකක් ගන්නවා කියලා මෙහෙම වුන්නේ නෑ. විශේෂක් විතරයි මේ එක දර්ශනයකට ඔක්කොම අතහැරෙනවා අන්ත එක පාට. රූපේ අතහරින්න ආය නාම ධර්ම වලට ඕනේ නෑ. නාම ධර්ම අතහරින්න මේ බාහිර තියෙන ඒවා ආධ්‍යාත්මික තියෙන ඒවා බලලා ඒක අතහරිනවා. ඊට පස්සේ බාහිර ඒවා බලලා අතහරින්න ආයෙක වෙනම. එහෙම ඕනේ නැති එක දර්ශනයකින් වෙන්න ඕනේ මේක. ඒක අපි ටිකක් කතා කරමු. දැන් ඔය මම මුලින් මතක් කළේ ඕරම් භාග්‍ය සංයෝජන කියන ටික හම්බ වෙන ටික. දැන් ඒක තේරුණා නේද? තේරුණා. දැන් එතකොට මතක තියෙන්න ඕනේ ඔය මම දර්ශනය ගැන විතරයි කතා කළේ. ඔය පෙන්නපු ටික දකින මට්ටමට තමන් ගන්න ඕනේ. දැක්කහම දැකපු දවසටයි කාම පිරිසිඳ දැක්ක කියන්නේ දන්න මට්ටමට දැකපු දවසටයි ඈ. මේ ෆොටෝ එක ෆොටෝ එකක් කියලා පේන පේන්න විදර්ශනා කරන්න ඕනේ නැන්නේ පේන්න නේද? ඒ වගේ මේ ෆොටෝ එක ෆොටෝ එකක් කියලා පේන්න ඕනේ. එතකොට විදර්ශනා කරනවා කියලා ඒවා නැහැ. අසිහිය කියලා එකක් නැහැ. නොදැක්කොත් තමයි අසිහිය කියන්නේ තේරෙන්නේ. දැකිනකොට අසිහිය කියලා එකක් නැහැ. ඒ දකින්න මට්ටමට ගන්න තමයි දැන් සීල සමාධි ප්‍රඥා. ඕගොල්ලෝ සීල් රකිනේ හිත වඩවඩ මොකද සීල් රකිනේ? හිත වඩන. ඇයි හිත වඩන්නේ? රූප පිළිසින් දකින්නේ. පුතෝ නරූප පිළිසින්. කොහොමද රූප පිළිසින් දකින්නේ? අමුතුයෙන් අමාරුවෙන් කවදාවත් නොදැන නොදැක්ක රූප කලාප කලාප කියලා එකකට යන්න එපා. ඉතින් ওই කලාප කලාප වගේ තියෙන එකක් රූපේ දැක්කනම් මේ කාමෙන් මිදෙන්නේ අද ඔය විද්‍යාත්මක පරමාණු හැම හොයන අය කාමෙන් එකතර වෙලා ගොඩක් අල්ලගෙන නේ. නමුත් එහෙම කැඩුවා කියලා මේ එතර වෙන එකක් නෙමෙයි මේක. දැන් එයා කොච්චර රූපේ කෙරවලකට ගිහිල්ලා තියෙනවන්නේ තවත් හොයනවනේ. නමුත් එහෙන් කැඩුවා කියලා ඒගොල්ලෝ ඉතර කඩලත් හරියේ ඒගොල්ලන්ට මොකුත් තුන නැත්තම් අපි මේ චුට්ටක් අපේ අපිට තේරෙන මට්ටමට හිතින් කඩාගෙන ගිහිල්ලාද අපි මේ කාමෙන් මිදෙන්නේ? එකෙන අපි හිතන්නේ. එහෙනම් ඔහෙන් නෙමෙයි බුදුහාමුදුරේ දේශනා කළ මේ විදිහට යන. ඊට පස්සේ දැන් හොඳට බලන්න එක දෙයක්. දැන් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා ටිකක් තියෙනවා කියන මට්ටමක් අපිට ඇති. ඒ දැන් රූපයේ සද්දේ කියන එක චිත්‍ර මට්ටමට හිත තියලානේ කාමයේ මිදුනේ. නේද? දැන් මෙහෙම බලනකොට දැන් චිත්‍ර මට්ටමේ රූප හම්බ වෙනවා. ශබ්ද ගන්ධ ඔය චිත්‍ර මට්ටමින් හම්බ වෙනවා කියලා කියන්නකො. දැන් ඒක සංකතයි. තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඊගාව අධිර තමයි ඒ රූපෙම මෙතන එක. ඔය දැන් කාම අවචර නැහැ. දැන් ඔය රූප අවචර මට්ටම තියෙන්නේ. රූපී බ්‍රහ්ම ලෝකය කියලා කියන්නේ ඒත් රූප මට්ටම නියෝජනය වෙන්නේ. මේ මට්ටමෙන් අතහැරෙනකොට ඒකයි උද්දම් භාගයේ සංයෝජන ටික එකට තියෙනවා. රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිජ්ජ ඔක්කොම එකට තියෙනවා. මේ මට්ටමේ රූප රාග මට්ටමේ මිදෙන්න අතහරනකොට ඔක්කොම ටික එකටමයි යන්නේ. තේරුණා කීපේ. ඒකයි දැන් රූප රාග කියලා තිබුණට රූපේ බව මට්ටම ඒ රූප බව මට්ටමේ මිදෙන්න හැදුවෝ එයා කෙලිම රහත් වෙනවා මිසක ආය අරූප බව මට්ටමේ කියලා ඉතුරු වෙන්නේ නැහැ එතන. ඒ සංයෝජන ටික ඔක්කොම එකම මාර්ගයකට දාලා තියෙන නිසායි. අරිහත් මාර්ගයට දාලා තියෙන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජාචින ඔක්කොම එකකටනේ දාලා තියෙන්නේ. ඒ එකට තියෙන නිසා. මේ පේන රූප කියන මට්ටමින් මිදෙන්න හිත තිබ්බහම කෙලින්ම නාම ධර්ම පිරිසෙන් දකින්නවා කියන සිද්ධියකු වෙන්නේ. නාම ධර්ම පිරිසෙන් දැකීම විතරයි මෙයාට දැන් මේ රූපෙ මිදෙන්න තියෙන්නේ. ඔන්න ඒ සිද්ධිය තමයි අපි කාම භූමිය ඉඳගෙන ඔය කරන්න හදන්නේ. මේ රූපේ පිළිසින් දකින්න නාම ධර්ම ටික බලලා රූපේ පිළිසින් දකින්න ඕනේ. හැබැයි ඒක පුළුවන් ඒ මට්ටමට 10 පන්තියට එන්න ඕනේ. ඒකත් ඔය අපි යන විදිහට නෙමෙයි. දැන් අපි අද පොඩි උත්සාහයක් යොදවන පුංචි විහිළුවක් කරනවානේ නාමයට ඉඳ තියලා රූපේ මිදෙන්න. ඒ කියන්නේ ඒ නිසා මේ සංඥාවක් වෙන්නේ කියලා. නමුත් එතන තියෙන මහ විශාල වෙනස. අපි තාම ඉන්නේ එහි නිසා මෙහි කියන තැනක. නමුත් මේ චරවලටන දර්ශනයේදී ඕකට ආත්පස වෙනස් සිද්ධියකින් වෙන්නේ. එහි නිසා මෙහෙනවා කියලා බැලුවට මම නාම ධර්ම වල 아무තු විශේෂණයක් මට වෙලා නැහැ. එතකොට තාම තියෙන මට රූප සංඥාවක්මයි. රූපේ නිසා මෙහෙම සංඥාවක් පහළව මේ රූප සංඥාවමයි. සද්දේ නිසා සංඥාවක් පහළව සද්ද සංඥාව. රූප සංඥාව ගත්තත් එකයි සද්ද සංඥාව ගත්තත් එකයි. නමුත් උරම්භා උද්දම්භාගී සංයෝජන වල දෙන්නේ රූපෙන් මිදෙන්නේ රූප සංඥාව කියන එකට හිත තියලා නෙමෙයි. එතනයි වටින්නේ. සද්දෙන් මිදෙන්නේ සද්ද සංඥාව කියන එකට හිත තියලා නෙමෙයි. එයා රූපේනුයි රූපය චක්කු සම්පස්ස වේදනාවනේ සංඥාවනේ සංකාරනේ විඥානෙනුයි කියන ස්කන්ධ පංචකයෙන් මිදෙනවා නම් ධර්ම වලට හිත තියලා. ඊට පස්සේ එයා සද්දේනුයි සෝත සම්පස්සජ වේදනා සද්ද සංඥා සද්ද සංචේතන සෝත විඥාන කියන ඔක්කොම ටිකම මිදෙනවා නාම ධර්ම වලට හිත තියලා. දැන් අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ රූපෙට හිත තියලා රූප සංඥා මිදෙන්නේ නේ. නමුත් එහෙම නෙමෙයි තියෙන්නේ. එහෙ යන්න බෑ. ඔය අපි දරපු අහිංසක උත්සාහය නෝයි. ඔයින් ඔහොම නෙමෙයි යන්න තියෙන්නේ. ඒකට යන ක්‍රමය වෙනස්. දොරටුව වෙනස්. දැන් මේ කාමයේ ඇතිවෙච්ච දොරටුව නම් මෙහෙ. ඒ හින්දා කාමයේ නැති කරන්න මට ඔහෙන් යන්න උනා. නමුත් ওই රූපය ඇතිවෙච්ච දොරටුව ඔහෙ නෙමෙයි. මම ඕගලන්ට ඒක උපමාවක් කියන්නම්. මේ අනුසාරයෙන් දකින්න මෙල්බන් නගරේ තියෙනවා උසම ගොඩනැගිල්ල. මොකද මට ඕක උපමා හිතුනේ අපි දවසක් කතා කරගත්ත මහත්කුව සනස උසම ගොඩනැගිල්ලක් තියෙන මම වෙලාවක එක යනකොට ගියාම සිටි එක හරි ලස්සනට පේනවා කියලා. මොකෝ හා මහත්ය කියලා. දැන් මම තාම ඒක දැකලා නැහැ. මොකද්ද? ඒ ඒ ගොඩනැගිල්ල උඩ නැග්ගහම පේන සිටි එක දැర్శණය දැකලා නැහැ මම තාම. දැන් කොහොමද හරි අපි මෙහෙද වාහනයක ගිහිල්ලා එතන ලිෆ්ට් එකකට ගිහිල්ලා ලිෆ්ට් එකෙන් ගොඩනැගිල්ල උඩට නැග්ගොත් අපිට අර සිටි එකේ පේන්නේ නේ නගරේ පේනවා. දැන් හොඳට බලන්න නැග්ගහම මට ලස්සන දර්ශනයක් රූපයක් පේනවා නම් ඔන්න ওই රූපේ පේනකොට දැන් මම බලාගෙන හිටියොත් හරිද කියන වචනේ මට කියන්න මට මේ රූපේ පේන්නේ මේ නගරේ තියෙන අර රේල් පාරවල් නිසායි කෝච්චි නිසායි ගෙවල් නිසායි ගස් නිසායි පේන්නේ කියලා මං කිව්වොත් හරිද?
නෑ.
මට ওই රූපේ පෙවුනේ මම මේ ගොඩනැගිල්ල නැගපු නිසානේ. නැග්ගේ එතන තියෙන ලිෆ්ට් එකේ නිසානේ, සෝපාන නිසානේ, ඒකට ගිය කාර් එක නිසානේ. ඒ පෙනෙන දර්ශනය ඇතිවෙන්න තියෙන හේතු ටික කියලා මට බලන්න වෙන්නේ පේන දර්ශනෙට ඉස්සරහම පිටිපස්සට බලන්න වෙන්නේ. වාහනේ ගිහිල්ලා මේකට නැගපු නිසා මට පේනවා. ඔන්න දැන් පෙනෙන බවත් පෙනෙනදී ඇතිවෙච්ච හැටි මට බලන්න වෙනවා. ඊට පස්සේ මම ආපහු මේ ලිෆ්ට් එකට ඇවිල්ලා ගොඩනැගින් බැලලා ආවම මේ පේනදී මට නැති වෙනවා කියලා මම දන්නවා. මොකද ඒකට හේතුව මම දැන් යන්නේ එහෙම දර්ශනයක් දැකලවත් නෙමෙයි. මම යන්නේ ගොඩනැගිල්ල දිහා බලාගෙන. ගොඩනැගිල්ලට නැගුත් කෙනෙක් කියන එකකින් පෙනිච්ච රූප ගැන හිතන්න මම දන්නේ නෑ නේද? එතකොට යම් කිසි කෙනෙක් ගොඩනැගිල්ලට නැගලා ඈත තියෙන දර්ශනය දිහා බලනකොට මේ දර්ශනය අනිත්‍ය මෙනෙහි කරන්න ඇතිවීම නැතිවීම මෙනෙහි කරන්න කියලා එයා පෙනෙන දර්ශනය ඇතුළට ගිහිල්ලා මේ ගේ නැති වුණොත් මේ ගේද දර්ශනය මේ ගේද දර්ශනය මේකත් දර්ශනය නෙමෙයි මේ ගස් ටිකත් දර්ශනය නෙමෙයි කියලා එකින් එකට බැලුවොත් බලන්ඩ මෙයා මේ සිද්ධිය ඇති වෙන හැටි හා නැති වෙන හැටි නොදන්නාකම කියන එක තියෙනවා නෙමෙයිද මෙහෙම බලන සිද්ධිය තුළම මේක බලන්ඩ මෝඩකම තහවුරු වෙනවා මිසක මෙයාට උත්තරය ලැබෙනවද කියලා තේරෙන්නේ නේද? එතකොට කවදාවත් පේන දෙයට තණ්හාව නැති කරන්න පුළුවන්ද? මෙයා පේන දෙයට තවත් තුරුල් වෙලා නෙමෙයි දින්නේ මේ. පේන දේ නොයලී ඉන්නවා නම් අපි කියමු මෙහෙම ඈත පෙනෙද්දිම හිතින් මම නුවණින් දකිනවා මම මේ ගොඩනැගිල්ල නැගපු නිසාම නම් පෙනෙන්නේ. ගොඩනැගිල්ල බහිනකොටම පේන එක නැති වෙනවනේ මේ පේන දේ අනිත්‍යයි නේද මම අනිත්‍යයි කියන්නේ මෙහෙ සිද්ධියකින් නෙමෙයි මේක ඇති වෙච්ච හැටි දැකලා මේක නැති වෙන හැටි දැකලා නම් මම හැම වෙලාවෙම පේන දේ පේනදී ඇතිවීමක් නැතිවීමක් දකිනවනේ ඔය සිද්ධිය මට කවදාවත් දකින්න බෑ පේන සිද්ධිය ඇතුළට ගිහිල්ලා තේරෙන්නේ ඊට පස්සේ දැන් අපි පළවෙනි අධ්‍යයන කළේ පෙනෙන දේ ඇතුළේ තියෙන ගෙවල් දොරවල් දැක්කේ නැතුව පෙනෙන දේ කියන තැනට හිත තියලා ගෙවල් දොරවල් වලින් මිදුණා. දැන් දෙවන අධීරයේදී මට යන්න බෑ ආපවෝක ඇතුළට. දැන් මට පවතින සැබෑම ඇත්තට එන්න වෙනවා. තේසනවා මේක. ඒ වගේ මෙහෙම යම් අරමුණක් පේනකොට දකින්න දැන් මේ මෙල්බන් නගරේ තියෙන උසම ගොඩනැගිල්ලට නැගලා ඈත බලාගෙන ඉන්න අපි වගේ කියලා. හිතාගෙන ඉන්න මේ පේන සිද්ධිය මේ. දැන් ඔය පේන සිද්ධිය ඇතුලේ කඩලා හරි බිඳලා හරි නැති වෙනවා කියලා හරි බලන්න අපි ගියෝ මේ පේන දේ ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා අර නගරෙත් නැගපු හැටිත් නැති වෙච්ච හැටිත් නොදන්නාකම ඒ තුල තියෙනවා වගේ මෙහෙම බලන මට තියෙනවා මේ පටිච්ච සමුපාදයේ නොදන්නාකමම තියනවා කියන එක. තේරෙන්නේ නැද? පටිච්ච සම්පාදයේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූපච සලායතනං සලායතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා කියන සිද්ධියෙන් කියන්නේ බෙරි පන්සලේ ඉඳලා වාහනයක නැගලා මෙල්බන් නගරයට ගිහිල්ලා මෙල්බන් නගරේ ඉඳලා උසම ගොඩ නැගිල්ල ළඟට ගිහිල්ලා ගොඩ නැගිල්ලෙන් ඒ සෝපානයේ දිගේ උඩ තට්ටුවට ගියා ගිය නිසා පේනවා කියන සිද්ධියයි මේ කියන්නේ. තේරුණාද? එතකොට මේ පටිච්චසම්පාදයෙන් කියන්නේ මට මෙහෙම අරමුණක් පේන සිද්ධිය මේ කියන්නේ. එතකොට මේ අවිද්‍යා සංඛාර මේ ටික නැති වෙනකොට මේ ටික නැති වෙනවා කියන සිද්ධිය මේ කියන්නේ. එතකොට මම මේ අරමුණේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳලා හරි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳ වෙන්නේ නැති ඇලීම හෝ ගැටීම ඇති වෙන්නේ තියෙන බව හින්දායි ඇලීම ගැටීම දෙක නැති වෙන්න නැති කරන්න තමයි මම නැති බවට බලන්නේ. එතකොට මෙහි දෙයක් බලාගෙන නැති බවට බලනකොටම තියෙනවා මම අවිද්‍යාව තුලේ මේ සිද්ධිය කරන්නේ. තේරුණා? මට අමුතියෙන් ඔහෙ කඩ කඩ බලන්නවත් ඇලින් ගැටින් දෙක ඇති කරගන්න හෝ ඇති කර නොගෙන ඉන්න හෝ අමුතු උත්සාහයක් ඕනේ නැහැ. මම කෙලින්ම සිහිය යොමු කළොත් මේක මෙහෙම පෙනෙද්දිම මේ පේනවා කියන සිද්ධිය ඇති උනේ මෙහෙමයි කියන එකට මට නෝන තියෙනකොට ඉබේමයි මම අර මේ දර්ශනයක් පේනවා පේන දෙයම හැදිලා. අර ලස්සන දර්ශනේ ලස්සන දකින්න ලෝකෙට වඩා හොඳට දකින්න හොඳට විඳිනවා මම. ඈත හොඳට පේනවා. හැබැයි මගේ හිත ඉසි කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. මොකද මම දන්නවා නම් මෙහි තියෙන හේතුවකින්නම් මෙහෙ තියෙන්නේ. මට විඳින්න වෙන්නේ හිතගෙන ඉන්න ටිකේ විතරයි. පේන සිද්ධිය තුල හිටියොත් නම් මට විඳ හැකියි. නමුත් ඒක පේනවා මිස මම මෙතන හිතගෙන ඉන්න මට නෙමෙයික පේන්නේ. පේන දේ හීනයක් වගේ මට. ඕකෙන් සැප දුක් විඳින්න බෑ. මේ ඉන්න ටික අතහැරනකොට පේන දේ නැති වෙනවා. එහෙනම් මගේ ජීවිතයේ ඉබේම සැප දුක් විඳින්න පුළුවන් මට්ටම කියන එක එනවා මෙතෙන්ට. තේරුණාද? හීනකින් මට හීන සිහි කරන්න පුළුවන්. නමුත් ඒකේ මට සැප දුක් විඳින්න බෑනේ. හීනයක් වගේ. එහෙනම් පේන දේ හීනයක් විතරයි. පේනවා විතර නම් මම සැප දුක් විඳින්න වෙන්නේ හිටගෙන ඉන්න ගොඩනැගිල්ල තුල ඉඳගන්න. මොකද ගොඩනැගිල්ල තුල හිටගෙන හිටපු හින්දා නම් මට පේන්නේ. එතකොට ඉබේමයි මෙහෙත් හොයන්න යනවා කියන එක නැති වෙනවා. මම කවදාවත් කැමති වුණා කියලා ගොඩනැගිල්ල පැල යන්නේ නැහැ. ඔය තට්ටු ගාන කුසේකෙන් පැන ලෝක බලන්න යනවා. ඉතින් එහෙම යයි මෙතන හිටගෙනයි මම බලන්නේ කියන එක නොදන්නවා. එතකොට ඒකයි අවිද්‍යාව නිසා කලඟිතිය පහන්ට පයින්නවා. කන්නාඩි පවුඩර් ගන්නවා. ඒ වගේ අපි මේ හිටගෙනයි ඉන්නේ මෙතින් මේ සැප දුක් විඳින්නේ. මේක හීනයක් විතරයි. මේ ගොඩනැගිලි නැගපෙක පේන එක විතරයි කියලා දන්නේ නැති හින්දා මේ පයින්නේ අපි. ඔය පයින්නේ පයින්නකොට අතපය කැඩෙනවා. මරණ හෝ මරණ සමාන දුකක් වෙනවාමයි. අර ගොඩනැගිලි නම් පැනත් වෙන්නේ නැහැ. මේ පයින්න පැනිලට මැරෙනවාමයි. ඉතුරු වෙන්නේ මේ ජීවිතේ අනන්ත සංසාරයට යනවාමයි. ඉතින් හැබැයි ආපහු ඔක බලන්න. බලලා ඔගොලු බහින්ද ගොඩනැගිලි. කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් අය වගේ බලලා දැකපු දෙයට පැනලා දුක් විඳින කලඟැටියා වගේ පේන දෙයට පැනනොත් දකින්න ගොඩනැගිලි උඩින් ඉඳලා පයින්න වෙන මහා ප්‍රපාතයක් මේ තියෙන මෙහෙම තිබුණාට. බලන එකේ දෝෂයක් නැහැ. බලලා ආපහු විදිහට බහින්න. ටිෆ්ට් එකෙන්. හලෙන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ. ඔයගලන්ට බලන්න නම් ඕනේ. හැබැයි ඒක බලන්න විතරයි පුළුවන්. ඒක විඳින්න ඕන විඳින්න බලලත් විඳින්න. ඒක ප්‍රශ්නයක් නැහැ. අපහු පැනලා සියදිවි හානි කරගන්න දැනකටපත් වෙන්න එපා. ගුරුණ කිලින් බහලෙන්න. එච්චරයි තියෙන්නේ. ඒ වගේ මේ දකින්න අහන හැම දෙයක්ම චීති ස්වභාවය ස්වභාවිකයි ඇත්තයි. ඒ ඊට පස්සේ කියන්න මොකද්ද? ගුරුණ කිලින් බහලා යනවා වගේ බුදුරජාණන් වහන්සේ ඔයගොල්ලෝ අහලා තියෙ පංච උපාදාන ස්කන්ධය ඇතිවෙන්න හේතු පෙන්වනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන්, නිපත්‍ති ලක්ෂණ දෙකෙන් ප්‍රත්‍යයෙන් මේක ඇති වෙන්නේ. ඒ පින්නේ ඔය ටික. ඔකට මම ඔය ටිකටම වෙලාව ටිකක් නිසා මම පොඩි උපමා ටිකක් කියන්න. මේක ගැළපෙන්නේ ඇයි මෙහෙම කියන්නේ කියලා. මේ කියන උපමා මේ ගන්න කාරණා රළුයි. රළුයි කියලා කියන්නේ මේකේ අර්ථ මේට වඩා ගොඩාක් සියුම් ඇතුළට යන සියුම්ව දත යුතුයි. නමුත් මේ පංච උපාදානස්කන්ධයේ ලෝකය ඇති වීම මෙහෙම බලන්ද කොට නැගුණ නැගුම් නිසාම පේනවා කියලා බලන්ද. පේන දෙයට පේන දේ ඇති වෙන්න හේතු හැටියට පේන දේ ගන්න එපා කියන එක කියන්නේ මම. තේරෙනවද? එතකොට මොන විදිහට ওই දර්ශනයට ආපු ගානට පේන දේ නැති කරන්න හෝ පේන දේ අනිත්‍ය බලන්න හෝ තණ්හාව නැතු වෙන්න හීනකින්වත් පේන දේ කුණිතන්නවත් ඕනේ නැහැ. තේරෙනවද? ඒ කියන්නේ මෙහෙමවත් රූපය නෙමෙයි රූප සංඥාවක් කියලාවත් ගන්න ඕනේ නැහැ. මොකද දැන් රූපය නෙමෙයි උතන ධාතු නිසා රූප සංඥාවක් තියෙන්නේ කියලා ගැලුවා. ඔහි තියෙන රූපයක් කියලා බැලුවා දෙකේම තියෙනවනේ ගොඩ නැගිල්ලට නැගපු එක දන්නේ නැහැ කියන එක. ඒකයි මම කියන්නේ. දැන් ගොඩ නැගිල්ලට නැගලා යා කිව්වොත් උතන තියෙන රූපය කියලා බලාගෙන හිටියත් ඒක කඩ කඩ හිටියත් තියෙන මෙහෙ ඇතිවීම නැතිවීම නැඹුරු වෙලා නැහැ. දන්නේ. ඒ පැත්තට සියෙන් වුණ නැහැ කියන එක තියෙනවනේ. ඒ අනිවාර්යෙන්ම එතකොටනේ අර අරමුණෙන් අපි අයින් වෙලා තියෙන්නේ. නැතිනම් ඔය ධාතුව තියෙන තැන රූපය දෙනක රූප සංඥාවක් වෙන්නේ කියලා ගත්තා. මෙතන තියෙන විශේෂිතේ තමයි තාම ඉන්නේ අපි රූපෙමයි එතකොට. මොකද ඒ හැම එකෙම රූපය කියලා බැලුවොත් රූප සංඥාවක් කියලා බැලුවොත් ඔය දෙකෙම නියෝජනය කරන කෙලෙස බලන්න මෙහෙම ගන්නවා කවුරුනි. මෙහි ගන්නවා කියන තැනකට ආවොත් ඕව එකකට ඕනේ. දැන් ඇලියෙන් ගැටින් දෙකටපත් නොවෙන්න නම් ඕනේ රූපෙට. අපි මෙහෙම බලන එකම ඇලිලා අජ්ජෝසායතිත්‍තති. අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍තති. සතුටු වෙයි නම් සතුට බවේ ගුණ කියන්නේ බැසගෙන සිටිනවා. අපි දැන් සතුටු වෙන්නේ නැහැ සතුට බවේ ගුණ කියන්නේ නමුත් බැසගෙන ඉන්නේ මේ. නේද? නමුත් අනභිනන්දති අනභිවදති අනජ්ජෝසායතිත්‍තති. සතුටු වෙන්නේ නැහැ සතුට බවේ ගුණ කියන්නේත් නැහැ බැසගෙන සිටින්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද එහෙනම්? කෙලින්ම එහෙ දකින්දි මෙහෙට හැරලා ඉන්නේ. මෙහෙ නොබලනවා නෙමෙයි. පෙවුනට කණ්ණාඩියේ අපේ මූණ නොපෙනවනේ. පෙවුනට අපේ මූණනේ පේන්නේ කියන තැනකින් මෙහෙ ඉන්නේ. පවුඩර් ගගා ඉන්නේ. ඒකේ තියෙන ලක්ෂණය තමයි මොකද්ද වටිනාකම. කණ්ණාඩි ඡායාව අපිට අහුවෙලා නැහැ. පැත්තකට යනකොට ඉබේමයි නැති වෙන්නේ. දැන් වෙන්නේ පේනදී අල්ලගෙන හිටියොත් ඉබේමයි පවුඩර් ගෑවවත් නැතත් ගියාට පස්සේ තියෙන්නේ. කණ්ණාඩියේ දිහා බලාගෙන හරියට මූණ කණ්ණාඩියෙන් බලනවා වගේ තමයි යා මේ රූපය බලන එක. එහි බැලුවට මෙහෙට හේත් නෝන කියන්නේ. එහෙද කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් කණ්ණාඩියේ ඕගලන්ට මූණ බලන්න බැයිද? පුළුවන්. පවුඩර් ගන්න මේ ඒකේ දිහා බලලා ඕනනම් කියන්නකෝ ඒ ඡායාවේ කොහොන දෙයක් කතා කරන්නද? ඈ බයින්දකෝ නරක වචනයක බයින්දකෝ ಗುಣ කියන්නකෝ ඕනම වචනයක් කතා කරන්නකෝ ආදරේ කියන්නකෝ ආසයි කියන්නකෝ කැමති කියන්නකෝ පැත්තකට යන්න. ඇයි ඒක බලද්දි තියෙන ඕගලන්ට මෙහි ඡායාව මෙහි තියෙන මෙහි නෑනේ කියන්නේ නෑ කියලා කියන්නේ ඇත්ත දකින්න මෙහි තියෙන ඡායාවනේ වැටෙන්නේ. මොකද ඒකට සාක්ෂිය තමයි ඒ ඇත්ත දකින්නවා කියන්නේ පවුඩර් ගන්න මේ නිසා. ඒ කාරණාවෙන් ඔප්පු කරලා පෙන්නනවා අපි ගාව තියෙන සංයෝජනේ. අපි වචනයක් කිව්වොත් ක්‍රියාවේ දෙන්නේ මෙහෙ නිසා. අපි වචනයක් කිව්වොත් පවුඩර් ගෑවොත් ක්‍රියාවේ දෙනකොට තේරෙනවා අපිට ඇත්තටම තියෙන අතන කියලා. ඕතන නම් ඇත්තටම මිනිහෙක් ඉන්නවා තමයි හොඳයි කියලා වචන කිව්වොත් පවුඩර් ගන්න මෙහෙ කියන එකෙන් තියෙනවා අපේ ජීවිතයේ තියෙන මෙතනින් කියලා. හැම වෙලාවෙම ක්‍රියාවෙන් යෙදෙන්නේ. එතකොට ඒ වගේ මෙහෙ දිහා බලාගෙන වුණත් රූප සංඥා සද්ද සංඥා කිව්වත් මෙහෙට පයින්වන මෙහෙ කරන අපේ ජීවිතේ තියෙන මේ මේක වචනය අර කන්නඩේ පවුඩර් ගන්නවා වගේ. නමුත් අනේ මිනිස්සේ කියනනේ දුරානම් හරිම හොඳයි හරි ලස්සන රූපය බලන්න මේ ලස්සන නගරයක් කියලා බලාගෙන කියන. නමුත් හේතු ටික තියෙන මේ කියන තැනක නෝන යෙදිලා නම් තියෙන්නේ ඒ ජීවත් වෙන්නේ මෙතන. මේක හරියට කන්නඩේ වගේ පැත්තකට යනකොට නැතිවෙලා ඕන වචනයක් කතා කරන්නේ. නමුත් ලෝකෙට ඇත්තක් අරයක් කිව්වනේ මෙතෙන්ට මේ මට ආදරෙයි කියලා නැත්තම් මේ පරිසරය හරි ලස්සනයි කිව්වනේ. එයාට තණ්හාව තියෙනවන වගේ දෙයක්කින් එයාට පෙනේ. නමුත් මෙයාට නිකම් අර කණ්ණාඩියේ ඡායාවට කිව්ව වචන ටික විතරයි වගේ. එතකොට ඒ නිසා ඇතිවීම නැතිවීම කියන එකට මෙයාට හේතු තියෙනවනේ. ඒකයි මම කිව්වේ එහෙම තිබ්බහම අමුතුවෙන් රූපේ හෝ රූප සංඥාව කියන තැනකින් බලන්න ඕනේ නැහැ. එහෙම බැලුවා කියලා ලොකු විශේෂණයකුත් වෙලා නැහැ කියලා මම කියන්නේ. මොකද ඒ සිද්ධියෙන් කාම පිරිසිඳ දකින්නෙත් නෑ යා. රූපය නිසා රූප සංඥාව කෙනවා කියන එකෙන් කාම පිරිසිඳ දකින්නෙත් නෑ, නාම පිරිසිඳ දකින්නෙත් නෑ. වෙනවද කියන්නේ? ඒ දැන් රූප පිරිසිඳ දකින්න අපි කතා කිව්වේ කොහොමද? රූපය කියන කැත්ත දැකලා කාමෙ මිදුණා. කාමය අතහැරගෙන රූපය පිරිසිඳ දැකීමේ වෘත්තිය මොකද්ද අපිට? කාමෙ මිදෙන්න. නාමේ ඊට පස්සේ නාම ධර්ම පිරිසිඳ දැකීමේ වෘත්තිය මොකද්ද? රූපෙ මිදෙන්න. එදාට මොකද කරන්නේ? ඕරම් භාගයේ සංයෝජන, උද්දම් භාගයේ සංයෝජන ඔක්කොම අතහැරලා යංකිද්දි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධම. තමන් තුළම ජීවත් වෙන යමක් හේතුන්ගෙන් හටගත්තන හේතු නැතිවෙන්නේ නැති වෙනවා. කින තැනක ජීවත් වෙනවා. කින තැන ඇත්තක් මේ බොරුවක් නෙමෙයි කරන්නේ. නේ? අන්න ඒ වගේ තැනකට. මේ හැම එකක්ම සහේතුක කළ දහම මම මේ කියන්නේ.
මගේ සමාජ භාවනා සූත්‍රයේ අජෝසයිති අපිනන්දති අජෝසයිති පිටකේ ඒක කරන්නේ නැත්තම්
අනවිනන්දති මේ ටික අනිපදර වෙනවා. එතකොට අභිනන්දති අභිවදති කියනකොට අපි හිතාගන්න හොඳ නැහැ. හොඳ ටිකක් අවශ්‍යම ටික තියෙනවා හැතැත්තෙන් මතක් කරන්න ඒක අමතක කිය. පටිච්චසම්පද ටික. එතකොට අනවිනන්දති අභිනන්දති කියනකොට අපි හිතන මට්ටමත් ඕකට හරියන්නේ. අභිනන්දති කියනකොට අපිට හිතෙන්නේ අපි මේ යම් මට්ටමකට කැමති වෙන සතුටු වෙන ගතිය කියලාද? අභිනන්දති කියනකොට ගොඩාක් මේ යම් යම් දේවල් වල අපි කැමති වෙන අපේ මට්ටමේ. නමුත් මේ අභිනන්දති කියන එක සතුටු වෙනවා කියන එකද අපේ පුද්ගල පරාසෙ ඉක්මවාගිය කෙලෙසියක් වෙනවා. ගොඩක් ගැඹුරට ගිහිල්ලා ඒක. අර මම ඔකත් කියන්නේ දැන් ලොකු විදුලියක් කෙරුවොත් හයියෙන් කපට අපි ගැස්සෙනවා. ගැස්සෙනවා කියන්නේ ජීවිත ආසාව, තණ්හාව, නන්දි රාගය. එතකොට උන්න මම බය වෙනවා කියලා හිත හිතාද අපි බය වුනේ නැහැ. මේ ජීවිතේට කරදරයක් හානියක් වෙයිද දන්නේ නැහැ කියන මට්ටම මේ තියෙන්නේ. හදිසියක් උණු ඩක්කල දුවනවා. ආයේ දරුවෝ ගැන ගෙවල් ලොව්වා මෙව්ව මුකුත් බලන්නේ. සමහරට ගිහිල්ලා පස්සේ යාපහ. නමුත් ශනිකෝ තියෙන උත්තරේ තමයි ඇත්තම කියන්නේ. අර දෙවරු බොරු වෙනවා ටික. අරක තමයි ජීවිතයේ ඇත්තම සිද්ධිය. එතකොට මේ ඔන්න ඔය මට්ටමට නිකන් අභිනන්දති. සතුට වෙනවා. කැමති විදිහේ ජීවිතයට කියන එක. එතකොට පුද්ගල භාවයෙන් ඔබට ගිය කෙලෙසියක් නැති කරන්න පුළුවන් පුද්ගල භාවය තුල ඉඳගෙන. අපේ හිතේම පරාසයෙන් ඔබට ගිහිල්ලා නම් ඒ කෙලෙසේ. අනේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි, මේක කැඩෙනවා බිඳෙනවා කියලා හිතීමේ පරාසය තුල ඉඳගෙන නැති කරන්න පුළුවන් කියලාද කියන්නේ? දැන් එහෙනම් ස්වභාව ධර්මතාවයක් වෙච්ච මට්ටමටම කෙලෙස් ගිහිල්ලා නම් ඒ කෙලෙසෙන් අපිට මිදෙන්න හැදෙන්නත් වෙන ස්වභාව ධර්මයේ පුද්ගල භාවයෙන් ඔබට ගිය ස්වභාව ධර්මයේ දක්වා ජීවිතේ නුවණ යන්න වෙනවා. ඒ නුවණ විසින් ඒ අවබෝධයෙන් විසින් අතහැරෙන්න වෙනවා නේ. ඒක කියලා අර පටිසම්පද ටික පොඩ්ඩක් කතා කරමු. මොකද ඒක තමයි හරි ගොඩක් වටින්නේ. හැබැයි මම මතක් කළේ මේක මේ තාම මම දඩක්ෂයි ඉතාම සියුම්ව කියන්නේ. මේ සියුම්ව කියනවා කියන එක හිතන්නවත් අමාරුයි. අපිට මේ මට්ටමටවත් හම්බෙන්න එක සමාජයට ලොකු දෙයක් වෙයි. මොකද අපි නිකමට කියමු වස්තුකාම වෙනවා කි රූපේ පිරසින්දක්ම දෙකම වෙන වෙන්න පුළුවන්. ඒකෙදි දැන් අපි කියමු රූපය කියන එක චිත්‍රය, ඒ ආරම්භය මිනිස්සෙක් කියන අදහස අපි ඇති කරගත්තේ කියන්නේ මේ අදහසින් මේ රූපෙ දිහා බලනකොට වස්තුකාම නිර්වාණය වෙලා. ඊට පස්සේ දැන් මේ වටාපතක් කියන එකක් අල්ලනකොට මට වස්තුකාම. පැත්තකට ගියත් මේ ආරම්භය දැන් වස්තුකාමය කියන එක තමයි මේ තියෙන්නේ. එතකොට ක්ලේශකාමය කියලා කියන්නේ මොකද්ද? මේ ආරම්භය මට යම් කැමැත්තක් තියෙනවා නම්, තණ්හාවක් තියෙනවා නම් ඒක තමයි ක්ලේශකාමය කියලා කියන්නේ. එතකොට ක්ලේශකාමයට ලොකු අදහසක් දෙනවා මට මේ වෙලාවේ ඒක අතහැරුණා.
අකමැත්තක් නැත්නම් ඒකත් ක්ලේශකාමයි.
අනිවාර්යයෙන්. මෙහෙම
අපිට යම් කිසි ප්‍රායෝගික සත්‍යයක් ලබා ගන්න
පුළුවන් පුළුවන්. ඉතින් මේක මේ දර්ශනේ තේරුම් කරගත්තට පස්සේ අනිත් ඕන භවනා ක්‍රමයක් එකක්වත් වැරදි නෑ. ඕ සතිපට්ඨාන වෙන්න පුළුවන් සමාධි භවනා ක්‍රම ඕන භවනා මධ්‍යස්ථානයේ කියන ක්‍රම මේවා එහෙම වැරදි නෑ. ඒ ඕන ක්‍රමයකට එක සමාධි කියලා. දැන් අනිත් භවනා ක්‍රම උනත් භවනා ක්‍රම කියන්නේ චිත්ත සමතයන් ඇති වෙන්න ඔය බුදු ගුණ සුභය මරණය මෛත්‍රිය වගේ පෞද්ගලික අදහස් නෙමෙයි. මෙහෙම මෙහෙම කෙරුවාම මේ තැන් වලට පත් වෙයි දැන් ඔයා මෙහෙම වුණා කියන දේවල් නෙමෙයි මම කියන්නේ. හිත වඩන සමතකමට හන් තියනවා. බුදු ගුණ සුභය මරණය මෛත්‍රිය ආනාපාන සති වගේ කමටහන් වඩන් උගන්නන දේවල් සක්මන් භවන වගේ දේවල් උගන්නන දේවල් ගන්න මේවා වැරදි නෑ. මේවා බය නැතුව කරන්න. ඒ වැචින දෝෂය තමයි මේ වැරදි නෑ. නමුත් මේ වගේ දර්ශනයක් තව එකතු වෙන්න ඕනේ කියන්නේ. එච්චරයි. හැබැයි හොඳට මතක තියාගන්න මොන භවනාවක් කර කියනකොට පෞද්ගලිකව ඔයා දැන් මෙතනයි ඉන්නේ ඔයා දැන් මෙහෙමයි කියන කාරණා ගැන නෙමෙයි මම කියන්නේ. ඒව ගැන මම හරි කියනවත් මම දන්නේ නැහැ, වැරදි කියනවත් මම දන්නේ නැහැ. ඒකට කියන්න තියෙන උත්තරේ මම දන්නේ නැහැ කියන එක. ඒ හින්දා මම ඒව වැරදි කියන්නේ නැහැ. වැරදි කියන්නේ හරි එක හරි කියන්න මම ඒක නොදන්න නිසා. නමුත් මට බය නැතුව හරි කියන්න පුළුවන්. ওই බුදු ගුණ අසුභේ මරණය මෛත්‍රී භාවනා වගේ දේවල් උගන්වන ක්‍රමවේදයන් අද දවසේදී වුණත් මේව වැරදි නැහැ. අනිත් පෞද්ගලිකව මෙහෙම ධ්‍යාන ලැබෙනවා, මෙහෙම අධිකම ලැබෙනවා, මෙහෙම ලැබුවා මේ තැන අධිෂ්ඨාන කරන්න කියලා ඔහු කියනවා නම් ඒක වැරදි කියන්නවත් හරි කියන්නවත් මම ඒ ගැන දන්නේ නැහැ. මොකද එහෙම එකක් මගේ ජීවිතේ මම දකින්නේ නැහැ. මම ඉතින් මේ ක්‍රමයේ තමයි දන්නේ. ඉතින් මම දන්න දේ කියලා දුන්න හැකි මම නොදන්න ශාස්ත්‍රයකින් හරි හෝ වැරදි මට කියන්න බෑ. එතකොට අපි අදාළ ටික අපි කතා කරමු. පටිච්ච සම්පදාය ගැන අපි මෙහෙම ගමු. හැම වෙලාවෙම පටිච්ච සම්පදායේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන මේ සිද්ධියේදී අපිට හොඳ කාරණාවක් ලෝකෙට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේ පටිච්ච සමුප්පාදය ගත්තාම කෙනා කෙනාට ඕන විදිහට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට ඕන විදිහට අවිද්‍යාව සංඛාරය විඥාන විස්තර කරන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි පටිච්ච සමුප්පාදය කියන්නේ. ඔබතුමාට කැමති විදිහට විස්තර කරන්න පුළුවන් සිද්ධියක් බුදුහාමුදුරන්ට කැමති විදිහට විස්තර කරන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. මේ තථාගතයන් වහන්සේ ඇති කල්ලෙත් නැති කල්ලෙත් ලෝකේ ඇති වෙනවා කියන සිද්ධියක ස්වභාවයක්. මේ ධර්මතාවය. මේ පටිච්ච සමුප්පාද ලෝකේ ඇති වෙනවා කියන සිද්ධිය. ඒක තමයි බුදුරජාන් වහන්සේ අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළේ. එතකොට ඒ සත්‍ය ස්වභාවයේ සත්‍යමයි ලෝකේ. ඒ ඇත්ත අපිට බලා ගන්න පුළුවන් මිසක බලා ගන්න තියෙන වචන ටිකක් මිසක. ඕක එක එක විදිහට මට විස්තර කරන්න බෑ. තේරෙනවද නේද? ඒකෙදි අපි මෙහෙම කියමු. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට ඒ පටිච්ච සම්පාදයේ තියෙනවා එක සිද්ධියක් සම්ප්‍රයුක්ත ණය කියලා. සම්ප්‍රයුක්ත කියලා කියන්නේ යෙදිලා. අවිද්‍යා පත්‍ය සංඛාරා ඊට පස්සේ අවිද්‍යා සම්ප්‍රයුක්ත. අවිද්‍යාව හේතුයෙන් සංස්කාර කර්ම ඇති වෙනවා. හැබැයි කර්ම වලට අවිද්‍යාව යෙදිලා තියෙනවා. ඒ කියන්නේ මෙයා ඉන්නවා කියලා කියන්නේ මෙයා නැති වෙලා නැහැ කියන එක කියනවා කියන එක. අවිද්‍යාව නිසා නම් සංඛාරය ඇති වෙන සංඛාරය තියෙනකොට ඒකේ තියෙනවා අවිද්‍යාව තියෙනවා කියන එක. අවිද්‍යාව කියන එක සංඛාරය ඇතුලේ නැහැ. ඇතුලේ නැති වුණාට මේ අපි කියමුකෝ මෙතුමා ඉන්න එකෙන් කියනවා තාත්ත දැන් නැති වෙන්න පුළුවන්. නමුත් තාත්ත කෙනෙක් හිටියා. තාත්තලා කියලා යමක් ලෝකේ තියෙනවා ඉන්නවා කියන එක තියෙනවා කියනවා වගේ සිද්ධියකින් නේද? ඒ වගේ මේ පුතා සංඛාර නැමැති පුතා ඉන්නවා කියන්නේ මෙයා ඇති කරපු කෙනෙක් ඉන්නවා. මෙයා තිබුණු නිසායි මෙයා ඉන්නේ කියනවා වගේ තැනක. අවිද්‍යා ප්‍රත්‍ය සංඛාර. එතකොට මෙයා තියෙනවා කියන්නේ මෙයා නැති වෙලා නැහැ. මේ එතකොට සංඛාර පත්‍ය විඥාන ප්‍රතිසන්දි විඥාන ඇති වෙනකොට මෙයා කියනවා මෙයා කර්මය කියන එක නිසයි නම් ඇති වෙන්නේ. ඊට පස්සේ සංඛාර සම්ප්‍රයුක්තයි. සංඛාරය හා යෙදিলা මේ විඥානේ තියෙන්නේ. සංඛාරයේ ගතියෙන් මේ විඥානේ තියෙන්නේ. අවිද්‍යාවේ ගතියෙන් තමයි කර්මය හැදෙන්නේ. අවිද්‍යාවේ මට්ටමට තමයි කර්ම රැස් කරගන්නේ. අවිද්‍යාව බලවත් වැඩි නම් කර්මය බලවත් වැඩි. අවිද්‍යාව මට සිලුටේ නම් කර්මය මට සිලුටේ. ඊට පස්සේ කර්මය බලවත් වැඩි නම් විඥානය බලවත් රළු වැඩි. ඒක මට සිලුටේ නම් විපාකය මට සිලුටේ. විඥානය රළු වෙනා නාම රූප රළුයි. නාහ විඥානය මට සිලුටේ නම් නාම රූප දෙක මට සිලුටේ. ඊදවසේ නාම රූප දෙක රළු මට්ටමේ නම් ආයතන රළු මට්ටමේ. නාම රූප දෙක මට සිලුටේ නම් ආයතන මට සිලුටේ. එතකොට නා ආයතන ටික රළු වෙනම් ස්පර්ශ වෙන දේ රළු. ඒ කියන්නේ මේ වගේ කයකට අහසේ තියෙන රූපයක් ස්පර්ශ වෙනවද? මේ වගේ කයකට ස්පර්ශ වෙන්නේ මේ වගේ මට්ටමෙම කයක්. නේද? එහෙනම් අහසේ තියෙන මට්ටමේ යමක් ස්පර්ශ වෙන්න නම් කයත් මේ මට්ටමෙම වෙන්නවා. තේරෙනවද? මේ මට්ටම මට ස්පර්ශ නොවෙන්නේ වෙන ඒ වගේ මට්ටමක් නැති හින්දා නෙමෙයි. හොඳට ඒක මතක තියාගන්න ඕනේ. මේ අහසේ ඕන තරම් ප්‍රේතය ඇති, භූතය ඇති, සියුම් රූප ඇති. නමුත් රළු කයකට සියුම් දෙයක් නොගැටෙන පුදුමයක් නෙමෙයි. සියුම් දෙයක් රළු කයක නොගැටෙන පුදුමයක් නෙමෙයි. මම යම් මට්ටමක නම් අවිද්‍යාව තිබුණේ, ඒ මට්ටමට නම් මම කර්ම කළේ, ඒ කර්මයේ මට්ටමටයි ප්‍රතිසන්දිය ලැබුණේ. ප්‍රතිසන්දිත ඒ සිතේ මට්ටමටයි මේ නාම රූප දෙක හැදුනේ. ඒ නාම රූප දෙකේ මට්ටමටයි මට මේ ආයතන ටික හැදෙන්නේ. ඒ ආයතන ටිකේ මට්ටමයි මට මේ ස්පර්ශ වෙන්නේ දැන්. මේ ස්පර්ශ වීම ලෝකයේ තියෙන ඇත්ත නෙමෙයි. ඇත්තම නෙමෙයි. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන මට ස්පර්ශ වෙන්නේ මම මගේ අවිද්‍යාව මට්ටමට කරපු කර්මයටයි මේ වගේ ස්පර්ශ ආයතන ටික හැදෙන්නේ. ඒ හින්දායි මට මේ මට්ටම ස්පර්ශ වෙන්නේ. එතකොට මේ මට්ටමේ අවිද්‍යා කර්ම සමාන රූප ඔක්කොම වදිනවා. එතකොට ඔය මට්ටමට ඔය මට්ටමේ අවිද්‍යා කර්ම වල සමාන රූප වදිනවා. ධාතුව සමාන නිසා. ඒ සියුම් හෝ රළු හෝ දේවල් නැති හින්දා නෙමෙයි. තේරුණාද? එතකොට මේකෙන් කියනවා උකට මෙහෙම කාරණාවක් කියනවා. දැන් අපි කියමු කෙනෙක් තව කෙනෙකුට වතුර ටිකක් දෙන්න අකමැති කියනකො. දැන් දෙන්න පව එකෙකුට වතුර ටිකක් අක්කලා බයිනවා. වතුර ගුරක් අබොන්න දෙන්නේ. කවුරු හරි වතුර බොන්න තියෙන ලින් පොකුණු වහනවා. ඒව හදන මිනිසුන්ට බයිනවා. දැන් කර්මය තමයි මොකද්ද? වතුර බොන්න දෙන්න තියෙන අකමැතිකම. බොන්න දෙන්නේ නැහැ. උත්තරේ එන්නේ වතුරට අකමැති කියන එක. මේ කර්මය හැම වෙලාවෙම තියෙන මහා අමුතු විදිහකට. අපි මෙහෙට යමක් කරනකොට දැන් කෙනෙකුට පිහියෙන් අයින් ඇනලා මරනකොට පිහියෙන් අයින්නවා කියනකොට පිහියෙන් අයින්නවා කියන සිද්ධියට අපි කැමතියි. එතකොට ඒ සිද්ධිය අපිට ලැබෙනවා. දැන් මම පිහියෙන් අයින්නවා ඇනලා මරන්න කැමති. තමන් අනු සත්‍යකෙන් තැදිව පිහියෙන් ඇනලා මරණ එකට කැමති නා. මට උපරිම කරන්න පුළුවන් ස්වභාව දහමකට මට උපරිම කරන්න පුළුවන් සැලකිල්ල තමයි මොකද ඒ දේ මට මං කැමති දේ ලබා දෙන්නේ. වතුර ටිකක් බොන්න නොදෙන වතුර බොන්න නොලැබෙන බවට කැමති නා. දැන් මේ මම අනිතර වතුර බොන්න නොදෙන එකට කැමති නේ. මම anu පැත්තකින් තබල සිද්ධිය ගත්තහම වතුර බොණ්ඩ නොලැබෙන එකට කැමති නා. මට උපරිම කරන්න පුළුවන් සංග්‍රහය තමයි වතුර බොණ්ඩ නොලැබෙන එක. ටික වැඩි යද්ද නැත්නම් මට ඔකට හොඳ කතාවක් කියන්න පුළුවන් නසන. තේරෙන මට වට ගන්න. කොල්හා මාර විතරන කම් පුළුවන් ඇද මෙහෙ දාන්නේ මේ උම්මග ජාතකේ තියෙන්නේ. මග ජාතකේ චූලණි බ්‍රහ්මදත්ත රජුන්ගේ අම්මා මොකද්ද අම්මගේ නම මතකද? තල්තා දේවි හරි බුද්ධිමත් කියනවනේ. ඔය උමගේ ජාතකයේ හොඳ කතාවක් යනවා. එක්තරා මගී මේ මසුරම් පොදියකුයි බත් පාර්සලයකුයි අරගෙන ගමනක් යනවා. දැන් ගමනක් යනකොට ඇවිල්ලා ගඟක් ගාවින් තමයි අවසන් වෙන්නේ. දැන් ගඟ ගොඩක් පළලයි ගැඹුරුයි. ඊතර වෙන්න විදිහක් නැතුව ඉන්නවා. තොටියා ටිකක් කපටි. තොටියෙක් තියෙනවා. දැස තොටියට කියනවා මාව පොඩ ගඟේ ඊතර කරනවාද? හරි බං ඒක ඊතර කරන්න මගේ අහනවා අර තොටියා මට මොනවද දෙන්නේ? කවුද අහන්නේ? තොටියා අහනවා තුක මේ තොටියා දෙන්නේ මගියා. දැන් මෙයා ආව ගඟ ගාවට ඊටවස්සේ මගියා කියන මාව ගඟෙන් එතර කරන්න. මෙයා කියන හරි එතර කරන්න මොනවද මට දෙන්නේ? දැන් මෙතුමගාව තියෙන බත් පාර්සල් එකේ මතර පාර්සල් එක. මෙතුමා කියන හරි. ඒ ගොඩට ගියාම මං කැමති දේ දෙන්න. මෙතුමා කැමති දේක් දෙනවා. හරි. මෙයා ටිකක් කපටි. මෙයා මොකද කියන හා එකගෙන ගියා. ඒ ගොඩට ගියාම මෙතුමා දෙන්නේ මොකද්ද? බත් පාර්සලේ දෙනවා. දැන් මෙතුමා කැමති දෙන්නේ දෙන්නේ මෙයාට. ඔබතුමා කැමති මොකද? බත් පාර්සලේ දෙන්න, බත් පාර්සලේ දෙනවා. මම කියනවා බෑ බෑ මට ඔය අතේ තියෙන අනිත් එක ඕනේ කියලා. බෑ බෑ ඒක දෙන්න බෑ කියලා. දැන් ඔහොම රණ්ඩු කරලා ගියා වහඩද? රජෙක දෙට්ටම. ගිහිල්ලා නඩුව විශ්ස්තේ කරනවා. දැන් ඇහුවාම කියනවා ඔයා මොකද්ද කිව්වේ? මට කිව්වා මෙයා ඒ ගොඩ කරන්න මං කැමති දේ දෙන්නම් කියලා. කිව්වද? ඔව්. හරි ඔයා කැමති මොකද්ද? මං කැමති මේක දෙන්න. බත් පාස් හා දෙන්න. ඔන්න දැන් දුන්නා. බත් පාර්සලේ දුන්නාම දැන් මෙයා ආයෙත් උද්ඝෝෂණය කරන ওই නඩුව විසඳුව යරද කියලා. ඊට පස්සේ ඇමති මණ්ඩලයට ඇවිල්ලා විසඳුවා. ඔහු විසඳුවා ওই විදිහට. දැන් මේක තෝරන්නද උතනින් යනව තලතා දේවි. ඊට පස්සේ තලතා දේවිට මේක ඇහුණා. රජතුමන මන් නඩුව විසඳන්නද කියලා. හා කිව්වා. එන්න කිව්වා තොටියට. එන්න කිව්වා මගියටත් එන්න කිව්වා. නේද? මගියට කිව්වා පාර්සල් දෙක බිමින් තියන්න කියලා. ඉතල යන්න කිව්වා. ටිකක් දුර යනකොට අපෝයින්ට් එක. ඔයා කැමති එක අරගෙන යන්න කියලා මේ පාර්සල් දෙකෙන්. දැන් තුටියා මොකද කරන්නේ? අර මගියා මොකද කරන්නේ? මතුරුම් පාර්සල් අරගෙන ගියා. ඊට පස්සේ කිව්වා දැන් මොකද දෙන්න මෙයාට? ඔයා කිව්ව ඔයා කැමති එක දෙන්නම් කියලානේ. දැන් අපි හිතන පැත්තේ නෙමෙයි වෙන්නේ අනිත් පැත්ත. ඔයා කැමති එක නම් දෙන්නම් කිව්වේ. ඔයා දැන් ඔකට කැමති නැහැ නේද? කැමති දෙයක් දෙන්න. කර්මය කියන එකත් ඔන ඔය වගේ සිද්ධියක්. අපි හිතාගෙන ඉන්නේ අනිත් පැත්තකට වෙන්නේ අනිත් පැත්ත. තේරෙනවද? හරියට ඒ වගේ සිද්ධියක් වෙන්නේ. ඈ ඒ වගේ අක්ෂරලා මරනවා කියලා මේ හේතුවට වෙලා තියෙන අනිත් පැත්තේ ඒක. ඒක අපිට ලැබෙනවා වගේ. එතකොට දැන් ඔන්න දැන් වතුර දෙන්න කෙනෙකුට කැමැත්තක් නැහැ. දැන් මරණසන්න මොහොත් අවිද්‍යාව තමයි දැන් මේ සත්පුද්ගල ආත්ම භාවයෙන් ඉන්නවා. තමන් සහ අනුන් කියන ભેදය ඇති වෙලා මේ දුක ඇතිවීම නැතිවීම මේ ටික දන්නේ නැහැ. නොදන්නා කම සත්පුද්ගල භාවය තුල ඉඳගෙන දැන් මෙහෙම කර්මයක් තමයි කළේ. කියන්නකෝ. දැන් මරණාසන්න මොහොතදී සිහි වුණේ කෙනෙකුට වතුර ටිකක් වත් නොදුන්න අරමුණ නිමිත්ත. ඊට පස්සේ ඒ කර්මයේ දානුවම කර්මයේ ගතියෙන්ම ප්‍රතිසන්දි වශයෙන් විඥානේ වැසගත්තහම දැන් මේ කර්මය විඥාණයට කර්මය සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ මේ විඥාණය තුල මේ කර්ම ගතිය තියෙනවා. දැන් මේ විඥාණය මේ කය අසුරු කරගෙන තියෙනකොට වෙන්නේ මේ කයේ ආපහු රූප කලාප හැදෙනවා. රූප කලාප හැදෙන්නේ මේ කය අසුරු කරගෙන තියෙන හිතේ තියෙන චෛතසිකවල ගතියට. ওই චෛතසික ටික හැම වෙලේම කර්මජයි. අපි කියමුකෝ ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා කියනකොට ওই ජීවිතේන්ද්‍රිය කියන රූපය කර්මජයි. ওই ජීවිතය දැන් හදන්නේ ඔක්කොම මේ චෛතසිකයට අනුව. තේරෙනවද? ඒකයි ඔය විඥාන පත්‍යා නාම රූපං කියන්නේ. ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ දැකගත්තට පස්සේ දැන් ඒ නාම ඒ සිටින් නාම ධර්ම වලට අනුව තමයි රූපය හැදෙන්නේ. ඒකයි දැන් ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය කියලා කියන්නේ දැන් එකම බත්පාං කෝපි මුංගට කාලා කොහොමද ස්ත්‍රියකුයි පුරුෂයෙකුයි හැදෙන්නේ? බත්පංකව් කියලා තියෙනවා. මෙහෙම හැදීමේ හැකියාව තියෙන්නේ මොකද්ද? අර හිතේ තියෙන කර්මජ රූපයක්. ඒ හිතේ තියෙන ගතිවලට. තේරෙනවද නේද? දැන් නුගැටයක් වගේ අරගත්තාම පොළොවේ තියෙන පස් ටික අරගෙන අතු ඉති දාලා මහ විශාල ගහක් හැදෙනවා. එතකොට තල් ගහ ඇටයක් පොළට පොල් ගෙඩියක් තල් ඇටයක් හිටෙව්වහම ඒකෙත් පොළොවේ තියෙන පස් අරගෙන අතු විතින කිලින්ම හැදෙනවා. එකම පස් ටික අරගෙන එකක අතු විතින ගිහිල්ලා හැදෙන්නත් එකක අතු විතින තු කිලින්ම යන්නත් හැදෙනවා නම් ඒ හැදීමේ ගතිය තිබුණේ බීජේ මිසක අර පස් වල නෙමෙයි. ඒ වගේ ප්‍රතිසන්දි වශයෙන් කැමිනේ ඒ කර්ම නැමැති බීජේ තමයි තිබුණේ කනබුන ආහාරය හදාගෙන මේ රූපය මෙහෙම හදනවා කියන ගති ටික. ඒකයි උකට ඉත්ත්‍ේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා මේවා කර්මජ රූප කියලා කියන්නේ. ඈ ඔය ඉන්ද්‍රිය රූප තියෙන චක්කේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, ඉත්ත්‍ේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය රූප ටික ඔක්කොම ඉන්ද්‍රිය කෘත්‍ය කරන ඒවා කෙලින්ම කර්මය. කෙලින්ම අය කහටවත් මුකුත් කරන්න බෑ. යාමයි ඔක්කොම බලය දරන්නේ. අර මාත්‍ය කියපු කතාව වගේ. ඒ කියන්නේ සමහර ආයතන වල ඔය software download කරන දෙනකොට එක කොටසක් එයා තියාගෙන මෙහෙ විතරක් දෙනවා බලය ඔක්කොම තියෙන යාට කිවි. ඒ වගේ අපිට ඕන විදිහට බෑ සම්පූර්ණ බලය තියාගෙන තියෙන්නේ කරන්නේ. ඒ වගේ මේ තේරෙනවා කිව්වද? දැන් මෙතනදී මේ නාම රූප දෙක කියනකොට ඒ අවිද්‍යාව මට්ටමටයි දැන් කර්මයේ මට්ටමටයි විඥානේ කර්මයේ තියෙන්නේ වතුර ටිකක් කබුණ දෙන්න කියන විඥානේ මට්ටමටයි දැන් නාම රූප වෙන්නේ. ඒ සිතේ තියෙන ගති ටිකත් ඒ සිතේ තියෙන චෛසික ටිකත් ඒ චෛසික වලට අනුව තමයි කනබුන ආහාරය යුක්ත රූපය හැදෙන්නේ මේ. එතකොට හැදෙන රූපය කේස් නැතුව රවුල් නැතුව ඔහම හැදුනම මොන ස්ත්‍රියක් කියලා පේන්නේ. කේස් රවුල් වැවෙන විදිහට ඒ රූප හැදෙන විදිහට හැදෙන ඔන්න පුරුෂයෙක් කියන්නේ. ඒ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් කියලා ලෝකේ හඳුනා ගන්න පුළුවන් විදිහ රූප හදන රූපයේ තියෙන හිතේ. ඉති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියලා ධම්ම ආයතනය කියන තැනක තියෙනවා. එතකොට ඔය තමයි සුකුම රූප කියලා ඉගෙන ගන්න ඕනේ. අපි නිකමට කියමු උතන තමයි නාම රූප කියන්නේ. ඊට පස්සේ ඒ නාම රූප දෙකේ මට්ටම තමයි ආයතන ටික හැදෙන්නේ. දැන් ආයතන ටිකේ මට්ටම තමයි ස්පර්ශ වෙන්නේ. උන්න දැන් වතුර නුඹඹ දුන්නු කර්මය මත හැදුනොත් අපි කියමු මේ ඇහැ. දැන් වෙන්නේ මේ ඇහැට වතුර පේන්නේ. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මෙහෙම වතුර දිහා බලනකොට එයාට පේන්නේ ලේසරෝ වගේ. මේ ආයතන ටික හදලා තියෙන මේ කර්මයේ විපාක දෙනකොට දැන් අපි හිතන්නේ වතුර නොබොණ්ඩ නොදෙනකොට කර්මයක් කළාම වතුර නැති තැනක ඉපදිනවා කියලානේ. ඒ කියන්නේ ගොඩක් දුරට වතුර නැති තැනක ඉපදලා වතුර නැති දුක් විඳින්න වෙයි කියලා. අපි සමාහිත ඒකට අපි සිහි කරගන්නේ කාන්තාරයක මැද්දක වගේ උපදී කියලා. නමුත් කාන්තාර මැද්දක ඉන්න කෙනෙකුට හරි වතුර ටික ගිහින් දුන්නත් බුන්නේ දිවි හැකෙන්නේ. ඒ හින්දා වතුර නැති තැනක ඉපදුනා කියන්නේ නැහැ. වතුර ඇති තැනදිත් නැති තැනදිත් වතුර යට බොන්න බැරි විදිහට උපන්නාම වතුර නැති තැනක ඉපදින්නේ. තේරෙනවද? ඒකට කරන්න මොකද්ද? කිලින්ම ආයතන ටික වෙනස් කරනවා. දැන් අවිද්‍යාවෙන් කර්ම වලින් මොකද කරන්නේ? මෙයාගේ ආයතන ටික වෙනස් කරනවා වතුර පේන්නේ නැති. ඇහෙන් බැලුවොත් පේන්නේ ලේසරෝ වගේ. නාසයේ වෙනස් කරනවා වතුර කියලා හම්බෙන් ටික මෙහෙම බැලුවොත් ලේසරෝ ගඳමයි එන්නේ. දිව ගැවුවොත් ලේසරෝ රහමයි එන්නේ. කියලා මේ ආයතන ටික ඔක්කොම දෙන දත්ත ටික දැන් මෙයාට උනොත් ලේසරෝ. දැන් ඒකයි සමහර පෙරේතුවේ ඉන්න මහ ගලාගෙන යන වතුර දැන් අනිත් අයට ඔක්කොට වතුර වගේ පේනවා. මෙයාට පේන්නේ ලේසර වගේ. හොඳට හිතන්න බාහිර තියෙන එක ලේසර වුණා ඔක්කොටම ලේසර පේනවා. තියෙන එක වතුර නම් ඔක්කොටම පේන්නේ නැහැ. එක්කෙනෙකුට ලේසර පේනවත් එක්කෙනෙකුට වතුර පේනවත් මොකද? එහෙනම් කෙනා කෙනාගේ මෙන්න ආයතන. කර්මය කියන්නේ ඒකයි. කර්මය කෙනෙකුට හොඳට දකින්න වෙන බාහිර මොකුත් නෙමෙයි වෙන කිලින්ම ආයතන ටික වෙනස් කරන එක කරන්නේ. ඒකයි මෙතන තියෙන ලොකුම බය. ලොකුම ප්‍රශ්නේ උතන. දැන් ලේසර වගේ නම් පේන්නේ. දැන් ඉතින් වතුර තියෙන තැනකදී වතුර බොනවද? බොන්න බෑ. වතුර නැති තැනදී වතුර තියෙන තැනදී මෙයාට වතුර නැහැ. දැන් තමයි නියම විදිහට වතුර නැති තැනක ඉපදලා තියෙන්නේ. දැන් පුළුවන් නම් කියන්නකෝ දුවට හරි පුතාට හරි ළඟම ඥාතිවරයෙකුට ඇවිල්ලා වතුර ටිකක් බොන්න දෙන්න කියලා. හදිසියකදීවත් ඔන්න කර්මය බලවත් වෙලා ඔය භවංග මට්ටමේ සිත වෙනස්ම ශනිකෝ නාම රූප දෙක වෙනස් වෙනවා. දැන් නාම රූප දෙක වෙනස් වුණොත් මේ ආයතන දෙක ශනික වෙනස් වෙනවා. ආයතන වෙනස් වුණොත් මේ ස්පර්ශය වෙන්නේ නැහැ. වෙන මට්ටමක් ස්පර්ශ වෙන්නේ. දැන් එතකොට ඔබතුම වෙන මට්ටමක ඉපදිලා ඔය. දැන් මේ මට්ටමේ රූප පේන්නේ, ඒ මට්ටම තමයි ওই ආයතන වලට ස්පර්ශ වෙන්නේ. දැන් මෙතනක් එක තමයි වෙන ලෝකයක් එක ගන්න දෙනු කිව්වේ. ඔක ඒ කය කතාව දැන් අපි නෙමේ මේ 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 ආයත ටිකෙන් ගත්ත දත්ත ටික කියන්නේ අද මේ කියන්නේ කය මේ වගේ කියලා. එහෙම කියන දින වටපිට ඔක්කොම වැකෙන අපිට. තේරෙනවද කියන්නේ? එතකොට දැන් ඔහොම ආයතන ටික වෙනස් වෙනවා දැරි වෙලා අර මිලක්ක තිසහමුදුර ගැන අහලා තිනවනේ වැද්ද ගැන. මේ ජීවිතේම ශනික ආයතන ටික වෙනස් වුනේ වතුර නැති වුනේ ඒ වගේ. වෙනස් වුනොත් ඔබතුමා ඇහෙන් බලනකොට දැන් මේ උදේ ගිය කෙනා ඇහෙන් බලනකොට ලේසර් වගේ නම් පේන්නේ. ආ ওই වගේ දත්ත ටික වෙනස් වෙලා තිබුණොත් කාට හරි පුළුවන් ඉද ඔබතුමාට වතුර ටිකක් පවා ගන්න. හොඳට පේනවා අපි ජීවත් වෙන්නේ අපි ආයතන ටිකෙන් මිසක බාහිර ලෝකෙ නෙමෙයි කියලා. තේරුණාද? දැන් ඉතින් අපිට ලේසර් වගේ නම් පේන්නේ නැහයට ගන්නකොටත් දුවටවත් පුතාටවත් අම්මටවත් තාත්තටවත් කාටවත් පුළුවන්ද? ඒකයි කම්මස්ස කෝම්හි කම්ම දායාදු කම්ම යෝනේ කම්ම බන්දු කම්ම පටිසරණ කියලා කියන්නේ. කර්මෙම නැදෑකට කර්මෙම උප්පත්තිකට කර්මෙම පිහිටකට කර්මෙම පිළිසරණකට ජීවත් වෙන්නේ. දැන් ආය අම්මා පිහිටකට තාත්තා පිහිටකට දුව පිහිටකට යාළු මිත්‍රයෝ සරණ කරගෙන පිහිට කරගෙන ඉන්නවා කියලා අපි හිතුවට ඒවා ඔක්කොම කැන්සල් වෙන්න සාපේක්ෂව. තේරෙන්නේ? දැන් ඔය කාටවත් වතුර ගුරක් අපේන්නන්න බෑ. ආපහු මෙයාම හැදුනොත් මේ කර්මයම තමන්ට උපකාර කෙරුවොත් මිසක කර්මොන් විනාසලා ආයතින් ටික වෙනස් වුණොත් දවසට වතුර ටිකක් බිව්වහින් මිසක එතකම් බොන්න බෑ. එතකොට මම මේකෙන් කිව්වේ මෙන්න මේ විදිහට ලෝකය කියනකොට අපිට මේ ලෝකය හම්බ වෙන්නේ අවිද්‍යාවේ මට්ටමට අපි කර්ම කළා කර්මයේ මට්ටමට ප්‍රතිසන්දියවිල ප්‍රතිසන්දි සිටේ මට්ටමට නාම රූප දෙක ඇදලා නාම රූප දෙක මට්ටමට ආයතන හැදලා ආයතන මට්ටමටයි මේ ලෝකයේ කියන එකක් ලැබිලා මේ තියෙන්නේ දැන් මේ හිම යමක් අපිට පේන්න හේතු ටික තියෙන්නේ ඇති වෙච්ච හැටි මේ පෙන්වන්නේ තේරෙනවද ආය මේ බාහිර කිසිම අර ටවර් එක උඩට නැගලා වගේ සිද්ධියකින් මේ ඉන්නේ
අසුබේ සුබ දකින්න කැමති ඒ වෙන්නේ
හරි අසුබලයක් අපි සුභයෙන් දකින්නේ ඔය නෑ ඒ ටික අර කාමෙන් මිදී ගන්න පළවෙනි කොටසට අයිති උපායක් ඔය මම අවස්ථා දෙකක් කිව්වනේ මේ මේ රළු ටික අඩු කරගන්න රූපය කියන එකට හිත තියලා කරගන්න ටිකක් දැන් මේ ඔය මට්ටමේ කෙලෙස් රාගය කියන ඒවා ඔක්කොම අතහැරලා දැන් මේ රූපය දකින්න මට්ටමට මම මේ දෙවෙනි අධීර කියලා පටන් ගත්තා දැන් ආයි මේ රාග බලවල ඉන්න දේවල් නෑ මෙයාගේ මොකද ගෑනු දරුවෝ මිනිස්සු දේවල් මාතු පිට ඕවා මිදිලානේ දැන්
විපල්ලාස හතර දැන්
සම්මත ඉස්සර කරවලා දැන් මේ අපි කියමු අසුභී සුභ විපල්ලාස කියනට ගියවිලා දැන් එක්ක අනිත්‍යේ නිට්ටිය වූ එක්ක දුකේ සැප වූ අනාත්මයේ ආත්ම වූ විපල්ලාස තුනෙන් එකක් තමයි මේ තියෙන්නේ මොකද එකක් ගෙවනකොට ඔක්කොම ගෙවෙනවා නාම ධර්ම ටික හරහා මේ තියෙන්නේ එක්ක මේ රූප තියනවා කියන තැනකින් හෝ නැත්නම් රූප නිත්‍යයි කියන තැනකින් හෝ රූපයේ දකින්න තමන් ඉන්නවා කියන මට්ටමකින් හෝ කියන තැනක මේ තියෙන්නේ දැන්. ඒකයි දැන් ආයෙ ඔහෙ මුකුත් මේව බල බල ඉන්න ඕනේ නැහැ. ඒකයි දැන් කෙලිම ඍජුව මෙහෙ බලන්නත් පුළුවන් යාට. ඔව් ඒකනේ මම දැන්නේ තේරුණ නැද්ද මම මේ ප්‍රතිපදා දෙකක් හැටියට මේ කිව්වේ. අරක ඉස්සෙල්ලා කරන්න ඒකේ උරම් භාග්‍ය සංයෝජන එහෙම තියෙද්දි මෙහෙම යන්න බෑ. මෙතෙන්ට ආපු කෙනාට දැන් ඕවා මුතුන් බල මුකුත් නැහැ දැන් ප්‍රශ්න දෙලින්ම පිරිසිදු
ටිකක් අතන බල පානවා දැන් දැන් කාට හරි ඉපදෙනකොට අපි දකින්නේ දිලේ නම් දැන් අපිට අපි දකින්නේ මේ සුභ කියලා ආහාර සුභ දකින්නේ අපිට අසුභය
නෑ මහත්තයා මම එතෙන්දී ඒක උපමාවක් නේ කියන්නේ මේ උපමාව කියන්නේ තාම උපමාව මේ උපමාවෙන් මම කියන්නේ ඒ උපමාවෙන් බලන්ද මේ ඇතුළත තියෙන හේතු ටික වෙනස් වෙනකොට ආයතන වෙනස් වෙන හැටියටයි නේද අපිට පේන්නේ එහෙනම් තියෙන දේ පේනවා නෙමෙයි මෙහෙම පේන්න අපි ඇතුළත තියෙන සිද්ධියක්ම බලපානවා නේද කියන ටික පෙන්වන්න ගන්න උපමාවක් මම මේ. ඒ දී කතාව ගන්නෙ මුකුත් පෙන්වන්න නෙමෙයි අවිද්‍යා කර්ම කියන ටිකෙන් ආයතන ටික වෙනස් කළාම ඒ වෙනස් වෙච්ච ආයතනෙන් පෙන්වන සටහන් අපිට විඳින්න වෙනවා මිසක එතකොට අපිට පේන දෙයට භෞතික දෙයක සිද්ධියක් නෙමෙයි මේ විඳින්නේ අපි. භෞතික දෙයක සිද්ධියක් ඇඳිලා නෙමෙයි අපිට පේන්නේ කියන එකක් කියන්නයි මම මේ ගත්තේ. තේරුණාද කියන්නේ? එතකොට එහෙනම් භෞතික දේක සිද්ධියකින් නෙමෙයි මට මිදෙන්න තියෙන්නේ කියන එක. අර ටවර් එක නැගපු නිසායි පේන්නේ කියන වගේ සිද්ධියක මේ කියන්නේ. එතකොට එයා දන්නවා අවිද්‍යා කර්ම මට්ටමෙන් නම් දැන් මේ ප්‍රතිසන්දි මට්ටමේ හිත හැදලා තියෙන්නේ. මේකට තියෙන උපාය තමයි ඒ ආයතන ටික නිසාම ස්පර්ශ වෙලා පෙනෙන ලෝකේ හම්බ වෙද්දී මෙයා ශනිකව මට මෙහෙම පේන්නේ මේ නිසයි නේද කියලා මේ සිද්ධියම සිහි කරගන්නවා. ඔව් මේ ඇත්තම ඇත්ත සිහි කරගන්න. සිහි කරගන්න. සිහි කරනකොටම මෙහාට තියෙන ලැබුරු ඔක්කොම අතහැරෙනවා. එතකොට තමයි මෙයා ඉන්නේ. එතකොට එයා දන්නවා මේ ටික නැති වෙනකොට නැති වෙනවා කියලා කියන්නේ. දැන් මේ ටික සිහි කරගන්නකොටම ආයෙත් ඊගාවට මේ දිහා බලාගෙන ඇති වෙන අවිද්‍යාව කර්ම තණ්හා හේතු කින ටික න්‍යාය හැදෙන්න. එතකොට මේක නැති වෙනවා. පුරාණ කර්මෙන් හටගත ටික නිසා පේනකොට පෙනෙන එකත් පෙනෙන එක ඇතිවීම දකිනකොටම නැති වෙන බව සිද්ධ වෙලා නැතිවීම නිසා මේක වෙනවා. තේරෙනවද කියන එක? බොහොම ගැඹුරු සිද්ධියක්. නමුත් මේ සිද්ධිය බලන සිද්ධියෙන්ම තියනවා මෙහෙ අහු වෙලා තියන නැඹුරු වෙලාවත් නැහැ. ඔව් ඵලයේ මේ අපිට හම්බ වෙන්නේ දකින්නකොටම ඵලයේ හේතු ටික තේරෙනවා. ඒකයි දැන් පංච උපාදානස්කන්ධියත් ඇතිවීමත් නැතිවීම. එයා දන්නවා මේ ටික ඇති උනේ මෙහෙම. මේ ටික ඇති වෙච්ච හැටි නොදන්න එකම නේද නැවත හේතු ටික හැදෙන්න හේතුව. මේ ටික ඇති වෙච්ච හැටි දකින්නකොටම මේ හේතු නැති වෙන එතකොට නැති වෙනව නේද කියලා මේක නැති වෙන හැටි දකින්නවා නම් එතකොට න්යා දන්නව පංච උපාදානස්කන්ධයේ තියෙන ඇතිවීම නැතිවීම දකිනවා කියනකොට කිසිම දෙයක් විතර නෑ. දැන් ඔහොම නුවණකින් ජීවත් වෙනවා කියන සම්පූර්ණ බද්ධය කරත් එකලාව හැතරන 1000ක් මැද හිටියත් යතනින් ඉන්නේ. ඇල්ලෙන්ද ගැටීම නැති කරන්න ඕනේ නෑ. මොකද දෙපත්තක් උනොත් නෑ ඇල්ලෙන්නේ ගැටෙන්නේ. ලෝකේ පුද නිරුද්ධ වෙනවා කියන සිද්ධියක් නම් බ්‍රහ්මෙක් වගේ නම් ඉන්නේ හැම වෙලෙම තනියම නම් ඉන්නේ. කියනවා කියන්නේ නැචකින්ච ලෝකේ උපාදිත ලෝකෙ කිසියක් උපාදාන වෙලා නැහැ. ඒ කියන්නේ මෙහෙම බලද්දි මේ හේතු ටික නිසා හටගත් එක පේනවා, හේතු ටික නැති වෙන නැති වෙන එක පේනවා මිසක. ඇහෙනවා කියන එකෙදි හටගත් හේතු ටිකත් ඒක නැති වෙන එක පේනවා මිසක. එයා මෙහි රූපල්ලගෙන සද්දල්ලගෙන නැහැ. දැන් අපිට වෙන්නේ මෙහෙ නිසා උපදින කී අපි මෙහෙම ඉන්නේ. අතහැරනකොට මෙහෙ තියනවා කියන නිමිත්තක් එනවා. තේරෙනවද? ආයි මේ හේතු ටිකක් නිසා සද්දය ඇහෙනවා. ඇහෙන සද්දය අල්ලගෙන ඉන්නේ මේ හේතු ටික නැති වුණා නැති වුණාට අර අල්ලගත සද්දය ආයෙත් ඉතුරුයි. අපිට හැම වෙලෙම කැල්ල කැල්ල එකතු වෙවි යන්නේ අපිට. තේරෙනවද කියන්නේ? දැන් මේ හේතු ටික නිසායි මේ පේන්නේ. පේනකොට මම පේන දේ අල්ලගෙන නම් ඉන්නේ හේතු ටික නැති වුණොත් පේන්නේ දෙ නැති වුණාට අල්ලගෙන හිටපු ටික මට නැති වෙන්නේ. ඒ ටික ඉතුරුයි තියෙනවා කියලා එකතු වෙනවා මට. ඊගහට ආයෙත් මේ හේතු ටික නිසාම ඇහෙන බව වෙනවා. ඇහෙන එක අල්ල ගන්නකොට හේතු ටික නැති වෙනකොටම ඇහෙන එක නැති වුණාට අල්ලගත්ත එක ඉතුරුයි මට. දැන් එතකොට කියන්නේ මම උපාදාන සහිතව ඉන්නවා. ලෝකයේ අල්ලගෙන ඉන්නවා. ලෝකේ බැසගෙන ඉන්නවා. ලෝකෙ තුල ඉන්නවා කියලා. දැන් මේ විදිහට එනකොට පටිච්චසම්පදයේ එක තිබ්බා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය උදේවයි දන්නවා. පංච උපාදාන ස්කන්ධයේ උදේවය දන්නවා කියන එකත් පටිච්චසම්පාදේ දන්නවා කියන එකත් දෙකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මම මේ ඇතිවීම නැතිවීම පංච උපාදාන ස්කන්ධයත් ඒක ඇති වෙන හැටි නැති වෙන හැටි. ඔය එතකොට ඇතුළත නම් සිද්ධ වෙන සිද්ධි අපි තමයි ඕකට මේ බාහිරට සාපේක්ෂව මේකට ඇතුළ කියන්නේ. එදාට ඇතුල් බාහිර නැහැ. මේ එකම දර්ශන පෙනෙනවා කියන සිද්ධිය ඇති වෙන හැටි. දිත්තේ දිත්තවත්. ඒ කියන්නේ
අපි වෙන සබ්ජෙක්ට් එක
ගන්නවා. ඔව් ඒක මෙහෙමයි. ওই ටික දැනගන්න අද ඉන්න මට්ටමට ඔය ගැට ගහන්න එපා. අද අපි ආධ්‍යාත්මික බාහිර බෙදිලා උපාදාන සහිතව ඉඳගෙන ওই අරහත් ඵල මට්ටමේ දර්ශනයක් ගන්න කියලා මේ ප්‍රශ්නේ තියෙන්නේ. උද්දම් භාගයේ සංයෝජනයක් දුරු කරන්න ගිහිල්ලා. ඒ හින්දා මේ දර්ශනේ දැනගෙන ඉන්න. තේරෙනවා කියන්නේ අද මේ මම ඉන්නේ මේ අනුන් ඉන්නේ කියලා කාමරාග සංයෝජනේ ඇතුලේ ඉඳගෙන මේ දර්ශනය ආදේශ කරන්න කි ප්‍රශ්නයක් කියලා මම කියන්නේ. ඒ කියන්නේ අපි අද බලන්නේ අපේ විපල්ලාස මට්ටමට හිත කියලා. විපල්ලාස දුරු වුණාම අපිට හිත තියාගන්න පුළුවන්. මේ මට්ටම දුරු වුණාම ප්‍රකට වෙන්න ඕන කෙලෙසයකට තියෙන මට්ටමක් උත්තර. ඒ කියන්නේ 10 පන්තියට ගියාම මේ ප්‍රශ්නෙට ඔයා මෙහෙම උත්තර ලියන්න කියලා කිව්වොත් පළවෙනි පන්තියේ ඉඳගෙනම මම ඒකට උත්තර හොයනවා වගේ සිද්ධියක් මට කියන්නේ. ඔයා යන්න ඔයාට යම් දවසකදී 10 පන්ති දිහාට යනකොට කෙනෙක් මෙහෙම ඇහුවොත් එදාට මෙහෙම කියන්න කියලා දැනගෙන ඉන්නවා. අද ඔයාගේ මෙහෙම අහන්නේ නැහැ. අද ඔයාට මෙහෙම අහලත් බෑ. අද ඔයා මේ ටික කරගෙන යන්න කියලා කියන්නේ. දැන් මේ කෙරවල කියලා දෙන්න ඕනනේ ප්‍රතිපදාව කියන්නේ අපිට සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන. සීලය සමාධිය ප්‍රඥාවත් ඒ ටිකෙන් නිදෙන්න ඕනේ ටිකක් කියලා දෙන්න ඕනේ. මේ සීල සමාධි ප්‍රඥා ටිකෙන් කාමෙන් මිදෙන්න මේ සංයෝජනයෙන් මිදෙන්න මේ විදිහට හිත තියලා මේ ටිකෙන් මිදෙන්න කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ තනියම උනත් භවනා කරුවේ හැකි. ඇයි අහගෙන තියෙනව කියලා දීලා තියෙන හැමදාම ආවුඳුරනේ මන්ද මේ ටික කළා දැන් මොකද කරන්න ඕනේ කියලා අහන් දෙන්න ඕනේ නැහැ හැමදාම. එහෙම අහන් දෙන්න වෙන්නේ අපිට දර්ශනයක් නැතුව අනුන්ගේ දර්ශනයකට අපි භවනා කළා කුලියට වැඩ කළොත් තමයි. කුලියට වැඩ කරන්න ඕනේ තමන්ම ස්වාමියෙක් වෙන්න ඕනේ මේ නුවණට හැම වෙලාවෙම. ඒ කියන්නේ අපිටම තේරලා තමයි අපි කරන්න ඕනේ. එතකොට ඒක තේරෙන්න මුලින් දර්ශනය තමයි අපි මේ කියන්නේ. මම මේ කාරණා දෙපැත්තට කඩලා. එතකොට දැන් මේ සිද්ධිය දන්නකොට තමන් තුලින් ලෝකය ඇතිගෙන හිටිය. එයා දන්නවා දැන් ඔන්න එයා අර මං ඊයේ කිව්ව අපාය දිවි ලෝකේ ගැන එහෙම හොඳට උත්තර ටික එනවා මෙයාට. දැන් මං කිව්වේ ඒකයි. අපි වර්තමාන හේතුඵල ධහම බැලුවොත් අපිට උත්තර වර්තමානයකට ආවොත් මම ඉස්සෙල්ලා මතක් කළා වර්තමානයේ ආධ්‍යාත්මය මිදෙන්න පුළුවන්. නමුත් බාහිර ආයතනෙ මිදෙන්න බෑ කියලා. අපායතන දිව්‍ය ලෝකේ තියනවද කියලා අහුවොත් මොකද කියන්නේ? තියනවා කියන්නේ. එතකොට සාස දෘෂ්ටි නෑ කිව්වොත්. නමුත් මෙතෙන්දී ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න කියන්නේ නෑ කියන එකෙන් මිදෙන්න ඕනේ සාස්ත්‍යයට වැටෙන්නේ නැතුව. තියනවා කියන එකෙන් මිදෙන්න ඕනේ උච්චේදවාදයට වැටෙන්නේ නැතුව. තියනවා කියන එකෙන් නොමිදී අනිමිත්ත වෙන්න බෑ. හැබැයි උච්චේදවාදයට වැටෙන්නත් බෑ. නෑ කියන එකෙන් නොමිදී අනිමිත්ත වෙන්න බෑ. හැබැයි සාස්ත්‍යවාදයට වැටෙන්න බෑ. එතකොට තමයි ඕකේ තමයි දක්ෂ කෙනෙකුට තියනවා කියන එකෙන් මිදෙන එක අමාරු නැහැ කියන පැත්තට හිත තියලා. නැහැ කියන එක ගන්නවා නැහැ කියන එක මිදෙනවා කියන එක අමාරු නැහැ තියනවා කියන පැත්තට හිත තියලා. නමුත් ලෝකේ අමාරු ඕකේ තියනවා කියන එකෙන් මිදෙන්නත් ඕනේ නැහැ කියන එකටපත් වෙන්නේ නැතුව. නැහැ කියන අන්තේ මිදෙන්නත් ඕනේ හැබැයි තියනවා කියන අන්තයකට වැටෙන්න තේ හැමෝමයි තමා මැදින්. නේද? නැත්තම් සාසුසාන්තය අතහැරෙනවා. නමුත් උච්ඡේද වෙලා නෝ වැඩක් නැහැ. උච්ඡේදාන්තය අතහැරෙනවා සාසුත වෙලා නෝ. ඒතර මේ අන්ත දෙකම අතහැරලා මැදට ඇවිල්ලා මිසක මේ අන්තය අතහැරලා මෙහාට ගිහිල්ලත් නැහැ. මේ අන්තය අතහැරලා මෙහාට ගිහිල්ලත් නැහැ. මේ අන්තය අතහැරලා මේ අන්තය අතහැරලා මැදට. ඒ වගේ දැන් මේ දර්ශනීය දැනගත්තාම අපාය තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා කියලා කියන්නේ නැහැ. අපාය නැහැ, දිව්‍ය ලෝක නැහැ, බ්‍රහ්ම ලෝක නැහැ කියලා කියන්නේ නැහැ. ඇයි? පටිච්චසම්පාදය දන්නවා. එයා දන්නවා දැන් මේ අවිද්‍යාව බලවත් වුණොත්, කර්ම විඥානය බලවත් වුණොත්, ප්‍රතිසන්දිසිත ඒ මට්ටමට වුණොත්, ආයතන ටික හැදුණොත් මේ මට්ටම ස්පර්ශ වෙනවා නේද කියලා දන්න නිසා අපාය නැහැ කියන්නේ. ඇයි? මේ මට්ටමට මේ මට්ටමේ ලෝකේ ස්පර්ශ වෙනවා. දැනට හැදිලා තියෙනවා නේද? මේ ආයතන ටික හැදුණොත් මේ ස්පර්ශ වෙනවා. එතකොට දැන් අපි මෙච්චර දැන් පිහිරලා තියෙන අපායක් ගැන හිතනවනම් ඒ ටික අතහැරෙනවා. නැහැ කියන්නේ ඇයි? දැන් මේ ආයතන ටික ඒ මට්ටමේ රූප ස්පර්ශ වෙන විදිහ ආයතන ටිකක් හැදුනේ නැත්තම් මට මේ ආයතන හදුවොත් ඒ ආයතන ටික හදලා ලෝකේ පෙනෙනකොට හැදුනොත් මෙහෙම ලෝකේ උපදින නිසා නෑ කියන්නේ. දිව්‍ය ලෝකේ නෑ කියන්නේ මොකද? අවිද්‍යාව අඩු වුණොත් කුසල කර්මය කුසල චිත්තය බලවත් වුණොත් මේ ප්‍රතිසන්දි මට්ටමේ සිත වෙනස් වෙනවා. එතකොට නාම රූප දෙක වෙනස් වෙනවා. එතකොට ආයතන වෙනස් වෙනවා. එතකොට ඇතිවෙන ස්පර්ශය මෙහෙමයි කියලා දන්න නිසා. එතකොට නිදිද්ද වෙනවා මේ මට්ටම කියලා දන්න නිසා නෑ කියන්නේ. හැබැයි තාම එහෙම වෙලා නැති නිසා තියනවා කියන්නේ. දැන් දිව්‍ය ලෝකේ ඉපදිලා කියලා කියන්න බෑ. මොකද මෙයා පටිච්චසමුප්පාදේ දන්න නිසා. නෑ කියන්න බෑ. මොකද්ද? මෙහෙම වුණොත් මෙහෙම වෙනව නිසා අනිවාර්යෙන් ඉල්දිස ඒ කියන්නේ මනුස්ස ලෝකේ කියලා එකක් නෑ කියන්න බෑ අපිට. ආයතන සකස් වෙලා මෙහෙම තියෙන නිසා මනුස්ස ලෝකේ කියලා එකක් තියනවා කියලා කියන්න බෑ. මේ කර්ම වෙනස් වෙලා මේ ප්‍රතිසන්දි සිත නැති වෙලා මේ ආයතන ටික නාම රූප වෙලා ආයතන වෙනස් වුණොත් මේ මට ස්පර්ශයේ වෙයිද? සිංග තියනවා කියන්න බෑ.
සමුදේ වයි දෙකම එක දකින්න
ඕනේ. ඔව් පටිච්චසමුප්පාදේ කියන්නේ ඒකයි. මේ ඇති කල්ලි මේ වෙනවා, මේ නැති කල්ලි මේ වෙනවා. එතකොට ඒ මං කිව්වේ ඒකයි. හරියට පටිච්චසමුපාදයේ හිත තියලම මිසක මේක නිවැරදිව මිදෙන්න වෙන්නේ. නිවැරදිව මිදෙනකොට තියෙන ලක්ෂණ තමයි පටිච්චසමුපාදය දැකලා. හරියටම. ඒ කියන්නේ ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි දකිනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝක සමුදියං කෝකච්චාන යතහ භූත සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ නත්තිති සනහෝති. ලෝකයේ ඇතිවීම දන්න කෙනා නැහැ කියන්නේ. ලෝක නිරෝධං කෝකච්චාන යතබුත සම්මප්පඤ්ඤාය පසතු යා ලෝකේ අත්ථිති සනහෝති. ලෝක නිරෝධිය දකින්න කෙනා ඇතයි කියන්නේ. ඒ තේතේ උභවන්තේ අනුපගම මජ්ජින තථාගතු අභිසම්මත. මේ ඇත්ත සහ නැත කියන අන්ත දෙක නොපෙන මධ්‍යම ප්‍රතිපදන තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයටපත් වුණා. පටිච්චසමුපාදී අවිද්‍යාව මෙබඳු වෙලා, කර්මය මෙබඳු වෙලා, ප්‍රතිසන්දි විඥානෙ මෙබඳු වුණොත් මෙන්න මේ මට්ටමේ ලෝකයක් උපදිනවා කියලා දන්න හිඳ නැහැ කියන්නේ. මේ මට්ටමේ ගතියක වෙනවා කියන එක දන්න හිඳ නයි පොළොංගු පිඹුරු පෙරේතු මේ ආයතන ටික ඔකන්නත් වෙනවා. එහෙම නැහැ කියන්නේ. මේ අවිද්‍යාව නැති වුණොත්, කර්මය නැති වුණොත් මේ මට්ටමේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් නැවුත් මේ ආයතන නැති නිසා නැහැ කියන්නේ. එතකොට ස්වාධීන තමන්ට නිදිනවද නැද්ද කියන එක තමන්ට තියෙනවයිද? ගැරි වෙලා අනිවාර්යෙන් අපාය දිව්‍ය ලෝකෙ තියෙනවා මට යන්නම වෙයි. ඇයිද මම මොනවා කිව්වොත් ඒක තියෙනවානේ. ඒ ඇති බවම මම මට අනිමිත්ත වෙන්න බෑනේ. ඇයි නෙමෙයි අපාය දිව්‍ය ලෝකෙ තියෙනවා කියන නිමිත්තම තියෙනවානේ. මරණාසන්න මොහොතේ ඔය තියෙන අපාය තියෙන්නේ. ඇයි මට මුකුත් කරන්න බෑනේ? මට පරිබාහිරනේ අපාය තියෙන්නේ. තියෙනක නැති කරන්න පුළුවන් නේ මට. මම සිතුවිල්ල යන්නේ බැලුවට ඒක එහෙ තියෙනවම කියන තැනක හේතුනේ. ඒ නිසා එහෙම එකක් නෑ. අන්ති එහෙම එකක් නෑ කියනකොට හැබැයි හොඳට අමතක කරන්න එපා. මනුස්ස ලෝකෙ කියලා එකක් නෑ නැතුවද මේ ඉන්නේ නේ. මේ ස්පර්ශ වෙන්න පුළුවන්. ඒ වගේමයි කියලා දකින්න. මෙතනද මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත ලෝකෙ මෙහෙම වුණා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත අපායත් එහෙමමයි කියලා දකින්න. දැන් නැති වුණාට ඒ හේතු හැදුනොත් මේ විදිහම ස්පර්ශ වෙනවා කියන එක දකින්න. ඒකෙන් කිව්වේ ඔයගොල්ලන්ට නෑ කියලා පැනලා යන්න එහෙම නෙමෙයි කියන එකයි මම මේ
කියන්නේ.
මේ වගේ සංකල්ප හරි විඥානයක් හදුවොත් ඒක ස්පර්ශ විය හැකියි කියලා හිතුවනම් නෑ. මේ අපාය වගේ. මේ පටිච්චසමුප්පාදේ සිතන්නේ මේ පටිච්චසමුප්පාදේ දැනට අපාය තියෙනවා නෙමෙයි. දිව්‍ය ලෝකෙ කොහොමද තියෙනවා, බ්‍රහ්ම ලෝකෙ තියෙනවා නෙමෙයි. මේ අපාය තියෙනවා, දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ තියෙනවා කියලා හිතුවේ හැකියි. ඕක සම්මාදිටිය, ඕක කර්ම සහිතයි. එතකොට ඒ තියෙන අපාය දිව්‍ය ලෝකේ ගැන බලන්න ගියම මෙහෙ අහුවෙන්නේ නැහැ. ඒහි නිමිති සහිතයි හැම වෙලාවෙම තියෙන එකට කරන්න එකක් නැහැ. ඊට පස්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී එහෙමවත් තියනවා කියන්නේ නැහැ. සම්පූර්ණ බාහිර ගැඹුරු වෙන්නම නැතුව පංච උපාදාන ස්කන්ධ ලෝකයක්. තමන් තුළම ලෝකයක් ලෝකයක් තියෙන හැටි නැති නැති කියන තියුණු දර්ශනයකට එනවා. මේක තමයි ඇත්තටම ඇත්ත. මේ වගේ සිද්ධියක සිද්ධියක් නොදන්න නිසා බාහිරක ඇති බවකින් දැනගෙන ඇති කියලා මට්ටමක ඉන්න එක තව ලාභයක් නිසා ඒකට ඇත්තක් කිව්වා මිසක ඒද එහෙම තියෙනවා කියන එකට නෙමෙයි. මොකද ලෝකෙ හැම වෙලාවෙම ඒ ආයතනයට හම්බ වෙලා මිසක තියෙන්නේ. ඒකමද? දැන් ආයතනයට මැවෙනවා කියන එක කර්මයට හරි පුදුම දේවල්. අර අහලා ඇති දැන් ලෝසකහමුදුරුවන්ගේ කතාව. ලෝතකහාමුදුරු අතීතයේ කරපු බලවත් අකුසලයකට මොකද වෙන්නේ? පිරුමම් පාන දවස දක්වාම බඩගින්නේ. දාහනේ බෙදන්න යනකොට ඕකෝන්නම් කියනවා පාත්‍රයට දාහන්න ඉඩමද කට දක්වාම බත් වෙන්ජන කිරිලා. අනේ මේ ළඟ ඉන්න හාමුදුරනේ බෙදලා මේ පාත්‍රය දිහා බලනවා බත් හැන්දක්ව දාන්න ඉඩ නැහැ. ඉතින් බෙදන්න නැතුව යනවා. අනේ හාමුදුරු අර පොලිමේ හිටියත් බත් ඇටයක්ව පාත්‍රේ නැතුව ඉන්නේ. ඊට පස්සේ බත් වෙන්ජන මාළු අරගෙන එන ඕකෝටම් කියන්නේ මොකද්ද? ඕකෝටම් මේ දාන්න රෝසක හාමුදුරු ගාවට එනකන් එනවා මේ පාත්‍රයට දාන්න සාමූහිකව මෙහෙම කරගෙනත් ඉන්නවා. කිසි කෙනෙක් බෙදන්නේ නැහැ. මොකද ඔක්කොටම තියෙන්නේ මුව පිට දක්වාම බත් පිළිලා. බත් හැන්දක්ව තායි දාන්න ඉඩ නැත්තම් පාත්‍රයට කොහොමද දාන්නේ? ඉතින් මේ හඳුළු මෙච්චර බැලුම්දි හැකිද කියලා හිතෙන ඇති සමහර අයට. එතකොට කිසි අඩුවක් නැහැ. අන්තිමට බත් ඇටයක් පාත්‍ර නෙමෙයි තමයි කර්ම විපාක ඇති. ඔන්න හොමුතට කි ලෝකේ තියෙන සකදුක් විඳින්නේ. හොඳට ඒක මතක තියාගන්න. අපි මේ පය ගහලා මේ අල්ලගෙන හිටින් මේ සතර මහා ධාතු වෙනව මනෝමයෙන් හදාගත්ත එක වෙනම ඒ හින්දා මේ පේන එක අහුවෙලා කියලා හොඳට හයියට අහුවෙලා තියෙනවා මට. නැතුව මේ පේන දේ අහුවෙලා හැම හින්දා නෙමෙයි. කයට ගැටෙන ස්පර්ශය එක වෙනම එකක් හිතට පේන ස්තුල් එක වෙනම එකක් දැන් හොඳට හයියෙන් ස්තුල් එක අහුවෙලා මේ තියෙන්නේ. මම අර ඔකට අර කතාවක් කියන්නේ මේ අපි ජීවත් වෙන්නේ මෙහෙම ඒ වගේ තනක හිඳයි මේ තරම් රළු කෙලෙසයක් තියෙන ඔයක තේරුනොත් අපිට කෙලෙස නැහැ. ඒ කියන්නේ අපි කියමු දැන් අපි නිදාගෙන ඉන්නවා. ඉන්න වෙලාවෙදී හැම වෙලාවෙම අපි ස්වභාවය තමයි මේ කයට දැනෙන ස්පර්ශයට මනෝමය ගැට ගන්න එක මේ කරන්නේ. දැන් මේ අතින් අල්ලගෙන ඉන්න එකට හිතට තේරෙන එක මේ ගැට ගහලා ස්ටුල් එක අල්ලගෙන ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ඕකම තමයි මේ අවිද්‍යාවට කරන්නේ. දැන් නිදාගෙන ඉන්නකොට ඇඳේ අප නිදාගෙන ඇඳේ කෙරුවලක තිබුණා ගැන පොඩි යකඩෑනියක් වගේ ඇනෙනවා දැන් මෙතන. දැන් නිින්ද ගිහලා හොඳටම. හීනෙන් පේනවා. පේනකොට එක්ක මිනිහෙක් ගහන්නන බල්ලෙක් හපන්නන වගේ කියන්නු. දැන් පේනකොට මේ වේදනාවට හීනෙම ඇඳ ගන්න බල්ල ඇවිල්ලා හයියෙන් හපනවා මෙතන. කෑ ගහගෙන නැගිටිනවා. දැන් මෙහි සිද්ධිය අපි දන්නේම නැහැ. මොකද තම්බෙලාව නැහැ අපිට. ආවම නැගිටිනකොට කෑ ගන්න මොකද කෑ කියන්නේ? මාව හීනෙන් බල්ලෙක් හකුවා. නෑ මොයි හීනෙද කුල් නෑ අනේ මේ බලන්නකො මේ රතු වෙලා බලනකොට හීරිලා ලේත් එනවා ඈ හීරිලා ලේත් එනවා දැන් හරි ප්‍රශ්නේ ඇත්තටම බල්ලෙක් හපලා නමුත් හීනෙ දැන් විසඳගන්න බැරි ගැටලුවක් නෑ අන්තිමට වෙලා තියෙන ඔහොම තේපාර එක්ක මේ කැරපොත් එක් කරනවා නැත්තම් මොන හරි දෙයක් වෙනවා මදුරුවෙක් විදිනවා මොකක් හරි එකක් මෙහෙ වෙන්නේ හැම වෙලාවෙම කයට ගැටෙන දේ හිතට දැනෙන දේ ගැට ගන්නවා සෙනිකවත් එතකොට දැන් කාටද දැන් ඔප්පු කරන්නේ මේ හීනේ බල්ලා කෑපු එක නැහැ කියලා කාටද කියන්නේ දැන් මෙහෙයි නැහැ හීනයක් කියනකොට පෙන්නකොට අතත් නේද මෙහෙ අතත් හිවිලා රිදෙනවා ඒකත් පේනවා හීනේ බල්ලා ඇවිලා හැපියෙත් නැතන එතකොට ඔන්න ඔය වගේ හීනේ ටග්ගල ගැට ගන්නවා ඒ වගේ දැන් කායට මෙහෙම දැනනකොටම හිතට දැනෙනදී ටග්ගල ගැට ගන්නවා මෙතෙන්ට ආහුනේ මොකද ස්තුල් එක දැන් මේ ස්කූල් එක අහුනේ කියලා හිතාගෙන ඉන්නේ බලන්නකො හරියට මේ ඒ ඇනේ වදින එක හීනෙන් දකින එකයි ගැට ගහපු එකේ මේකේ වෙනසක් තියෙනවද කියලා කොහොමද ඒක ওই වගේ මෝඩකමක් තියෙනකන් අපිට කෙලස් ප්‍රයත් එක දැරිලා මේ රූපේ පිළිගන්න දැක්කොත් මේ මෝඩකම පවත්තන්න බෑ ඉතින් ඒ හින්දා එහෙමයි රූපේ පිළිසෙන් දකින්න එහෙම රූපේ පිළිසෙන් දකින්න පිළිසෙන් දැකලා අනිත් පැත්තට එන්න ඕනේ කටිච්ච සම්පාදයේ දකින්න මේ පැත්තට හිත තියලා නාම ධර්ම ටික පිළිසඳගෙන රූපෙන් මිදෙනවා ඊට පස්සේ කරන්න දෙයක් නැහැ අපෝ විප්පමුත සම්බදී මොකෙන්ද මිදලා තියෙන්නේ රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසයෙන් පොට්ටබ්බෙන් ධර්මාරම්මණය කියන ටිකෙන්ම මිදිලා මිදුනහම රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා නැහැ තණ්හා නැත්තම් උපාදානේ නැහැ උපාදාන නැත්තම් භවේ නැහැ භවේ නැත්තම් ජාති ජරා මරණ ශෝක පරිදෙ දුක් දුමන සුපායාස නිරුජාති කොයිටක වෙනවද නැද්ද කියන එක ඕගොල්ලොම හිතලා බලන්න අපි මෙහෙට නැඹුරු වෙච්ච සීනුවනකින් ඉන්නකොට එහෙ නිසා මෙහෙට නෙමෙයි හොඳට මතක තියෙන්න ඕනේ ඒක එහෙ නිසා මෙහෙට ආව කිව්වත් ඉන්නේ එහෙමයි ඒකයි මම හැමදාම කියන්නේ රූපය නිසා සංඥාවක් ආවා කිව්වත් මෙහෙ අහු වෙලා නැහැ එහෙ නිසා මෙහෙට ඇවිල්ලා එකක් නෙමෙයි මම කියන්නේ රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා කියන ටිකම මේ දෙන්න ඕනේ. අර මම එදා කිව්ව නසඤ්ඤා සංඥා කියලා නේ. රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ හෝ ධම්ම හෝ රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා හෝ කියන ওই ටික ඔක්කොම එකයි. ওই ටිකෙන්ම මිදෙන්න ඕනේ. මිදුනහම කියනවා රූප තණ්හා නැහැ, සද්ද තණ්හා නැහැ, පටිච්චසමුප්පාදේ තණ්හා හැටියට පෙන්වන්නේ මොකද්ද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හානේ. තණ්හා. ওই තණ්හාව නිසා නම් උපාදානය වෙන්නේ. තණ්හාව නැති වුණොත් උපාදානේ නැහැ. උපාදානේ නැත්තම් භවය නැහැ. භවය නැත්තම් ජාතිය නැහැ. ජාතිය නැත්තම් ජරා මරණ ওই ටික වෙනවමනේ. හරි. මට රූපයයි රූප සංඥාවයිත් නැත්තම් ඒ නිසා චක්කු සම්පස්සයක වූ චක්කු සම්පස්සෙන් උපන් වේදනාවක් හෝ තණ්හාවක් හෝ තියෙද? එතකොට මම රූපය හෝ රූප සංඥාව කියන එක මට හම්බ වෙයිද? තමන් තුලින්ම ඇතිවෙන හේතු ටිකක් නිසා පෙනෙන බවත්, ඒ හේතු ටික නැති නොවන පෙනෙන බව නැති වෙනවත් කියලා මෙහාට ඉන්න මට රූපය හෝ රූප සංඥාවක් හම්බ වෙයිද? තේරෙනවද මම කියන්නේ? එතකොට මෙයාට කියනවා මොකද්ද? ලෝකෝත්තරයි. ලෝකයෙන් එතරයි කාගේද? ලෝකයා රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බේක පැනලා පළඟටියා වගේ ඕකේ ජීවත් වෙවි. ඒකේ සතුටු වෙමින්, ඒකේ දුක් වෙමින්, අඬමින්, විලාප දෙමින්, අටලෝ දහමින් කම්පාල වෙවි අඬනකොට නැචකින්ච ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිවක් උපාදාන නොකොට ඒ ලෝකයා බලනවා, අහනවා කියන අරමුණේම ඉන්න ලෝකෙන් මිදිලා රක්මෙක් වගේ මේ දුකෙන් මිදිලා. එතකොට ලෝක නිරෝධය කියලා කිව්වේ කිසිම දෙයක් නැති, කිසිම දෙයක් නැති හිස්තැනකට නෙමෙයි, ලෝකය නිරුද්ධ වෙච්ච සංඥාවකින් ජීවත් වෙනවා. තමන් තුළ ස්කන්ධය පොද නිරුද්ධ වෙනවා කියන සංඥාවෙන් ජීවත් වෙන මේ ජීවත් වෙන ක්‍රමයට ලෝකය නිරුද්ධයි. යාට මේසෙක ඇස්කම් වහගෙන කිසි දෙයක් හිතෙන්නේ නැති දැනක ඉන්න සිද්ධියක් ගැන නෙමෙයි මං කියන්නේ. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ සංඥාවන්ගෙන් මිදිලා මේ ලෝකේ, ලෝකේ තියෙන සංඥාව නිරුද්ධ කරලා ඉන්නවා. ඒකට කියනවා නිරෝධ සංඥාව කියලා. නිරෝධ සංඥාවකින් ඉන්නවා. නිරෝධ සංඥාව කියලා කියන සංඥාවක්වත් නැහැ කියන එක නෙමෙයි. ඒකට කියනවා සංඥා නිරෝධය. සංඥාව නිරුද්ධ නම් විඥානය නිරුද්ධයි. ඒකට තමයි සමාපත්තිය කියන්නේ. සංඥා නිරෝධය අනිකක්, නිරෝධ සංඥාව අනිකක්. ඒක හොඳට මතක තියාගන්න. සංඥා නිරෝධය කියන එකෙන් කියන්නේ මුකුත් නැති හිස්තැනක ඉන්නවා කියන එක නෙමෙයි, ලෝකය නිරුද්ධයි මෙයාගව තියෙන සංඥාවට. මෙයාගව තියෙන්නේ මොකද්ද? ලෝක නිරෝධය පිළිබඳ සංඥාවක්. ලෝකේ අහු නොවන විදිහේ දර්ශනයකින් ඉන්නේ කියන එකයි මේ කියන්නේ. තේරුණා නේද? එතකොට ඒ දර්ශනයට ලෝකය නිරුද්ධයි. ලෝකේ ඉන්න කෙනාට මේ නිරෝධ සංඥාවෙන් ඉන්න බෑ. අපි රූප සංඥා, සද්ද සංඥාවෙන් හිටියා කියලා නිරෝධ සංඥාව එහෙම නෙමෙයි. ඒව තව ලෝකේ තව යට නැද කෙරෝල ඇතුලේ. තේරෙනවද මේ කියන්නේ? ලෝකේ ස්කන්ධ පංචක ඇතුලේ. එතකොට නිරෝධ සංඥාව කියන කාරණාව ලොකු වෙනසක්, ලොකු විශේෂණයක්. ඒ කියන්නේ ලෝකෙ කිසි කෙනෙකුට බෑ මේ හැකියාව. මේ හැකියාව පුළුවන් කෙනා ලෝකෙට අයිති නෑ කියන සිද්ධියක් ගැන කියන්නේ. කිසිම දවසක කීනකින්වත් ලෝකෙ කෙනෙකුට යන්න බෑ කියන්නේ. ලෝකෙ දන්නේ රූපේ ඉක්මොන්න දන්නේ නෑ ලෝකෙ. ඒ කියන්නේ රූපේ ඉක්මොන්න දන්නේ නෑ කියන්නේ රූපේ හෝ රූපේ නිසා එන වේදනාවක් හෝ සංඥාවක් හෝ සංකාරයක් හෝ කියන කාරණා ටිකේ හැසිරෙයි මිසක ඒක හවක් බෑ යාට. සද්දේ හෝ සද්දේ විඳිනවා හෝ හඳුනනවා හෝ කල්පනා කරනවා දැනගන්නවා කියන තැනක සිද්ධි ටිකකින් එහාට යන්න බෑ යාට. මේ පංච උපාදාන ස්කන්ධෙන් තොර එහාකට යන්න බෑ ලෝකෙ කෙනෙකුට. ලෝකෝත්තරයි කියලා කියන පංච උපාදාන ස්කන්ධයෙන් මිදිලා ලෝකෙන් මිදිලා සසරෙන් මිදිලා භවයෙන් මිදිලා මේ උපාදානවකට නෙමෙයි ඔක්කොම ওই තින්ට කියන සෝපුදිශේෂ නිරෝධ සංඥාවෙන් එකට කියන සෝපුදිශේෂ නිබ්බා. ඉතින් ওই වගේ ටිකක් තියෙන්නේ ඔතෙන්ට එන්න පුළුවන් හැමෝටම උත්සාහවත් වුණොත්. මගේ දේශනා සම්පූර්ණයි. මගේ දේශනාවට ලොකු අඩුවක් තියෙනවා. ඒ කියන්නේ මගේ දේශනා ගත්තාම මට තේරෙන විදිහට මම මේ දර්ශනය ගැන කතා කරනවා. කතා කරනකොට ඔතන යන්න බෑ. ඔකට තව එකතු වෙන්න ඕන ගොඩාක් වටනා ටික සීල සමාධි දෙක. ඒක ඇත්තටම මම ගොඩක් දක්ෂ මාත්. ඒ කියන්නේ මට කරගෙන යන්න මට තේරෙනවා හොඳට. නමුත් තව කෙනෙකුට මම ඒ සඳහා පුහුණු වෙලා නැහැ තව කෙනෙකුට කරන්න ඕනේ කියලා. ඉතින් මම කරන හැම දේශනාවකම ඕගොල්ලෝ දකින්න ඕනේ අඩුවක් තියෙනවා. මේකට එකතු වෙන්න ඕනේ සීල සමාධි දෙක කියන එක. ඒකට ලෝකේ ඕනම දෙනක සීල සමාධි දෙක ගන්න. අරගෙන මේ දර්ශනයට ඒ ටික එකතු කරගෙන කරන්න. ලෝකයක් හම්බ වෙනකොට ඒකෙත් අඩුවක් තිබුණොත් දකින්න මෙතෙන්ට සීල සමාධි දෙක තියෙන දර්ශනය අඩුයි කියලා තේරුම් මේක අරගෙන ඒකට ආදේශ කරගන්න. ඒ වගේ මේ වගේ එකකට ඒ බාහිරින් හම්බ වෙන ටික ගන්න, බාහිර ටිකකට මේ වගේ එකකින් ගන්න. එතන හොඳයි, මෙතන වැරදි, මෙතන හරිමයි, ඒක වැරදි කියලා එකකටවත් එන්න ඕනේ නැහැ. අවල් හාමුදුරුවන්ගේ බණ නම් හරිම හොඳයි, අනිත් ඒවා කියන තැනකට එන්න ඕනේ නැහැ. මේකේ ගතියුත් ගන්න, ඒකේ ගතියුත් ගන්න. අරගෙන දෙකේකට සම්බන්ධ කරගෙන යන්න. ඒ ස්වාමීනාන්දරගේ කවර නම් හොඳ මේවා හොඳ නැහැ කියලා මේක ඔක්කොම එකම සාසනේ. ආමුදුරුවරු බෙදන්න නම් එපා කිසිම වෙලාවක කිසිම දෙයක්. හැමෝම මහඳුරුවරු කියන තැනකින් එන්න. මේ ඒ වගේ පටු තැනකට එන්න එපා, ඒක හරියන්නේ නැහැ. ඒකෙම අපි ආත්මත්ත කංගුයි. මේ සාසනේ අන්තිම අඩුපාඩු වෙන හාමුදුරුවන්ටත් යුතුයකම් කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒ හින්දා හැම කෙනෙක්මත් එහෙම හිතාගෙන කටුත් කරන්න ඕගොල්ලෝ අවංකවම සසර මේ උත්සාහවත්ම සසර දුකින් ඉතර වෙන්න පුළුවන්. හැම දිනටම මේ දේශනාව වෙන නිවන් දිසෙන් හිටි. එම මොන්නේ මේ කියපු රළු මට්ටමට බලාගෙන යන්නකෝ අරහගෙන නුවණ එනවා. මේ රළු කාම මට්ටම අතහැරනකොට සියුම් මට්ටම් ප්‍රකට වෙනවා. එතකොට මේ දෙන උත්තරමයි එදාට ඒවට දෙන්න තියෙන්නේ. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මම කියපු එක තේරුන්නේ නැහැ මම හිතන්නේ මොන මතද මම කියන්නේ තේරුම් ගන්න රූපය කිව්වත් රූප සංඥාව කිව්වත් ප්‍රශ්නයක් නැහැ ඒ නිසා ඇති වෙන රූපය හම්බ වෙනකොටම රූප සංඥාව තියෙනවා රූප සංඥාව හම්බ වෙනකොට රූපය තියෙනවා පේනවා කියන සිද්ධිය තුලම රූපය රූප සංඥා ඔක්කොම ටික තියෙනවා එකට ආයේ මේ රූපය නිසා රූප සංඥාව කියලා බැලුවට නෙමෙයි බලන්න ඕනේ දැන් මෙහෙම රූපය කියලා හම්බ වෙන තැනක බලන්න මෙහෙම තියලා මෙහෙම හම්බ වෙන තැන මේක චිත්‍රයක් නම් මේ පුද්ගලයේ සත්‍යය කියලා දැනෙන ටික මනෝ කියන ටිකයි ඕන විපරිත සංඥාව කියන්නේ මේකෙන් ඒක දිහා බලන එකයි විපරිත සංඥාව මේ දෙක දෙකක් කියලා බලන එක විපරිත සංඥාව නෙමෙයි අපි මේ මිනිස්සු දිහා බලන එකයි විපරිත සංඥාව මේක චිත්‍රය මේ චිත්‍රය ආරම්භය මිනිස්සේ කියන අදහස මගේ කාමය ඊටස් කාම අදහසින් චිත්‍ර දිහා බලනකොට මට විපරිතයි. මම කළා තියෙන්නේ අරි පැත්තට. ඒකයි විපරිතයි කියලා කියන්නේ මේ දැන් මේ දෙක තේරුම් ගත්ත කියනකොටම විපරිත භාවය මිදෙන්න තියෙන එක. විපරිත එහෙම නැත්නම් මේ මිනිස්සය තුල කඩලා බැලුවට විපරිත නැහැ විපරිත භාවෙත් විපරිතයි මම එතකොට. දැන් මේ මිනිස්සය කියන එකේ කඩලා මම නැති වෙන්න බලනවා නම් මම විපරිත භාවේ තව ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. විපරිත භව දුර වෙනන විපරිත භව ඇති උනේ කොහොමද කියලා තෝරගන්න. විපරිත භව ඇති උනේ කොහොමද? රූපය මේ රූපය ගැන නොදන්නා නිසා කාම සංඥාවක් ඇති කරගත්ත සංකල්පනා රාග වශයෙන් ඒ අදහසින් මෙහෙම බලපුන සැරේ මේ තේන්නේ නැහැ කියලා තීරුම් ගැනීමම අවුච්චර කඩ කඩ බලන දෙයක් නැහැ මේක ඔව් මේක මේ බොහොම පහසුයි අපි ඔය අමාරු ක්‍රමයකට හුරු වෙලා තියෙනවා මම කියන්නේ මේ දර්ශනයක් දර්ශනය කියන්නේ ඒව මහ දකින්න මෙහෙම බලන්න තියෙන සිද්ධි මිසක දර්ශනය කියන එක මහා වෙහෙසින් වැඩ උදුළු ගන්නව කොටනවා කලුගල් කඩනවා වගේ එකක් නෙමෙයි දර්ශනයක් කියන්නේ ඒක දකින්න සිහිකල දකින්න තියෙන සිද්ධියක් මේ දර්ශනය කියනකොට මේ ඇතිවෙන්නේ මෙහෙම නේද කියලා බලන්න තියෙනවා ඒකින් අපි මේ කරන්න යනවා කියලා කියන්නේ වැඩ කරනවා අපි මේ. ඒක මේකක්. ඉතින් අපි හුරු වෙන්න ඕනේ මේක බලන ක්‍රමේ බලන්න ඒකයි. දැන් අපි බලන්න හුරු වෙනවා නෙමෙයි අපි එකක් මෙහෙම බැලිය යුතුයි කියලා එකක් ඉගෙනගෙන ඒකෙන් වැඩ කරන්න නෙමෙයි හදන්නේ. එහෙම නෙමෙයි. යමක් පේනවා කියන දර්ශනය කියන්නේ මේක කියන එක ඉගෙන ගන්නයි වෙන්නේ අපිට. තේරෙනවා මේ කියපේ. කියන්නේ හැබැයි මොහොම එකක් කඩල බැලිය යුතු තැනදී කඩල බලන්න තමන්ට මේක චිත්‍රයක්, ඒ නිසා පුද්ගලයෙක් කියන හැඟීම Tamantai එන්නේ කියලා දන්නවා. නමුත් තාම මේ දෙක වෙන් කරගන්නත් බැ රළුයි නම් මට මේ කෙලෙසි අඩු කරගන්න හින්දා මම දැන් මෙහෙම බලනවා. මෙහෙම බැලුවහම මේ කෙලෙසි අඩු වෙනවා. එදාට මට මෙහෙම බැලුවා කියන ඇත්ත තියාගෙන මෙහෙම කරන්නේ. එතකොට තමයි රැවටිලා නැහැ ඒකයි. එතකොට මේ මේ විදිහට බලනකොට කෙලෙස් අඩු වෙනකොට කෙලෙස් අඩු කරගත්තේයි කියන ආයෙත් ඇත්තමයි එන්නේ.
ඒක
අනිවාර්යෙන් ඕනම තැනකින් යන්න පුළුවන්. කරන ඕනම දෙයක් කරන්න පුළුවන් ඕනම තැනකින් යන්න පුළුවන් හැම වෙලේම ඕනේ ඇත්ත. ඒ කියන්නේ අපි කියමු යා අපි ලෝකේ උනත් තියෙන්නේ දැන් වැරදි දෙයක් උනත් අරගෙන නෝ හැබැයි හංගන්න නැතුනේ හංගන්න නැතුනේ. එතකොට ඒකට සමාවක් තියෙනවා නේද? ඒ වගේ මේ වැරදි දිරුම කරනවා යා මේ හංගලානේ මේ වගේ තැනකට එන්න කියන තැනක ඉඳගෙන. වැරදි කියන්නේ තාම ඒකට අදාළ නැති වෙන ගුණ නමුත් උපාය. එහෙම කරනකොට මේක හරියට තීරණ ගන්න. එහෙනම් අපි අවසන් කරන්න. මේ ටිකේ ඉතින් කුලයි කාය විතරක අවශ්‍ය ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ අපිට බලන්න දර්ශනය දැනගන්න වෙනවා අපිට. මේ සද්දේ කියන එකක් ගිරව කියන එක මතක් වෙන්නේ හිතටයි කියලා දෙක වෙන් කරගන්නයි තියෙන්නේ දර්ශනයට. දර්ශනය කියන හැම වෙලෙම ආයතන දෙක තංගල් හඳුන ගන්න තියෙනවා. නමුත් ඒක බැයි නම් අපිට වෙනවා තාම
ඒ වෙලාවට මතක් වෙනවා අර මත්කේ කියන සූත්‍රයේ කියන්නේ සම්මානක් වෙනකොට අය දැන් ඉඳන් අචිතේ කැ ගන්නකොට සත්‍යයයි සත්‍යයෙන් යන්නේ කණා කියන නිසාත් මේක ඇහෙනවා. ඒක නේ ඒක
කමක් නෑ. එහෙම හරි බලන්න දැනට මේ හැබැයි උපාය. හැම වෙලාවෙම ඒ ඕන එකකින් දකින්ද ඒ යන්නේ නැහැ. මේ විදිහට බලනකොට කෙලෙස් අඩු වෙනවා. කෙලෙස් අඩු වුණාම මෙහෙම බලාගන්න පහසුයි කියන තැනයි.
දැන් දැන් බලන්න බැහැ. පුරුදු
වෙලා ඉතින් මොකද දැන් අර විදිහට බැලුවට කමන්නේ නැහැ. නමුත් ඔහෙන් මිදෙන්න බෑ කවදාවත් කාර්යය. මොකද මේ මේ අවශ්‍ය අවස්ථා දෙකක් තියෙනවා. මේ මට්ටම අතහැරෙන්නේ මේ මට්ටම දැකලයි අපි මොන විදිහට කෙරුවත් තාම නිර්මාණය වෙන්නේ මේ මට්ටමයි. දැන් මේ රූපය පිළිසින් දකිනවා කියන මට්ටමයි නිර්මාණය වෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් ওই මට්ටම පෙනිලයි තමයි අපිට අනිත් පැත්තට යන්නේ. නමුත් මේ මට්ටම පෙනිලා දකින්න ඕනේ. ඒ සඳහා මේ කරන්නේ කියන එක දන්නේ නැතුව අපි මේ ටික කළොත් අපි මේ ටික දකින්නේම නැහැ. උදාහරණයක් කියන වෙන මොකද නෙමෙයි. දැන් අපි මේ ඉර කියලා සිහිනකොල සිහි වෙන්නෙම නැහැ නේද? දැන් මේ හැටි කතා කර කර ඉන්නකොට සිහිනකොල සිහි වෙයිද? ඒ වගේ සිහි ඒ ටික සිහි නොවුනොත් ඒ ටික සිහි වෙනකොට ඇති වෙන හැඟීම් දෙන්නෙම ඇති වෙනවද? නෑ නෑ මම උපමාව කියන්නේ. ඒ වගේ මේ රූපය අනිකක් මේ නිසා ඇති වෙන මේ කාමයයි කියන ටික වෙන් කළ දැනගන්න අපි දන්නේ නැත්තම් මෙහෙම මෙහෙම බලලා හිත සමාධි වෙච්ච දවසට කියලා මේක සිහි වෙනවා කියලා එකක් එන්නේ නැහැ. සිහි නොවුනොත් මේ ටික සිහි වීමෙන් ඇති වෙන ගෙවෙන කෙලෙසෙත් තුන ඒක ගෙවෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේ ටික දත යුතුමයි මෙහෙම යා යුතුමයි. නැහැ මම මතලේ කරපු විදිහට කරාම මේ ඒකෙදි මම කියන්නේ ඔය කරන දේවල් එපා හොඳ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. ඒක කරන්න
දැන් සමහර
උපාදාය අපේ හිතේ තියෙන කොටසට උපාදාය රූපය හිතේ තියෙන කොටසේ ඇඳලා තමයි අද අපිට රූපයක් තේරෙන්නේ. ඒ තේන මට්ටම තුල ඉඳගෙන කඩලා කොටලා බැලුවට පළක් නැහැ. මේකෙන් මිදෙන තියෙන හොඳම දේ තමයි උපාදාය රූපය කියන්නේ මේ මට්ටමයි හිතේ තියෙන කොටස මේ මට්ටමයි කියලා දෙක වෙන් කළ දැකීමම මේකෙම ගැලවෙන්න තියෙන එක. ඔව්. නමුත් දැන් තාම ඒ දෙක වෙන් කරගන්න තාම දක්ෂ මදි නම් මේ දෙකම එකට එකතු කරලා බලපු වැරද්ද තුල ඉඳගෙන හලු වශයෙන් මේකේ විරාගයට බලන්න. පුද්ගලයා කියන එකේ මේ පුද්ගලයා කියන්නේ හම නෙමෙයි මස් නෙමෙයි ලේ නෙමෙයි කියලා බලන්න. හැබැයි දැනගන්න කියලා මම මේ කියන්නේ මෙතනින් නෙමෙයි මිදෙන්න තියෙන්නේ මේ කෙලෙස් අඩු වුණාම මේ රූපය මේ රූපය අරඹ පුද්ගල භාවය ඇතිනේ හිතට නේද කියලා බලලමයි මට මිදෙන්න තියෙන්නේ කියන ටික. මොකද සූත්‍රේ මොනවද මට මතක
නැහැ.
පටිපදා වාක්‍ය සූත්‍ර ගොඩක් තියෙන්නේ. ඒ කියන්නේ කෙනෙකුගේ හිත සමාධි කරන්නේ හිත සමාධි වෙන්නේ හරීම අමාරුයි. ඒ වගේම මේ දර්ශනාත්මක ප්‍රතිවිදර්ශනා නුවණ වැඩෙන්නේ හරීමෙන් කෙනෙකුට. කෙනෙකුගේ හිත සමාධි කරන්න සමාධිය ඇති වෙන බොහොම අමාරුයි. හැබැයි අවබෝධය හරීම. ඒ කියන්නේ හිත සමාධි කරන්න අමාරුයි. නමුත් කියනකොට වහා යමක් තේරෙනවා කෙනෙකුට. හිත සමාධි කරන්න අමාරුයි. නමුත් කිව්වත් තේරෙන්නේ නැහැ. කොච්චර කිව්වත් එකම තැන වගේ ඉන්න කොටසකුත් තියෙනවා. කෙනෙකුගේ හිත ඉක්මනට සමාධි වෙනවා. හරි අපහසුකම්තර සුඛ අපටිපද ප්‍රතිපද සුඛ. දන්දා විඤ්ඤා. නමුත් කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. තව කෙනෙක් කියන සුඛ අපටිපද කිපා විඤ්ඤා. ප්‍රතිපදාව සැපයි ඉක්මනට තේරෙනවා. කියලා මේ චර්තනානත්‍යයක් කියන්නේ. එතකොට ඒ පරයායන්ගෙන් ධර්ම දේශනා කරන්න ඕනේ. කෙන් දැනගන්න ඕනේ. තේරෙන තේරෙන අය වෙනස්.
එන්නේ
තමයි අපිට මේ කාමයේ රූපයයි කියන දෙක දෙකක් කියන දෙන්නට ගන්න තියෙන්නේම ඇත්තටම ওই විදිහට එදිනෙදා ජීවිතේ හැම අස්සක්ම මුලක් නැරෙම මොන මොන විදිහට හරි ප්‍රයෝග කළාම එතකොට ඇතින්දි කියන දේ දැන් ඔය ඒ එකක්වත් වැරදි ඕනේ කියන එක නෙමෙයි මම කියන්නේ. ඕකම හරි. ඕව තමයි ඕනේම. ওই විදිහට. නමුත් මේක කරන්නේ මේ වගේ තැනකට යන්නයි කියන නිස්සතාව තියෙනවා. හදා ගන්න කාමයේ ආදේශ කරන එකයි නැති වෙන්නේ.
ඒක ගොඩක්.
ඔව් ඒක තුනී වෙන්නේ මෙහෙ එතකොට ආශ්‍රව අඩු වෙනවා කියලා මේ කියන්නේ.
ඔව්.
මෙහෙ අඩු වෙනකොට මෙයාව බලා ගන්න පහසු.
ආ.
එතකොට මේ දෙන්න දෙන්නේ කියලා පේනවා. තේරෙනවා. එදාට අපහසුකින් තොර පිනින මට්ටමට එනවා රූපය කියන එක. රූපය කියන එක පෙන්න මට්ටමට එනවා. ඊට පස්සේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා හම්බ වෙන ටික එනවා තාම. තාවෙනවා ඊට පස්සේ මේ පැත්තට හිත තියලා තමයි ඒකෙන් මිදෙන්න තියෙන්නේ. ඒක ධාම බෑ. තාම බෑ කියලා කියන්නේ අපිට ප්‍රකට වෙලා නැත්තම් කකුල හිරි හිරි වැටුනහම මේ ඇති වෙන ගතියට ඇති වෙන කෙලෙසේට දැන් උත්තර බඳින්න බෑනේ නේ. කකුල් හිරේට නැති වෙලා ඉන්නේ. ඒක හිරේටම නැහැනේ. ඒ වගේ මේ කාමයේ අතහැරුණාම ඇති වෙන මට්ටමට එන කෙලෙසි මොන වගේ එකද කියලා අපි දන්නේ නැහැ නේද? නේද? එදාට තියෙන කෙලෙසිට උත්තර බඳින්න වෙන්නේ අර විදිහට තමයි.
දැන් අපි ඉන්න මට්ටමේ කරන්නයි
දෙන්නේ. දැන් මේ හැම එකක්ම එතකොට නුවණ එනවා. මේ මට්ටමේදී. ඔතනදී ඕනේ ඕනේ වර්තමානයේ කරගෙන යන එක මත නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එයාට ඕන විදිහට දක්ෂ වෙන එක අර කිව්වා වගේ ඒ හැරෙන ඉරියව්ව වෙන්න පුළුවන්. ඕනම විදිහකට නිදහසට යන. ඕකට හොඳ අදහසක් වෙන්නනවා. අදහ හොඳම කාරණාවක් මේ සම්බෝධි සූත්‍රය. ඔගොල්ලෝ මොකද ඇති මම හිතන්නේ පිටිවිල සම්බෝධිත් කළා කියලා. ඔය සබ්බාස සූත්‍රේ මම දැක්ක මට අහුන හරි වටිනා තැනක් කියනවා. මොකද්ද මේ ජානතහම් වික්ක පසතු ආසවනම් කියන වදාන. දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රයක් ලැබීම කියමි. කියනවා. මොකක් දන්න කෙනාටද මොකක් දකින්න කෙනාටද? යෝනිසෝච මනසිකාරං ච අයෝනිසෝ මනසිකාරං. යෝනිසෝ මනසිකාරං අයෝනිසෝ මනසිකාරං. දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රයක් ලැබීම කියනවා. ඊට බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය මොකද්ද? අයෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා අහනවා. මොකද්ද දෙන උත්තරේ? හොඳ උත්තරයක් කියන ලෝකෙට ඒක. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? නෑ නෑ යෝනිසෝ මනසිකාරය කියනවා නූපං ආශ්‍රව ධර්ම නූපදිනවනම් උපං ආශ්‍රව ධර්ම දුරු වෙනවනම් මෙන්න මේකට කියනවා යෝනිසෝ මනසිකාරය. එතකොට අයෝ උපං ආශ්‍රව නූපං ආශ්‍රව ධර්ම උපදිනවනම් උපං ආශ්‍රව ධර්ම ඒක කියන්නේ නූපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව ධර්ම නූපංක උපදිනවනම් උපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව වැඩෙනවනම් නූපංක උපදිනවා උපංක වැඩෙනවා මේක අයෝනිසෝ මනසිකාරය. නූපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව නූපදිනවනම් උපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව දුරු වෙනවනම් මේකට කියන යෝනිසෝ මනසිකාරය. ඔය උත්තරේ ඇයි එහෙම කිව්වේ? ඔය සූත්‍රයේ මම දකිනවා පුදුමාකාර පැත්තක්. එක අතට මෙහෙම කරලා ගත්ත හැකි ඔගලන්ට මේ ජීවිතය අස්පන අපිට බල බල ආශ්‍රව ගවා ගන්න හය පොලක් ඔය පෙන්නන්නේ. ඔය හය පොලේ ඔයගොල්ලෝ සංවර වුණොත් මේ දැන් ආශ්‍රව ගේනවා. ඔය සබ්බාස සූත්‍රේ තියන්නේ ඇයි අරකේ එහෙම කිව්වේ? ඒකෙන් කියනවා හොඳ කතාවක්. යෝනිසෝ මනසිකාරය කියලා එකක් ගන්න එපා කියනවා. දැන් යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා අහුවොත් මම කියනවා පංච උපාදානස්කන්ධය තැතිවීම නැතිවීම බලන්න කියලා යෝනිසෝ මනසිකාරය. එතකොට ඔක්කොම යෝනිසෝ මනසිකාරය කියන්නේ ඕකයි කියලා නේද හිතන්නේ. නමුත් කියනවා උපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව දුරු වෙන නූපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රවයේ නූපදින විදිහට හිතන ඔක්කොම ටික අයිති යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය හඳුනගන්න පරාසය කිව්වේ. ඔය යෝනිසෝ මනසිකාරය කියන එක පංච උපාදානස්කන්ධයත් ඒක ඇතිවීම නැතිවීම ඔබතුමා හිතනවා නම් අනේ මේ හැම දෙයක්ම අනිත්‍ය නේද ජරා මරණ දුකටපත් වෙනවා කියලා මෙයා හිතනවා නම් අනේ මේ ඔක්කොම සසර දුකයි නේද කියලා හිතනවා. දැන් මේ ඔක්කොගෙම එකින් වෙනවනම් උපන් එක නැති වෙනවා නූපන් එක නූපදින වෙනවනේ. මේ ඔක්කොම එහෙනම් අයිති යෝනිසෝ මනසිකාරය. නැත්නම් ඔගලද තර්කකේ මං කියනක යෝනිසෝ මනසිකාරය නෑ මේක යෝනිසෝ මනසිකාරය කියන්නේ නේද? දැන් මේ 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 වගේ වචන වලින් කියන්නේ මොකද්ද? එක තැනක් කියන්න බෑ ඒකේ කියනවා. එතකොට ඕගලන්ට හොඳට තැනක් තියෙනවා. ඒ හින්දා මම කිව්වේ ඔය මොන විදිහකට හරි මෙනෙහි කරනකොට බලන්න උපං ආශ්‍රව ධර්ම දුරු වෙනවද නූපං ආශ්‍රව ධර්ම උපදිනවද කියලා. ප්‍රශ්නයක් නෑ ඕන විදිහකට හිතන්න. යෝනිසෝ මනසිකාරයට මෙන්න දීලා තියෙනවා. ඕවා තියෙන්නේ ඒ හින්දා. ඕගලන්ට බය නැති ඇවිදින ශේත්‍රයේ කිව්වොත් මම අසුභ වශයෙන් බලන්න අනිත්‍ය වශයෙන් බලන්න කියලා උගලන්ට ශේෂ්ත්‍රයේ එච්චරයි වෙන්නේ යන්න තියෙන්නේ. දැන් මේ 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 බය නැතුව ගන්න මේ මේ සූත්‍ර ඉගෙන ගන්න කියන්නේ ඒකට. ඉගෙන ගත්තාම දැන් ඒකේ පෙන්වනවා නම් යම් කාමාශ්‍ර භවආශ්‍ර අවිද්‍යාශ්‍රයක් උපදින් නූපදින උපංගක දුර වෙන විදිහට මොන විදිහට මේ හිතන දේ තමයි යෝනිසෝ මනසිකාරය කිව්වා. ඒ ඕනම විදිහකට ඔයගොල්ලෝ බය නැතුව හිතන්න. ඒ ඔක්කොම මේකට යන්න දෙන ප්‍රතිපදාව. තේරුණනේ? ඔක්කොම යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ තනික් පැත්තට. එතකොට උනෝ වචන දේශනා කරන එක නෙමෙයි. ඒ සූත්‍රයේ මම දැක්කා එක ලක්ෂණයක් තමයි යෝගියෙක්ගේ සම්පූර්ණ ජීවිතය කියනවා. මේ සබ්බාස සූත්‍රයේ මේ දැන් නිවන් දකින්න පුද්ගලයාගේ ජීවිතේ සංවර වෙන්න ඕනේ හත් පොලක් කියන්නේ. මේ හත් පොලේ සංවර වුණාම කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ සියලු ආශ්‍රව ටික ගෙවෙනවා. මේ සියලු ආශ්‍රව ටික ගෙවෙන්න මේ හත් පොතක් කියන එක නේ අපේ ජීවිතේ ආශ්‍රව ඇතුල් වෙන දැන් ඔය ප්‍රීවියකට ඇතුල් වෙන තැන් තියෙන්නේ. ඒ වගේ අපේ ජීවිතයට ඇතුල් වෙන්න පුළුවන් ආශ්‍රව එන්න පුළුවන් ක්‍රම අවස්ථා හතක් තියෙනවා. කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව හතර අපේ ජීවිතේ එන්න තැන් හතක් තියෙනවා. එතකොට මේ හත් පොලේ සංවර වුණොත් මේ හත් පොලේ හදලා මේ සියලු ආශ්‍රව ගෙවා ගන්න පුළුවන් කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මෙන්න මේ සිද්ධියකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දැන් ආශ්‍රව ටික ගෙවා ගන්න ක්‍රමයක්. හරියට ඕගලන්ට හිටියොත් උන් ওই ටික කර ගන්න පුළුවන්. ඒකෙදි මම අර මතක් කරුවේ මගෙන් අහන්න ඕනේ මෙහෙම මතක් කරුවොත් හරිද මෙහෙම මතක් කරුවොත් හරිද කියලා. ඔය අපිට ඒකෙ මින්ම දන්නේ නැතිකම හින්දා ඒක ඒතකොට මටත් එහෙසක්. ඒක මටත් එහෙසක් කියන්නේ දැන් එක එක්කෙනා ආවතර මෙහෙම එතකොට බැලුවොත් මෙහෙම බැලුවොත් ඇත්තටම මම කතා කරන සිද්ධියට ඒක අදාළ නැහැ. ඒක ඒ සිද්ධිය වෙනම එකක්. ඊට පස්සේ එතෙන්ට ළඟා වීමේ පරාසය ඔයගොල්ලෝ ඉගෙනගෙන නැහැ ඒකයි. මේ වගේ තැනකින් ඉගෙනගෙන තිබුණා නම් මේ ඕනම පරාසයකින් අයිති මෙතනට යන්න. එතකොට මගෙන් අහන්න ඕනේ නෑ මෙහෙම හිතුවොත් හරිද මෙහෙම හිතනවා නම් හරිද මේ වෙලෙදි කළොත් හරිද නැත්තම් කොහොමද කරන්න කියනක ඕනේ නෑ. මම කියන්නේ කොහොමද කරන්න කියලා හරි අහනවා නම් මෙහෙම කළොත් හරිද කියලා අහනවා නම් මේ දර්ශනීය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. දර්ශනීය ඉගෙන ගන්න ඕගොල්ලෝ ඊට පහත තියෙන දේ ගැන තියෙන නොදන්නාකමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක දර්ශනීයට ඇඳ ගන්නත් එපා. ඒකයි දැන් ඔය සූත්‍ර ඉගෙන ගන්න අපි අන්න ඒ සඳහායි. අපි කියන්නේ මේ සබ්බාස සූත්‍රය වගේ යමක් ඕගොල්ලෝ හරියට ඉගෙනගෙන තිබුණා නම් ඕගොල්ලෝ ওই ප්‍රශ්නේ අහන්නේ මගේ. අනේ කියන්නේ හඳුන්නේ මම මෙහෙම දළුවන හරිද මම මේ ඕගොල්ලෝ අහන එකට දෝෂේ නෙමෙයි මම කියන්නේ ඇත්තටම යමක් ඉගෙන ගන්නවා කියනකොට. ඒකේ පෙන්නනවා මොකද්ද කෙනෙක් හැසිරෙන්න ඕනේ පරාසෙ. එතකොට යෝනසෝ මනසිකාරයේ තුලින් තමයි අපිට එගඩ වෙන්න තියෙන්නේ. එහෙනම් යෝනසෝ මනසිකාරය කියන්නේ මේකන මේ මට්ටම නිස්පාදනයේ උපදින මොන විදිහකට හිතුවත් මම මේ ධර්ම තුල ඉන්නව නේද කියන එක Tamanta වෙනවනේ. අන්න එතකොට මේ ඕන විදිහකට අරගෙන යන්න පුළුවන්. මොකද එකම තුටුකොලකට ගැබකට බහින්න ඕන තරම් තුටුකොලල් තියෙනවා වගේ මේ එකම දර්ශනේ ගන්න ඕන තැනකින් එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා
ඒ විදිහට මට ඇත්තටම මෙහෙම කරගෙන යනකොට Tamanthum පේනවා අර කලින් කිවිච්ච දේවල් අඩුවෙන් අඩුවෙන් යන්නේ. හැබැයි එක දවසක් මට හිතුණා දැන් ඒ අඩුවෙන් කියලා හිතේ සතුටක් මානයක්
එනවා. එහෙමත් අනිවාර්යයි. තාම පුද්ගලයා ඉන්නවා.
ඔව් ඒකට මම
ඊට පස්සේ ඇතුලේ සතුට අභිනන්දනයක් මේක මානයක්ද කියලා අහනකොට මානයක් කියලා පෙවුණු කෙනා ආපහු පුත්තේ. ඊට පස්සේ එතනදී එහෙම බලලා කවදාවත් ම යවන්න බෑ. හොඳට ඒක මතක තියාගන්න ඕනේ. මේක දැකපු ඒ පුද්ගලයා නේද කියලා බලනකොට දැන් එයා තව ටිකක් පිටපසට ගිහලා බලනවා. මේ තුල පුද්ගල භාවය නේද කියලා බලනකොට දැන් පුද්ගලයා තව ටිකක් පසට ගිහලා. හරියට අපේ එවනල්ලාව පාගන්න ඉතරට යනවා. ඊට පස්සේ මෙදෙන්න තියෙන ඔය කච්චේ නෙමෙයි යන්න
තියෙන්නේ.
ආයිත් මේ දර්ශනේ තමයි යන්න තියෙන්නේ. මේ කරනකොට පුද්ගල භාවය අතහැරෙන්න ඕන මිසක මේක අතහැරෙන්න පුද්ගලයා යන්නේ නැහැ හැබැයි. මේක කරන්න පුද්ගලයා ඉදිරිපත් වෙන තාක් පුද්ගලයා පසට යනවා. මම වෙන එකක් කරන්නේ ඒ කියන්නේ මේ ඇත්ත දකින්නේ පුද්ගල භාවය අතහැරෙන්නේ ඉවි. මේක පුද්ගල භාවය නේද කරන්නේ කියලා හිතාගත් එකට හිතාගත්තට කමන්නේ. එහෙනම් පුද්ගල භාවය කියන එකද අතහරින්ද අපි නැත්තම් ඒක අතහරින්ද කියලා හිතාගෙන ආයෙත් ආපහු බලන්න එපා. මෙහෙම බලනකොට පුද්ගල භාවය අතහරිනවා කියන එකෙන් හිතන්න එපා. මේ දර්ශනීය දකිනකොට පුද්ගල භාවය අතහරිනවා. එහෙනම් තිරුවන් සරණයි බුදුරජාණන්. කියලා හිතාගත් එකට හිතාගත්තට කමන්නේ. එහෙනම් පුද්ගල භාවය කියන එකද අතහරින්න අපි නැත්තම් ඒක අතහරින්න කියලා හිතාගෙන ආයෙත් ආපහු බලන්න එපා. මෙහෙම බලනකොට පුද්ගල භාවය අතහරිනවා කියන එකෙන් හිතන්න එපා. මේ දර්ශනය දකිනකොට පුද්ගල භාවය අතහැරෙනවා. එහෙනම් තිරුවන් සරණයි. කියලා හිතාගත් එකට හිතාගත්තට කමන්නේ. එහෙනම් පුද්ගල භාවය කියන එකද අතහරින්න අපි නැත්තම් ඒක අතහරින්න කියලා හිතාගෙන ආයෙත් අපහු බලන්න එපා. මෙහෙම බලනකොට පුද්ගල භාවය අතහරිනවා කියන එකෙන් හිතන්න එපා. මේ දර්ශනය දකිනකොට පුද්ගල භාවය අතහැරෙනවා. එහෙනම් තිරුවන් සරණයි. කියලා හිතාගත් එකට හිතාගත්තට කමන්නේ. එහෙනම් පුද්ගල භාවය කියන එකද අතහරින්න අපි නැත්තම් ඒක අතහරින්න කියලා හිතාගෙන ආයෙත් අපහු බලන්න එපා. මෙහෙම බලනකොට පුද්ගල භාවය අතහරිනවා කියන එකෙන් හිතන්න එපා. මේ දර්ශනය දකිනකොට පුද්ගල භාවය අතහැරෙනවා. එහෙනම් තිරුවන් සරණයි. කියලා හිතාගත් එකට හිතාගත්තට කමන්නේ. එහෙනම් පුද්ගල භාවය කියන එකද අතහරින්න අපි නැත්තම් ඒක අතහරින්න කියලා හිතාගෙන ආයෙත් අපහු බලන්න එපා. මෙහෙම බලනකොට පුද්ගල භාවය අතහරිනවා කියන එකෙන් හිතන්න එපා. මේ දර්ශනය දකිනකොට පුද්ගල භාවය අතහැරෙනවා. එහෙනම් තිරුවන් සරණයි. කියලා හිතාගත් එකට හිතාගත්තට කමන්නේ. එහෙනම් පුද්ගල භාවය කියන එකද අතහරින්න අපි නැත්තම් ඒක අතහරින්න කියලා හිතාගෙන ආයෙත් අපහු බලන්න එපා. මෙහෙම බලනකොට පුද්ගල භාවය අතහරිනවා කියන එකෙන් හිතන්න එපා. මේ දර්ශනය දකිනකොට පුද්ගල භාවය අතහැරෙනවා. එහෙනම් තිරුවන් සරණයි. කියලා හිතාගත් එකට හිතාගත්තට කමන්නේ. එහෙනම් පුද්ගල භාවය කියන එකද අතහරින්න අපි නැත්තම් ඒක අතහරින්න කියලා